තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම. පින්වත්නි ඔබ අද මේ සූදානම් වෙලා ඉන්නේ ප්‍රායෝගික නිවන් මඟ ඔස්සේ තමන්ගේ ජීවිතයට අර්ථයක් ධර්මයක් එකතු කරගන්න, ජීවිතයට යහපතක් එකතු කරගන්න, ලබාගත වටිනා මනුස්ස ජීවිතේ ප්‍රයෝජනයක් වන ආකාරයට තමන්ටත් අනුන්ටත් යහපතක් වන පරිදි ගත කරගන්නේ කොහොමද කියලා දැන කියා ගන්න. ඉතින් ආන්ගේ වැඩපිළිවෙල තුළ ඔබ ඉස්සරහට යන්නට උදව් කරන්න තමයි අපේ මේ සූදානම්. වෙනදා වගේ අපි දේශනාව ආරම්භ කරන්න මත්තෙන් එසුපුරුදු පරිදි සුගත තථාගතයන් වහන්සේ වන්දනා කරගෙන උන්වහන්සේගේ උත්තරීතර ගුණකායට ඒ උත්තරීතර ගුණකායත් අපේ ජීවිතවලට එකතු කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව තථාගතයන් වහන්සේ නමස්කාර කරගෙන ඒ වගේම පසුගිය සතියේ මොකක් හරි වෙච්ච පොඩි හරි අඩුපාඩුවක් තියෙනවා නම් ආන්ගේ අඩුපාඩු සිහිපත් කරගෙන ඒවා නැවත නොවන්නට අදිෂ්ඨාන තියලා පංච ශික්ෂාපද නැවත වරක් සමාදන් වෙලා ඒ වගේම අපේ යුතුකම් වගකීම් ඉටු කරන්නට ලැබෙන කදිම අවස්ථාවක් බව මේ මොහොතේ සිහියට නගාගෙන සම්බුද්ධ ශාසනය මෙතුවක් කාලයක් ආරක්ෂා කරගෙන ආපු සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රධාන සදවිලෝකවාසී දිව්‍යක් ප්‍රඥාදීන් සියලු දෙනත් ඒ වගේම මේ අනන්ත සංසාරයක් පුරාවට ඔබත් එක්ක සහ සම්බන්ධ වෙලා කටයුතු කරගෙන ආපු යම්තාක් මළගිය ඥාතීන් පිරිසක් ඇත්නම් ආන්ගේ සියලු දෙනත් සිහිපත් කරගෙන උත්තරීතර ධර්ම දානේ ඒ අයටත් ලබා දීමේ අටියෙන් ඒ වගේම මේ මහා පුණ්‍ය කර්මය දැක බලාගෙන පහන් හැඟීම් ජනිත කරගෙන ඒ අතර යම් කිසි කෙනෙක්ට පිනේ අඩුපාඩුවක් නිසා නිවන කරගන්නට බැරි තැනක ඉපදලා ඉන්නවා නම් ඔබ දන්නවා අභව්‍ය ස්ථානයක් කියලා කියන්නේ ඒ වගේ තැනක්. ගතිය සුදු කරගන්න බැරි නිසා ඒවට දුගති කියලා කියනවා. එහෙම නැත්නම් ගතිය සුද්ධ කරගන්න බැරි නිසා නිවනට ගැළපෙන හෝ නිවන ගෝචර කරගන්න පුළුවන් ගතියට හිතපත් කරගන්න බැරි නිසා ඒවට දුගති කියනවා. ආන් ඒ වගේ තැනක ඉපදෙන්න පින්තුනේ සසරේ පෙර කරගත්ත පාප කර්ම නිසා, පිනේ අඩුපාඩුවක් නිසා. නමුත් කෙනෙක්ට පුළුවන් පින් අනුමෝදන් කරගෙන ඒ තැන්වලින් අත මිදිලා සුඛිත මුදිත වෙන්න. ඔබට පුළුවන් කොටස ඔබ ඒ වෙනුවෙන් කරන්නයි තියෙන්නේ. ඔබට පින් දෙන්න බෑ, ඔබට ප්‍රත්‍ය ලබා දෙන්න පුළුවන්. ඒ ප්‍රත්‍ය අනුමෝදන් කරගන්න පුළුවන් තැනක එයා ඉන්නවා නම් ඒ කියන්නේ තිරිසන් යෝනි ඉඳගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි වගේ ඔබට ඒ කාරණාව තුළින් පැහැදිලි පින්නතනේ. හෝ එතනින් පල්ලෙහාට ඉන්න කෙනෙක්ට කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. මොකද ඔබ දෙන ප්‍රත්‍ය දැක බලාගෙන හිත පහදවා ගැනීමේ හැකියාව එයාට තියෙන්න ඕනේ. ආන්ගේ හැකියාව තියෙන ආයකට විතරයි ඔබට උදව් කරන්න පුළුවන්. ඒකයි කියන්නේ දුකතිගාමි වෙන්න කටයුතු කරගන්න එපා කියලා. ගියොත් ගියාම තමයි. ආයලේසින් ගොඩේමක් නැහැ. ඉතින් ආන්නේ වගේ ඔබේ අපේ පිහිට පිළිසරණ ලබන්න පුළුවන් පිරිසක් ඉන්නවා නම් පින්තුනි ආන්ගේ අයට මේ අවස්ථාවට සම්බන්ධ වෙලා දැක බලාගෙන සිත් පහදවාගෙන පින්ඵලය රැස් කරගෙන ඒ අභව්‍ය ස්ථානවලින් අත මිදිලා සුගති මුද්ද වෙන්නට කියලා අදිෂ්ඨාන තියලා ඒ වගේම සුගතිගාමි වෙලා ඉන්න යම් තාක් පිරිසක් ඇත්නම් තවදුරටත් මේ සසරේ කරක් ගහන්න නැතුව සසර රෝගයෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන දහම් නදිය තුලින් එයාටත් පෝෂණය ලබා ගන්නට හැකි වේවා කියලා අදිෂ්ඨාන තියලා අපි හැමෝට මේ ස්ථානවලට එන්නද කියලා ආරාධනා කරමු. ඒ වගේම පින්වතුනි ඒ අය විතරක් නෙමෙයි මේ තුන් ලෝක වාසී සියලු ලෝක සත්වයන්ට හිතානුකම්පීවම කටයුතු කරනවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව ආන්ගේ ශික්ෂා පදය නැවත වරක් අලුත් කරගෙන මාත්‍රයක් හරි ඒකට පළුදු වෙලා තියෙනවා නම් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒ වෙච්ච හේතුව මතක් කරගෙන එවැනි අවස්ථා නැවත සිදු නොවන්නට තමන් අදිෂ්ඨාන තියලා ඒ ශික්ෂා පදේ සමාදන් වෙලා ඒ වගේ මේ සංසාරේ ආපු ගමනේ අසත්පුරුෂයන්ගේ ඉගැන්වුම් බහට හසු වෙලා ඒ මතිමතාන්තර දරාගෙන උත්තරීතර ආර්ය ගුණය හඳුනා ගන්නට නොහැකි කම නිසා ආර්යයන් වහන්සේලා ලපවාද උපවාද කරගෙන තියෙනවනම් පින්කට කියලා කියද්දී ඔබ දැනගන්න ඕනේ ඔබ අනිවාර්යෙන් කරගෙන තියෙන බව. නැත්තම් මෙච්චර කාලයක් අපි මේ සසරේ එන්න හේතු නැහැ. දියෝන තරම් පින්කටනේ අපේ අතින් ඒවා සිද්ධ වෙන්නේ නැති. බෝධි සම්භාර ධර්ම පුරපු බෝධිසත්වයන් වහන්සේ අතිනොත් ආරිපවාද සිදුවලා තියෙනවා නම් පින්කටනේ නොබයි අපි ගැන කවර කතාවද? නමුත් අද අපිට ඒවල අඩුපාඩුව ඒ වැරද්ද තේරුම් ගන්න පුළුවන් කල්යාණ මිත්‍රත්වයේ ලැබිලා තියෙනවා. ආන් ඒ නිසා අද අපිට පුළුවන් වැරද්ද විදිහට අඳුන ගන්න. එදා අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටලා හිටපු නිසා අපි වැරද්ද විදිහට දැක්කේ නැහැ. වැරදි දේ හරි විදිහටත් හරි දේ වැරදි විදිහටත් තමයි දැකගත්තේ. ඉතින් අද අපි හරි ආකාරයෙන් ඒ කරුණු කාරණා තේරුම් අරගෙන සිදුවෙච්ච ආරිපවාද වලට කමාව ආයත සිටලා එනනතුරුව අපි කර කියාගත්ත පුණ්‍ය කර්මයක් බොහොම හිත පැහැදීමෙන් කරගත්ත පුණ්‍ය කර්මයක් සිහිපත් කරගෙන ආන්නේ පුණ්‍ය ශක්තිය ආනුභාවයෙන් ඔබ අපි සියලු දෙනාටම මේ සද්ධර්මය දේශනාව තුළින් තමන් බලාපොරොත්තු වන නිර්වාණාබෝධය සාක්ෂාත් කරගන්නට ඒ හේතු උපනිශ්‍රේ වෙත්වා කියලා අදිෂ්ඨාන තියලා අපි දේශනාව ආරම්භ කරමු. හොඳයි, එහෙමනම් දැන් අපි සියලු දෙනාම ඒ අනන්ත ගුණයන්ගෙන් යුක්ත වූ අපරිමිත කරුණා ගුණ මහිමින් යුක්ත වූ මහා සාගරයක් බඳු කරුණා ගුණයෙන් යුක්ත වූ අනන්ත ආකාශයේ බඳු සීල ගුණයෙන් යුක්ත වූ මහා මේරු පර්වතයේ පරදවා අනන්ත සමාධියකින් යුක්ත වූ ඒ තිලෝගුරු ශාන්තිනායකයන් වහන්සේ වන්දනා කරගෙන අපේ දේශනාවේ ඉදිරි වැඩ කටයුතු මේ ආකාරයෙන් ආරම්භ කරමු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
හොඳයි, සියලු දෙනාම තිසරණය සහිත පංච ශික්ෂා පද සමාදන් වීම සඳහා මා කීවායින් පසු මේ ආකාරයෙන් සජ්ජායනා කරන්න.
බුද්ධං සරණං ගච්ඡාමි.
සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේත හොඳයි එමනම් පින්වතුනි බලන්න මම දෙවියන්ට මළගිය ඥාතීන්ට ආරාධනා කරන මොහොතේ ඔබ සියලු දෙනාම සිතින් ඒ සියලුම දෙනා සිහිපත් කරගෙන සසරක් මුළුල්ලේ එයා විසින් ඔබේ යහපත අභිවෘද්ධිය පිණිස සිදු කළා වූ යම්තාක් මෙහෙයක් උපකාරයක් ඇත්නම් ආගේ සියල්ලටම අපරිමිත කෘතඥතාවයකින් යුක්තව ඒ වගේම තමන්ගේ අතින් මේ අනාදිමත් සංසාරයේ ආපු ගමනේ යම්තාක් ලෝක සත්වයාට අවඩක් අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා නම් ආගේ සිල් දෙනාටත් තමන්ගේ අතින් ඒ වෙච්ච වැරදිවලට වන්දි ගෙවනවා කියලා හිතාගෙන මහා මෙත්තා සාගත චේතනාවකින් යුක්තව ඒ සීලුම දෙනාට මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරන් ඇවිදින් මේ සිදු කරන්ට යන මහා පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත් පහදවාගෙන ඒ පින අනුමෝදන් කරගෙන අභව්‍ය ස්ථානවල ඉන්නවනම් එයින් අතමිදිලා සුඛිත මුදිත වෙත්වා කියලා අදිෂ්ඨාන කරලා ඒ වගේම සුඛතිගාමි වෙලා ඉන යම්තා පිරිසක් ඇත්නම් ඒ සියලු දෙනාටම තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනාවක් කන වැකිලා තම තමන්ට බලාපොරොත්තු වන නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට කියලා අදිෂ්ඨාන කරලා ඒ සිළුම දෙනාට මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරන්න.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා.
එවනම් පින්තින දැන් ඔබ සීල දනාම සීල ලෝක සත්වයන් කෙරෙහි මෙත්තා සාගත චේතනාවකින් යුක්තව කටයුතු කරනවා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම සීල ලෝක සත්වයන් කෙරෙහි හිතානුකම්පියම මෙහෙවනවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව දැන් මේ ශික්ෂාපදය සමාදන් වන්නේ.
සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි ဒුතියම්පි සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි තතියම්පි සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි.
මේ වගේම පින්වතුනි, මේ අනාදිමත් සංසාරය ආපු ගමනේ උත්තරීතරාරයන් වහන්සේලාට සිදුවලා තියෙන යම් තා කාර්යපුවාද නැත්නම් ඒ සියල්ලක්ම කමා කර ගැනීම පිණිස මම මේ කියන ආකාරයට සිදු දෙනා මොහොතක් කල්පනා කරගන්න. අනන්ත සසර පටන් මේ යන ගමන තුළ සිත, කාය, වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට, සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට, පසේ බුදු පියාණන් වහන්සේලාට, අරහත් බුදු පියාණන් වහන්සේලාට, අනාගාමී, සකෘදාගාමී, සෝතාපන්න, මගඵලලාභී උත්තරීතරාරයන් වහන්සේලාට, ශ්‍රී සම්බුද්ධ ශාසනයට, දැන හෝ නොදැන වරදක්, හිංගියක්, හිංසාවක්, කරදරයක්, හිරිහැරයක්, බාධාවක්, අපවාදයක්, උපවාදයක්, අපහාසයක්, උපහාසයක් පමණකින් හෝ සිදු වියත්නම් ඒ උත්තරීතරාරයන් වහන්සේලා මා කෙරෙහි පතල දයානුකම්පාවෙන් මාහට දස දහසක් වර, කෝටි ලක්ෂයකුත් වර කමා කර වැඩවදාරණ සේක්වා කියලා සිල දෙනා මාරිපාද කමා කරගමු. හොඳයි, එහෙමනම් අවසාන වශයෙන් පින්වතුනි සිල දෙනා අධිෂ්ඨාන කරගන්න තමන් විසින් කර කියාගත්ත මහත් වූ පැහැදීමෙන් ජනිත කරගත්ත පුණ්‍ය ශක්තියක් ඇත්නම් ආගේ පුණ්‍ය කර්මයේ පුණ්‍ය ශක්තිය අනුභවයෙන් මේ දහම් සභා මණ්ඩපය තුළදීම දහසක් නයින් ප්‍රතිවන්දිත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටන්නට සිරි දනාටම හේතු වාසනා සැකසෙත්වා කියලා අදිෂ්ඨාන තියන්න. ඒ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටායින යම් පිරිසක් ඇත්නම් ඉතිරි මාර්ගඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නට ඔබ අප සිල් දෙනාටම ඒකාන්තයෙන්ම මේ සද්ධර්ම දේශනාව හේතුපනිශ්‍රේ වේවා කියලා අදිෂ්ඨාන කරලා සිල් දෙනාම දැන් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වන්න. හලෝ. දැන් අපේ මේ පින්වතුන් සියලු දෙනාම බොහොම වාසනාවන්ත වෙලා තියෙනවා. බොහෝ කාලයක් කාන්තාරයක් මැද්ද ඉඩෝරයකට අහුවෙලා ගත කළා වුණාට නැවතත් තමන්ගේ ජීවිත තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනාව නැමැති දම් දියෙන් මහා වර්ෂාවකින් තෙමා ගන්නට වගේ නැවතත් ආරාමයට ඇවිල්ලා ගෘහාමදුරන් වහන්සේගේ දේශනාවට සම්බන්ධ වෙනවා. ඉතින් මට මතකයි අපි 17 වෙනිදා මේ මාසේ හිසතෙල් ගෑමේ මංගල්‍යයට ඔබ සියලු දෙනාට ආරාධනා කරපු මොහොතේ එදා දවසේ ගුරුහාමුදුරන් වහන්සේ සිදු කරපු අනුශාසනාවේ මට මතකයි උන්වහන්සේ සඳහන් කරා ඔබේ පුණ්‍ය ශක්තිය බලවත් නම් සුපුරුදු පරිදි ඒ සිදු කරපු සෙනසුරාදා දේශනා ඉස්සරහට කරගෙන යන්න හැකියාව ලැබේවි කියලා. ඇත්තටම පින්වතුනි අපේ හිතේ සැකයක් තිබ්බා එදායින් පස්සේ ආපු සෙනසුරාදා වෙනකොට රටේ මොන මොන වගේ තත්ත්වයක් උද්ගත වෙලා තියෙයිද, නැවත කොරෝනා හිස ඔසවයිද, ඒ වගේම රටේ දැනට පවතින තත්ත්වය තුළ දේශනාව පවත්වා ගන්න බාධක එයිද කියලා. නමුත් ඔබේ පුණ්‍ය ශක්තිය බලවත් බව ඔබ අපිට බොහොම පැහැදිලිව පෙන්වුවා. ඒ නිසා පසුගිය සෙනසුරාදා ඔබ හැමෝටම ආරාමයට නැවත ඇවිල්ලා දේශනාවට සම්බන්ධ වෙන්න අවස්ථාව සැලසුණා. ඇතන බින්න අපිට හරි සතුටට කාරණාවක් ඒක. මොකද අපි කාලයක් තිස්සේ බලාගෙන හිටියේ ඔබට නැවත ආරාමයට එන්න අපි කොහොමද ඉදහසට සලසලා දෙන්නේ කියලා. මොකද අපි දන්නවා පින්වතුනි අපි මේ නිවනට යන ගමනේ අපිට කරන්න රාජකාරී දෙකක් තියෙනවා කියලා. එකක් අපි වෙනුවෙන් කරගන්න යුතුකම, අනෙක් එක තමයි අපි අනෙක් ලෝකවාසී සත්වයා කෙරෙහි කරන යුතුකම. මේ දෙකම එක හා සමානව වැදගත් සහ වටිනවා. එකක් විතරක් කරලා අපිට නිවනට යන්න බැරි බවත් වෙනුවෙන් අපි හොඳ ආකාරයෙන්ම දන්නවා. අනෙක් අය වෙනුවෙන් කරන දේ නම් පින්තුනේ අපි වෙනුවෙන් කරගන්නේ. එහෙනම් ඇත්තටම ඔබට ආරාමයට ඇවිල්ලා ඔබේ නිවන කරගන්න ඔබ දරන වෑයමට අපි දෙන සහයෝගය තමයි අපි අපේ නිවන ඉස්සරහට කරගෙන යන්නට අපි අපිට දී ගන්න සහයෝගය කියලා අපි හොඳ ආකාරයෙන්ම දන්නවා. ඒ එක පැත්තකින් ධර්මාබෝධය තුළින් ඒ දිහා බැලුවහම අපිට පේන පැත්ත. ඒ එසේ වේවා එසේ නොවේවා යුතුකම් කෙලෙහි ගුණ වගේ ඒ ගුණ අපේ හිත්වල තියෙන පිරිසක් පින්වතුනි. මොකද අපි අපේ ගුරුවරුන්ගේ ආභාසය ලබාගෙන ඒ වගේම අපේ දෙමාපියන්ගේ ආභාස ලබාගෙන අපි හැමදාමත් පින්වතුනි ඉගෙන ගත්තේ අපිට උදව් පදව් කරන හැමෝටම අපෙන් වෙන්න ඕනේ යහපත ඉටු කරන එක අපේ ජීවිතවල කොටසක් කියලා. ඒ නිසා ඔබට යහපත සලසා දීමෙන් අපිට යහපත වුණා නැතා ඔබ ඔබ වෙනුවෙන් අපි අනිවාරෙන් අපිට කරන්න පුළන් උපරිමෙන් කැප වෙලා ඉන්න. ඒක අපිට පින සිද්ධ වුණත් නැතත් පින්ගතන අපි කරන දෙයක්. දැ ඉස්සර ගත්තවොත් අපි ජීවිතවල යම් කාලයක් තියෙන නැති පින්ගතන පින ගැන කිසිම අවබෝධයක් නැති. සමහට පින් පව් කියලා දෙයක් ගැන ලොකු විශ්වාසයක් නැති කාල පව අපේ ජීවිතල තිබුණ ඇති. කර්ම විපාක ගැන සම්මාධිටයට පත්වෙලා නෙමනි පිරිෙන අපි හැම මේ ලෝකෙටාව. ඒ අපි දැන කියාගන්න මේ ලෝකෙට ඇවිල්ලා යම් කාලයක් ජීවත් වුණාට පස්සේ සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුරට වැටිලා මේ ලෝකේ තියෙන යථාර්ථය තේරුම් ගත්තට පස්සේ තමයි පිංගුදනේ තේරෙන්නේ මේ ඇහැට කන්ට පේන තියෙන දේවල් වලට වඩා තවත් අදෘශ්‍යමාන ශක්තියක් මේ විශ්ව ධාතුවේ ක්‍රියාත්මක වෙනවා කියලා. එයා අපි පස්සේ දැනගත දේවල්. ඉතින් ඒවා දැනගන්න කලින් උත්ේංගතනේ මාත්‍රයක් හරි අපේ හිත්වල සුදු ගතියෙන් යුක්ත වෙලා තිබුණු නිසා හැමදාමත් පින්ගතනේ අපිට උදව්පදව් කරපු අයට අපේ හිතේ අපිට දැනෙනවා අපි එයට යහපතක් කරන්න ඕනේ කියන කාරණාව. ඉතින් අවුරුදු දෙකකට එහා අපිට ආරාමයට ඇතුළට වෙලා ඉඳගෙන කිසිම අවශ්‍යතාවයකට වුවමනාවකට බේතක් හේතක් කර කියා ගන්න හැරුණුකොට පින්ගතනේ මේ ආරාමෙන් එළියට වඩින්න අවස්ථාවක් තිබුණේ නැහැ. අපි බොහොම පරිස්සමෙන් සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව සලකලා ඒ අවුරුදු දෙකක කාලයේ තුරාවට පින්තුනේ ආරාමයේ ඇතුළේ ඉඳගෙන මග වඩා ගැනීමේ කටයුතු වල නියැලෙන්නට අවස්ථාව සැලසුනේ ඔබ සියලු දෙනා කරපු මහා කැපකිරීම නිසායි. ආය ගැන කිසිම සැකයක් නැහැ. ඉතින් ඔබ එවැනි කැපකිරීමක් කරද්දී පින්ගතනේ අපිට කොහොමවත් නිකන් ඉන්න බෑ. පිනක් වුණා නැත පින්ගතනේ ඔබේ කරපු කැපකිරීම දැක්කහම අපි එදා ඉඳන්ම කල්පනා කරගෙන හිටියේ කොහොමද ඔබට ඔබ කරන දෙයට අපෙන් වෙන්න ඕන දේ ඉටු කරන්න කියලා. ඒ නිසා තමයි මොනතරම් දුෂ්කරතා මැද්දේ වුණත් අන්තර්ජාලය ඔස්සේ ඔබට දේශනාවක් දේශනා කීපයක් ගෙනෙන්නට අපි කටයුතු කරයි. මේ ප්‍රායෝගික නිවන් මාර්ග කියන දේශනා මාලාවත් වෙනුතනේ එහෙම ආරම්භ වෙච්ච එකක් බව ඔබ දන්නවා. මට අද වගේ මතකයි මේ දේශනා මාලාවේ පළවෙනි දේශනාව සිදු කරපු දවස. ඒකත් මේ අද මං දැන් ඉන්න පුස්තකාල පරිශ්‍රය නම තමයි මේ දේශනාව සිද්ධ කරේ. ලැප්ටොප් එකක් දිහා බලාගෙන. දැන් මං හිතන්නේ 60 ගණන් හෝ 70 වෙනි දේශනාව මං හිතන්නේ දැන් මේ යන්නේ. ඒ කියන්නේ සති 70ක් පහු වුණා. එදා ඉඳන් අද වෙනකොට. අනේ යන්තම් ඔබට පුළුවන් වුණා නැවත ආරාමයට එන්න. සති 70කට පස්සේ. ඉතින් ඒ විතරක් නෙමෙයි පින්ගතනේ තවත් විවිධාකාරයේ අපේ සිවුමක දරුවන්ට ඒ වගේම තරුණ සිත ආදී වශයෙන් මේ දහම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න බලාපොරොත්තු වෙන තරුණ පිරිස උදෙසා ඒ දේශනා ඒ වගේම විදේශගතව ජීවත් වෙන අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මාසකර සැරයක් මාසයකට දෙසරයක් ආදී වශයෙන් ඒ පැවැත්වෙන විශේෂ සද්ධර්ම දේශනා ඇතුළු කොටගත් ලොකු වැඩසටහනක් අපි ආරාමයේ ඉදියත් කරා. මොකද අපිට නිරන්තරයෙන්ම ඕනි වුණා පින්තුනේ ඔබ පටන් ගත්ත ගමන මගදී නවත්තන්න නැතුව ඔබට දිගරම කරගෙන යන්න අපිට කරන්න පුළුවන් උපරිමයෙන් ඔබට කරලා දෙන්න. ඉතින් අපිට හරි සතුටක් දැනෙනවා පින්තුනේ ඒ කරගෙන ආපු වැඩපිළිවෙල තුළ ලොකු යහපතක් සිද්ධ වෙලා තියෙනවා කියන කාරණාව දකිනකොට. ඒකට සාක්ෂි තියෙන ඕන තරම්. එකක් තමයි ඔබ ඒ කාලයේ පුරාවට ඒ දේශනා මාලාව ඒ වැඩසටහන එක්ක සම්බන්ධ වෙලා ඔබ ඔබේ ජීවිතේ වෙනස් කරගන්න හැටි නිරන්තරයෙන් අපිට ලියලා එවලා හැම තිබ්බා. ඔබේ ජීවිතේ වෙනස් වෙච්ච හැටි, විවිධ ප්‍රශ්න අරගල තියෙන අවස්ථාවලදී ඔබ ඒවට මුහුණ දුන්න හැටි ඔබ අපිට ලියලා එව්වා. ඒ වගේම පින්කතුනේ පින් කටයුතු වල නොපමාව ඔබ නියලුණා. ආරාමයට යාගන්න ඒගන්න නොහැකි වුණා කියලා ඔබ අතහැරියේ නෑ. අම්මට තාත්තට වඳින එකේ ඉඳන් ගෙදර බුදු බහන පත්තු කළා, හඳුන් කූරක් පත්තු කළා, මල් ටිකක් පූජ කළා, සමහර ගෙදර උයාපිහා ගන්න හරි හමන් දෙයක් නොතිබුණත් අග්‍රශ්‍රේෂ්ඨ කොටස තථාගතයන් වහන්සේට පූජ කළා. ආහාර ගැනීමේ වැඩපිළිවෙලක් ඔබ ආරම්භ කරා. ඒ වගේම සුදු මිනිස්සු විදිහට ඔබ ඔබේ ජීවිත දවසින් දවස සුදෙන් සුදට පත් කරගන්න වැඩපිළිවෙලක් තුළ නියැලලා හිටියා. ඒ වගේ මේ සුදු ගතිය අනෙක් ලෝක සත්ත්වයාට දන් දෙන්න විවිධාකාරයේ ක්‍රියාකාරකම් වල ඔබ නියැලුණා. ආන්ගේ හැම එකකම පින්විතනේ, ඒ හැම එකක් තුළම ඔබ රැස්පත් කරගත්ත පුණ්‍ය ශක්තිය තමයි අන්තිමට අවුරුදු දෙකක් පසු වුණාට පස්සේ ඔබ නැවතත් ආරාමයට ගෙන එන්නට ඉඩ හසර සලසලා දුන්නේ කියන කාරණාව අමතක කරන්න එපා. ඔබට හිතේ සමහරක් විට මේ ඔබ කරපු දෙයක් කියලා ආරාමයට එන එක පින්විතනේ, ඔබ අපි කරන දේවල් මෙතන නැහැ. මේ තනිකර තියෙන විපාක ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි ඔබට ඕන කරන හැම දෙයක්ම ඔබට කරගන්න බැරි. ඒ වගේම තමයි ඔබට නවත්වන්න ඕන සමහරක් දේවල් ඔබට කොච්චර කරත් නවත්වන්නත් බැරි. ඒකට හේතුව පින්විතනේ, ඔබට මේ ඇහැට කනට පේන නොපෙනෙන මේ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන මහා ශක්තියක් තියෙනවා පින්විතනේ. ආන්ගේ ශක්තිය අපි අවබෝධ කරගන්නකොට අපිට තේරෙනවා එක පැත්තකින් අපි කොච්චර අසරණයිද කියලා. අනෙක් පැත්තෙන් පින්විතනේ, ඒ යථාර්ථය අවබෝධ කරගත්තට පස්සේ එතනින් එහාට අපි කාටවත් යටත් වෙලා ජීවත් වෙන්න ඕන කමක් නැහැ. ඒකෙන් කියන්නේ රටේ නීතියට, රටේ රජතුමාට, ඒ පනවල තියෙන නීති රාමුවට අනුකූලව ජීවත් වෙන්න ඕනේ නැහැ කියන එක එහෙම නෙමෙයි. බුද්ධිමත් අපි මේ කාර්ම කාරණා තේරුම් ගන්න ඕනේ. එදා අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සු මේ ලෝකේ තියෙන දේවල් වෙන විදිහ නොතේරුම් ගත්ත නිසා ඒ මිනිසුන්ට සිද්ධ වුණා පින්වතුනි මේ දේවල් කරන්නේ මොකක් හරි බලවේගයක් විසින් කියලා හිතාගන්න. ඊට පස්සේ ඒ බලවේගයට එයයි නමක් දුන්නා. එක එක නම් වලින් එයට ආමන්ත්‍රණය කරා. අහවල් අහවල් නම් වලින් කියලා ආමන්ත්‍රණය කරා. වැස්ස වහින්නේ කොහොමද කියලා දැනගත්තේ නැති මිනිස්සු වැස්ස වස්සන්නේ අහවල් කෙනා කියලා නමක් දැම්මා. මොකද මිනිස්සු හැම වෙලාවෙම හිතන් හිටියේ මේ කෙනාලා තමයි මේ ලෝකේ දේවල් සිදු කරන්නේ කියලා. කෙනෙක්, කවුරුහරි කෙනෙක් තමයි ඒවා කරන්නේ. ඉතින් දෙවි කෙනෙක් කියලා හිතාගත්තා. කවදාකවත් ඇහින් දැකලා තිබ්බේ නැහැ. නමුත් කාට හරි කවදා හරි දවසක අදහසක් පහළ වුණා. මේක අනිවාර්යෙන් කවුරුහරි කෙනෙක් තමයි කරනව ඇත්තේ. අපිට තේරුම් ගන්න බෑ ඒ අයගේ මානසිකත්වය මොකක්ද කියලා. නමුත් කවුරු හරි පිරිසක් මේවා කරන ඇති. ගින්දර කියන එක පිළිබඳව මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වුණා. ඒ නිසා ඒවට අධිපති බලවේග හැවත් දෙවිවරු මිනිස්සු තෝරාපත් කරගත්තා. අතනම තෝරාපත් කරගත්තා නෙමෙයි, නම් කරගත්තා. ඒ නිසා තමයි පිටින් එක එක සංස්කෘති එක එක රටවල් වල එයට එක එක නම් දාලා තියෙනවා. සමහරට යුරෝපේ නැත්නම් යුරෝපීය රටවල් වල වැස්සට අධිපති දෙවි කෙනෙක් ඉන්නවාද ඒ කෙනා කවුද කියලා ඇහුවොත් ඔබට ලැබෙන උත්තරේ නෙමෙයි ආසියාතික රටවල්වල ඒ ප්‍රශ්නය ඇහුවොත් ලැබෙන උත්තරේ ඒගොල්ලෝ කියනවා නෑ අරයා නෙමෙයි මෙයා කියලා මේ ලෝකෙට වැස්ස වස්සන පින්වතුනි දෙවිවරු දෙන්නෙක් ඉන්න විදියක් නෑ නමුත් ඒ ජන සමාජවල සම්මුතියක් හදාගෙන ඒ ජන කොට්ටාසවල මිනිස්සුන්ට තමන්ට හිතෙන විදිහට පින්වතුනි ඒව දාගත්තා නමුත් පසු කාලේ මිනිස්සු තේරුම් ගත්තා මේ වැස්ස කියන එක සිද්ධ වෙන ක්‍රමවේදයක් තියෙනවා කියලා ඒක හේතුඵලයි කියලා එනිසා අද ඔබ ඉස්කෝලේ විද්‍යාවට වැස්ස වහින ක්‍රමය ගැන ඉගෙන ගන්නව මිසක් වැස්ස වස්සන කෙනා ගැන ඉගෙන ගන්න නෑ නේද මතක නැත්නම් අරගෙන බලන්න විද්‍යාව අච්චු පොත වැස්ස වහින චක්‍රය ගැන ඔබ ඉගෙන ගන්න නැති නමුත් ඒ කොයි තැනකවත් පින්දින කාගේවත් නමක් තිබෙන්නේ නැහැ මොකද ඒක සිද්ධ වෙන ක්‍රමවේදයක් තියෙන්නේ හේතු ඵල ක්‍රමවේදය පින්වදින තමයි ඔබ ඉගෙන ගත්තේ එහෙනම් හේතුඵල ක්‍රමවේදයක් තුල පින්වදින කාගේවත් නමක් ගමක් තියෙන විදිහක් නැති බව ඔබ තේරුම් ගත්තා ආන් ඒ වගේ පින්වදින මේ ලෝකෙ සිද්ධ වෙන එක එක ආකාරයේ දේවල් විවිධාකාරයේ දේවල් කොටින්ම කියනවා නම් හැම දෙයක්ම මිනිස්සු දියුණු වෙන්න ඒ කියන්නේ මිනිස්සුන්ගේ පරිකල්පන ශක්තිය ඥාන ශක්තිය දියුණු වෙන්න එයාට තේරුම් යනවා මේ හැම එකක්ම හේතුඵලවාදයට අනුකූලවයි සිද්ධ වෙන්නේ කියලා. අද සමහරට පින්නදී මිනිස්සුන් පිරිසක් මේ ලෝකේ ජීවත් වෙනවා ඇති. මේ තමන් මේ ලෝකෙට ආවේ කොහොමද කියලා තේරගන්න බැරුව. තමන් කවුද කියලා අඳුනගන්න බැරුව. තමන්ට මේ යම් සමහරක් දේවල් හිතෙන්නේ ඇයි? තමන් එක එක විදිහට කටයුතු කරන්නේ ඇයි? තමන් තවත් අයත් එක්ක ගනුදෙනු කරගන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න බැරි නිසා මිනිස්සු හිතා ගන්නවා පින්තුනි මේ තමන්ව හසුරුවන දෙවි කෙනෙක් ඉන්නවා ඇති කියලා. ඒ කියන්නේ කොටිම කියනවා නම් පින්තුනි මිනිස්සු යම් පිරිසක් ඇති මේ ලෝකේ විශ්වාස කරන මේ තමන් කරන හැම දෙයක්ම කවුරු හරි දෙවි කෙනෙක් කවුරු හරි තවත් බලවේගයක් විසින් ඒව ගානට සංවිධානය කරලා සූදානම් කරලා හරියට නිකන් චෙස් පූරෝක ඉත්තෙක්ව හසුරුවනවා වගේ මේ මාව හසුරුවනවා කියලා තව කෙනෙක් විසින් තොර තමන්ට යම් අදහසක් යමක් ගැන පහළුණොත් යමෙක් ගැන පහළුණොත් ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා පින්වතුනි පිරිසක් කල්පනා කරනවා ඇති. හැබැයි එයාගෙන් ඇහුවොත් දෙවියන් වහන්සේගේ කැමැත්ත සිද්ධ වුණේ කොහොමද කියලා. අන්න එතනදී පින්වතුනි එයාට ඉරක් ඇඳලා කියන්න වෙනවා මෙතනින් එහාට අපිට ඒක පැහැදිලි කරගන්න තේරෙන්නේ නැහැ කියලා. මොකද දෙවියන් වහන්සේගේ කැමැත්ත ක්වෙස්චන් කරන්න බෑ. නමුත් මට විශ්වාසයක් තියෙනවා පින්වතුනි යම් කාලයකදී ඒ හැම කෙනත් අවබෝධයට පත්වේ කියලා ඒ කියන කොටසත් හේතුඵල දහමට අනුකූලයි කියලා. මොකද තථාගතයන් වහන්සේගේ වාදය පින්වතුනි හේතුඵල වාදය. මේ ලෝකේ යමක් තියෙනවා නම් යමක් විද්‍යමාන වෙනවා නම් ආන් ඒ සියල්ලක්ම හේතුඵල වාදයට අනුකූලයි කියලා තමයි තථාගතයන් වහන්සේගේ දේශනාව කියන්නේ. කාගේවත් කැමැත්තක්වත් කාගේවත් අකමැත්තක්වත් සිද්ධ වෙනව නෙමෙයි. හේතු සැකසලා තියෙන්නේ යම් ආකාරයකටද ආන් ඒ ආකාරයටයි ඵලය සැකසෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පින්වතුනි ඔබ සියලු දෙනාටත් නැවත ආරාමයට ඇවිල්ලා දේශනාවල වලට සම්බන්ධ වෙලා ඒ වගේම කණ්ඩායම් දේශනාවල් විදිහට ඒවා විශේෂයෙන් සංවිධානය කරගෙන තමන්ගේ නිවන් මඟට විසඳ ගන්න ඕන ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවා කතාබස් කරගෙන ඔබ විසින්ම රැස්පත් කරගත්ත පුණ්‍ය ඵලය භුක්ති විඳින්න අවස්ථාවක් මේ සැකසලා ඇවිල්ලා තියෙනවා. එහෙනම් කවුරුත් කරපු දෙයක්වත් නෙමෙයි පිංගුතනේ මේ තියෙන්නේ. තනිකර හේතුඵල දහම. ඒකයි ගුරුහාමුදුරන් වහන්සේ එදා ඉඳන්ම ඔබට කිව්වේ දිගින් දිගටම පිං කරන්න කියලා. ඔබට පුණ්‍ය ශක්තිය තියෙනවා නම් පිංගුතනේ නිවන කරගන්න ඒකම ඇති. කොරෝනාව කියන එක මේ ලෝකෙන් තුරන් වෙන්න. හැබැයි වගේම පිංගුතනේ ඔබට පුණ්‍ය ශක්තිය නැත්තම් නිවන කරගන්න. කොහොම කවුරු කිව්වත් මොනවා කළත් පිංගුතනේ මොන ආකාරයක හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ඔබේ ඒ ගමන වළක්වනවා. එහෙනම් කවුරුත් කරන දෙයක් නොකරන දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ මේ පුණ්‍ය ශක්තිය. ඒතර බහයි සමහර ප්‍රශ්නයක්. ඒතර මම නෙමෙයිද පින් කරන්න කියලා. දැන් ඔන්න ඔය කාරණාව ගැන අපි ගිය සතියේ කතා කරන්න පටන් ගත්ත මතකද? ඔබ දන්නවා පින්තුනේ මේ හිතක් උදා වෙලා වැය වෙලා යන්න කියලා. හිතකට පුළුවන් පින්තුනේ යම් අදහසක් දරාගෙන ඊට අනුකූලව චේතනා නගන්න. හිතක් ගොඩනැගෙනවා කියලා කියන්නේ චේතනා කියන වැඩ පිළිවෙලෙන් සිද්ධ වෙනවා කියන එක. ඒ චේතනාව නැගෙන දෘෂ්ටියට අනුකූලවයි. තථාගත දේශනාවට අනුව පින්තුනේ චේතනාවන් තමයි කර්මය වෙන්නේ. චේතනා කියලා කියන්නේ මේ හිතක් ගොඩනැගෙන වැඩ පිළිවෙල නම් පින්තුනේ ඒකනම් කර්මය කියලා කියන්නේ. දැන් මට කියන්න ඔබද කර්මය කරන්න කියලා. ආයෙත් මං කියන්න. චේතනාවක් කියලා කියන්නේ මේ හිත ගොඩනැගෙන ආකාරය. හිතේ ගොඩනැගීම. ඒ හිතේ ගොඩනැගීම සිද්ධ වෙන්නේ පින්තුනේ හිතක් දරාගත් දෘෂ්ටියකට අනුකූලව. එතකොට හිතක් ගැන නම් අපි මේ කතා කරන්නේ. හිතක ගොඩනැගීම හිතක දෘෂ්ටිය ගැන නම් අපි මේ කතා කරන්නේ. හිතක නම් චේතනා දින ඔබේ චේතනා කියලා ගන්න නෑ නේද? සුමනදාසගේ චේතනා කියලා එකක් නෑ. චේතනා තියෙන හිත වලට. ඔබ දන්නව මේ හිතක් තැනෙන වැඩ පිළිවෙල තමයි චේතනා කියලා කියන්නේ. ආන්නේ ආකාරයට පින්තුනේ හිතක් තුල නම් මේ චේතනා කියන සංසිද්ධිය සිද්ධ වෙන්නේ. සබ්බචිත්ත සාධාරණ චෛතසික වලින් එකක් ඔය චේතනා කියලා කියන්නේ. ඒ කියන්නේ සියලුම සිත් වලට තියෙන කොටසක්. එහෙනම් ඒකම නම් පින්තුනේ කර්මය වෙන්නේ. දැන් කවුද එහෙනම් ওই පින් කරේ? ඔබද නැත්නම් හිතක්ද? එහෙනම් හිතක් තමයි පින්දන ඔය සියල්ලක්ම කරේ. ඒකට ඔබ කියලා නම දාගත්තට ඒක සම්මුති ව්‍යවහාරයක් විතරයි. එන ඔබ කරපු පිනකුත් පවකුත් ඔතන නැහැ පින්තුනේ. නමුත් කවුරුත් කරපු පිනක් පවක් නැහැ නෙමෙයි. හිතක් විසින් පින් කරා, හිතක් විසින් පව කරා. මේ හිත විසින් කරපු පින නැවත ඇදිලා එන විපාක ශක්තියක් විදිහට එක්ක ඒ හිතේ ඉදිරි ඒ හිත් පරම්පරාවේ ඉස්සරහට නැගෙන්න තියෙන හිතකට, එහෙම නැත්නම් ඒ හිත් පරම්පරාව දුවන කයට පවත් එහෙමම තමයි. පවක් කරොත් හිතක් විසින්. මොකද අතකින් පව කරන්න බෑ පින්තුනේ. පව වෙන්නේ මොකෙන්ද? පව වෙන්නේ හිතින්. අත පාවිච්චි කරලා හිතට පුළුවන් පව කරන්න. දැන් ඔබ තව කෙනෙක්ගේ අතක් අරගෙන කාටට ගැව්වොත් පින්තුනේ ඒ අත අයිතිකාර මනුස්සයට පව සිද්ධ වෙනවා. හොඳට හිතලා බලන්න. අපි තුමු නිදාගෙන ඉන්න මනුස්සයෙක්ගේ අතක් අරගෙන ඔබ එහා පැත්තේ ඉන්න ඒ මනුස්සයාගේ අම්මා ඉන්නවා එහා පැත්තේ වාඩි වෙලා. හෝ එහා පැත්තේ නිදාගෙන. නිදාගෙන ඉන්න මනුස්සයෙක්ගේ අතක් අරගෙන අම්මට ගහනවා. අපි තුමු මේකෙන් ඒ අම්මා මැරෙනවා. දැන් ඒ අත අයිතිකාර මනුස්සයාට අනන්තරීය පාප කර්මයක් සිද්ධ වුණාද? අයියේ හිතක් ගොඩ නැගුන්නේ නැති නිසා ඒ කරුණ උදෙසා. එහෙනම් ඔබ ඒකෙන් කල්පනා කරලා බලන්න, පවක් සිද්ධ වෙන්නේ කයටද නැත්නම් හිතටද කියලා. හිතට අනුකූලයි පින්විතනේ පාප කර්මය. හිතට අනුකූලයි පුණ්‍ය කර්මය. එහෙනම් හිතකින් තමයි ඔය සියල්ලක්ම සිද්ධ වෙන්නේ. හිතකට පුළුවන් වචනේ සහ මේ කය පාවිච්චි කරන්න, ඒ හිතට ඕන කාරණාව සිද්ධ කරන්න. ඒකයි චිත්ත පාරිශුද්ධිය තමයි පින්විතනේ මේ තථාගත දහමේ බලාපොරොත්තු වන ප්‍රතිඵලය. කය පිරිසුදු කර ගැනීමවත් වචනය පිරිසුදු කර ගැනීමවත් නෙමෙයි. හැබැයි අපි කියනවා සිත කය වචනය පිරිසුදු කරගන්න කියලා. මේ සිත කය වචනය පිරිසුදු කර ගැනීම කියලා අපි කතා කරන්නේ පින්වතුනි ආපෞසරයක් මොකක් ගැනමද? මේ මනස ගැනම තමයි. මොකද මනස විසින් තමයි සිතත් කයත් වචනයත් ඔය තුනම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔන්න ඔය කියන ආකාරයට අපි අවබෝධ කරගන්න ඕනේ දැන් ක්‍රමක්‍රමයෙන් අපි ඉස්සරහට මේ යන ගමන තුළ තියෙන අවබෝධ කරගන්න ඕනේ ඇත්තටම මොකක්ද ඔය වෙන්නේ කියලා. මෙච්චර කාලයක් ඔබට හිතුණ නැති බින්න ඔබ පින් කරා කියලා. නැත්නම් ඔබට හිතුණ නැති ඔබ පව් කරා කියලා. විශේෂයෙන් මේ පව් කරනවා කියන කාරණාව සම්බන්ධයෙන් මගේ දැන බොහෝ අවස්ථාවලද ඔබට මතක් කරලා තියෙනවා පින්විතනේ. අර හිතේ නැගෙන කලකිරීම ගැන සුදු මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඊයේ කරපු සමහරක් දේවල් ගැන ඔබට අද බොහොම කලකිරීමක් ඇති. දහමක් අහන්න කලින් ඔබේ ජීවිතයේ වෙච්ච යම් යම් සිද්ධවීම් ගැන ඔබට ලොකු කලකිරීමක් ඇති. කළා අද ඔබට හිතෙනවා ඇති පින්විතනේ ඇයි ඔබ එහෙම කරේ කියලා. ඔබට ඔබ ගැන මහා පිළිකුලක්කුත් දැනෙනවා ඇති සමහරක් විට. එහෙම හිතෙන්නම පින්විතනේ ඔබට අමතක වෙලා තියෙනවා මේ හිතක් තමයි ඔය ටික කරේ කියලා. මේ හිත සම්බන්ධයෙන් අවබෝධයක් නැතිකම තමයි පින්විතනේ එතන අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඔබ නිකමන හිතලා බලන්න මෙහෙම. මීට හිත 100කට කලින් පහළ වෙච්ච හිතකින් හරකෙක් මැරුවා. හරිද? ඒ හිත වැය වුණා. මොකද උදා වෙච්ච හිතක් ඒකාන්තයෙන් වැය වෙනවනේ පින්වතුනි. හිත 100ක් උදා වෙලා වැය වෙලා ගියා. දැන් වුණ තව හිතක් උදා වෙලා තියෙනවා. ඒ හිත දකින්න පින්වතුනි හරකෙක් මැරිලා ඉන්නවා. හරකෙක් මැරිලා ඉන්න බව දකින්න හිතට දැන් හිතෙනවා නම් අනේ ඇයි මං එහෙම කරේ කියලා. ඒක සාධාරණයිද? හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ දහම් කඳ ඔබට දේශනා කරන එකම හේතුවයි තියෙන්නේ. ඔබේ ජීවිතයේ තියෙන දුක නිදහස් කරගන්න. මිසක් තියෙන මේ හිත හට ගන්න වැය වෙන නැත්නම් මේ හිත වැඩ කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔබ එක්ස්පර්ට් කෙනෙක් කරන්න නෙමෙයි මේ අපි උත්සාහ කරන්නේ. ඒක දහම් දේශකයන් වහන්සේලා දැනගත්තාම ඇති. දොස්තර මහත්තයා දැනගත්තාම ඇතිනේ පින්විතනේ බෙහෙත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා කයකතුළු ගියාට පස්සේ. ඒකේ තියෙන රසායනික විපර්යාස මොනවාද? මේ ක්‍රියාවලිය මොකද්ද කියලා වෙද මහත්තයෙක් දොස්තර මහත්තයෙක් දැනගත්තාම ඇති. දොස්තර මහත්තයා ඒ හැම දෙයක්ම කියලා දෙන්න ඕනේ ලෙඩෙක්ට. ලෙඩාට තියෙන්නේ රෝගියෙක්ට තියෙන්නේ දොස්තර කෙනෙක් දෙන බෙහෙත බීලා ලෙඩේ හොඳ කරගන්න. එහෙනම් දොස්තර මහත්තයාටත් රෝගියාටත් දෙන්නටම තියෙන ඕන පොදු කරණාවක් තියෙනවා පින්විතනේ. ඒ තමයි ලෙඩේ සුවපත් කරගෙන දුකින් නිදහස් වෙමි හෝ කරන්නේ කියන චේතනාව. එහෙනම් ඒකටයි මම ඔබට මේ කරුණු කියන්නේ. එනිසා ඒකට අවශ්‍ය කරන කොටස විතරයි මේ දේශනාව අපි අරංගු කරන්නේ. එතනින් එහාට කොටස ඇත්තන ඔබට දේශනා කරන්නේ නැති සමහර දේවල් තියෙනවා. මොකද ඒකට හේතුව මගේ අවශ්‍යතාවයේ තියෙන ඔබ මේ දහම සම්බන්ධයෙන් එක්ස්පර්ට් කෙනෙක් කරන්න නෙමෙයි. ඔබ දහම සම්බන්ධයෙන් ප්‍රොෆෙසර් කෙනෙක් කරන්න නෙමෙයි පින්වතුනි. එහෙම කරන්න ඕන නම් ඔබ එන්න පැවිදි වෙන්න. එතකොට මේ දහම සම්බන්ධයෙන් පරක් තෙරක් යනකම් ඔබට දැන කියාගෙන ඉගෙනගෙන අනෙක් ලෝක සත්‍යයගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න දහම් ගවේෂකෙක් බවට ඔබටත් පත්වෙන්න හැකියාව තියෙන ඕනනම්. එහෙම කරන්නේ නැති සංඝයා වහන්සේලා තියෙනවා. නමුත් ඒකට හේතුව සමහර උන්වහන්සේලා දේශනා කරන්නේ නැහැ. සංඝයා වහන්සේලා සිළු දෙනා දේශනා කළ යුතුයි කියලා නීතියක් නැහැ නේද ඉතින්. සමහර උන්වහන්සේලා දැහන් වඩනවා. කළ උන්වහන්සේලා ඒ පැතිවලින් පින්වතුනි ලෝක සත්‍යය රහපත සලසලා දෙනවා. දැන් හිතනකෝ එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා මෙන්න උන්වහන්සේ ගොළුයි. තව සමහරක් විට උන්වහන්සේ දහම ගැන පරස්තරක් යනකම් හොයලා විපරම් කරලා ඒ ගැන ලොකු විස්තර විග්‍රහ කරගන්න උන්වහන්සේට අවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන්. මොකද උන්වහන්සේ දේශනා කරන්න බෑනේ. ඒ නිසා උන්වහන්සේ උන්වහන්සේගේ කාරණාව කරගන්න අවශ්‍ය කරන දහම් කඳ අවබෝධ කරගෙන උන්වහන්සේ පිළිලනි විල යනවා. හැබැයි උන්වහන්සේ යමෙක් දානයක් මානයක් පූජා කරගත්තා නම් ඒකෙන් මහත්ඵල මහානිසංස රැස් කරගන්න පුළුවන් අවස්ථාවක් සැලසෙලා යනවා. එහෙනම් ඔබට අපි මේ දේශනා කරන්නේ ඔබ දුකෙන් නිදහස් කරන්න අවශ්‍ය කරන්නේ යම් කොටසක්ද ආන්ගේ ටික. දැන් කල්පනා කරලා බලන්න. බොහෝ පිරිසකට තියෙන ප්‍රශ්න. දැන් ඔබ කණ්ඩායම් විදිහට ඇවිල්ලා අපේ ස්වාමීන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරන්න එනකොට වෙනතනේ මට දැනගන්න ලැබිච්ච කාරණාවක් තමයි බොහෝ දෙනෙක් මේ පසුගිය අවුරුදු දෙක මුළුල්ලේ තමන්ගේ ජීවිතවල හිර කරගෙන තිබුණු ලොකු ප්‍රශ්න ගොඩක් ඔබට එළියට දාගන්න අවස්ථාවක් දැන් ලැබිලා තියෙනවා. සමහර අය ඇවිල්ලා අපිට කියනවා පින්විතනේ මොකද අපි කිව්වා මේ වගේ දේවල් වෙයි කියලා ඔබට මතක ඇති. මිනිසුන්ට එළියට පහළට යාගන්න බැරි වුණාම මිනිස්සු ගෙවල් ඇතුලේ කොටු වෙනවා. එතකොට මෙච්චර කාලයක් පින්විතනේ කාමෙන් තෘප්තිමත් වෙන්න උත්සාහ කරපු මිනිස්සු ගෙදර ඉඳලා තමන්ගේ කාමදාහේ නිවා ගන්න බැරි වෙච්ච මිනිස්සු එළියට ගිහිල්ලා එක එක ආකාරයට ඒ කාමදාහේ නිවා ගන්න කටයුතු කරගත්ත මිනිස්සුන්ට දැන් ඒක කරගන්න බැරි වුණා. එහෙම කාලයක් තිබුණානේ. එතකොට මොකද වුනේ පින්වතුනි? එහෙම වුණා කියලා හිතේ කාමය කාම ගින්න නැගෙනක අඩුුන්නේ නැහනේ. පීඩාවෙන් නිදහස් වෙන්න බැරි වෙනකොට පීඩාව තව තව ගොඩ නැගෙන එකයි සිද්ධ වෙන්නේ. මේ මිනිස්සුන්ට සිද්ධ වුණා පින්විතනේ ගෙවල් ඇතුළට කොටු වෙන්න. ඒ වගේම ටීවී එක, ඉන්ටර්නෙට් එක, ඔයාදී වශයෙන් දිගින් දිගටම මේ කාමයෙන් දෘෂ්ටිගත කරවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල එහෙම් පිටින්ම සිද්ධ වුණා. ඒවා තව තව වැඩියෙන් සිද්ධ වුණා. මොකද මිනිස්සුම ගෙදර තියලා තියවන්න ලේසි නැති නිසා පින්වතුනි ඒවා තව තවත් මිනිස්සුන්ගේ හිත ඇද බැඳ තබා ගන්න පුළුවන් මට්ටමේ වැඩසටහන් එහෙම නිර්මාණය වුණා ඇති. ඒක ගැන ආයේ කිසිම සැකයක් නැහැ. සමහර ඔබ නිගමන හිතලා බැලුවොත් පින්වතුනි මම මේ දැකගෙන දැනගෙන කියනවා නෙමෙයි. නමුත් ඔබ හොයලා බැලුවොත් මේ කියන කතාව ඇත්ත වෙන්නේ නැති. සමහරට කොරෝනා රැල්ල එන්න කලින් අපි හිතමු මොකක් හරි ටෙලි නාට්‍ය චිත්‍රපටි වගේ දේවල් නිර්මාණය වුණා නම් ඊට වඩා බොහෝම ආකර්ෂණීය මට්ටමේ මිනිස්සුන්ගේ හිත ඇද බැඳ තබාගෙන වෙලා ගන්න පුළුවන් මට්ටමේ නිර්මාණ මේ පසුගිය කාලේ එන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ටීවී එකේ විතරක් නෙමෙයි YouTube එකේ ආදී වශයෙන් එක එක ජාති නිර්මාණ එන්නේ නැති පින්විතනේ. ඒකෙන් ඔබට වාඩි වුණාට පස්සේ උදේ පාන්දර අවදි වෙලා රෑ නිින්දට යනකම් පින්විතනේ තනිකරම ඔබ ඒ කාම දාහය නිවා ගැනීම පිණිස ඔබ වෙලාගෙන කාලය යනවා කියනකවත් ඔබට මතක් වෙන්නේ නැති මට්ටමට ඔබව තනිකර වසඟ කරගන්න පුළුවන් මට්ටමේ දේවල් ඔය විවිධාකාරයෙන් මාධ්‍ය තුල පින්විත නිර්මාණය වුණා ඇති, විකාශනය වුණා ඇති. මම දැනගෙන කියනා නෙමේ, නිකන් ඉවෙන් වගේ දැනෙනවා. ඔබ දන්නවා ඇති ඒක එහෙම වුණාද නැද්ද කියලා. ඉතින් අපිත් එක්ක ඇවිල්ලා කතා කරන පින්වත් පිරිස් පින්විතනේ අපිට කියනවා මේ ඔබ අතරම ඉන්න මිනිස්සු ඒ වගේ අවස්ථාවලදී අය ඒවට අසු වෙච්ච හැටි සමහර අය නැති පුරුදු එයා පටන් ගත්තා. මෙච්චර කාලයක ඒගොල්ලන්ගේ ජීවිතවල එහෙම පුරුදු තිබිලා නැහැ. එයා පටන් අරගෙන. සමහර අය තමන්ගේ තෙක්ක එකට ජීවත් වෙච්ච තමන්ගේ ඥාතීන්ගෙන් සමහරට මාමල බාප්පල අයියල ගෙන් පවා පින්තුනේ අයුතු විදිහට අපචාරයට ලක් වෙච්ච හැටි ඇවිල්ලා අපිත් එක්ක කියනවා. අපි කල් තියාම කිව්වා අපි දින ඔය වගේ දේවල් සිද්ධ වෙවි කියලා. එනන්ද මේ හොඳ වැඩේ කියලා කියන නෙමෙයි මේ. එදා පින්තුනේ අපි ඔබට පෙන්වලා දුන්නා මිනිස්සු දහමක් ගන්න තාක්කල් හිතවල තියෙන කාමදාහය මේ රාගගින්න නිවෙන තාක්කල් බාහිරෙන් පින්තුන නිමිත්තක් එනකොටම ඒ හිත සසල වෙනවා. සමහරකට ඔබ තමයි නිමිත්ත උනේ. කවුරැයි ගෙදර හිටියා? මාම කෙනෙක් අවු කියලා අපි හිතමු. ඒ මාම කවදාකවත් බණක් අහන්නේ නැහැ. දහමට කිසිම නැඹුරුවක් නැහැ. එයා හිතන් ඉන්නේ සල්ලි හම්බ කරගෙන හොඳ ගෙදර ලොකු ටීවී එකක් තියාගත්තාම හොඳට ලස්සනට ඇඳලා කළා ජීවත් වෙන එක තමයි ජීවිතය කියලා හිතන් ඉන්නේ. ඉතින් එහෙම මෙයා ජීවත් වෙගෙන ගියා. සමහර ඔබ වණ අහනවා. නමුත් ඒ මාමට කිසිම උනන්දුවක් තිබ්බේ නැහැ. ඔන්න කොරෝනා ආවා. ඊට පස්සේ ලොක්ඩවුන් කරා. දැන් කොහෙවත් එළියට යන්න බෑ. සමහරට ඒ මාම වෙන්තුනේ ඉස්සරනම් Tamanට එක එක ආකාරයේ අවශ්‍යතාවල් මතු වුණාට පස්සේ ගෙදර හිටියේ නැහැ. ගෙදරින් පිටත් වෙලා ගියා. Taman ගුමනායිපාකන් ඉටු කරගෙන නැවත ගෙදර ආවා. ගෙදර කවුරුත් දන්නේ නැහැ. ප්‍රශ්නෙකුත් නැහැ ඉතින්. Tamanට කරගන්න ටික විතරයි. අනෙක් කර කවදාකවත් කරදරයක් හිරිහැරයක් වුණේ නැහැ ඒකෙන්. නමුත් කොරෝනාව දැන් එළියට පහළට යන්න බෑ. හැබැයි හිතේ නැගුණු කාමදාහය ඒක එහෙමමයි. දැන් පිටින් කොහෙන්ද ඕක පිට කරන්නේ? ප්‍රෙෂර් එක බිල්ඩ් අප් වෙනවා ඇතුලෙන්. පීඩනය ඇතුලෙන් බිල්ඩ් අප් වෙනවා. ගොඩනැගෙනවා. නමුත් ඒක ඉස්සර පිට කරපු ක්‍රමයට දැන් පිට කරන්න බෑ. පිට කරන්න බැරි වෙනකොට පීඩාව ගොඩනැගෙන එක නවතිනවද? එහෙම වෙන්නේ නැහැ. පීඩාව ඒ ආකාරයෙන්ම ගොඩනැගෙනවා. මොකද පිටින් පීඩාව ගොඩනැගෙන්නේ දහම් අවබෝධය නැති නිසායි. එහෙනම් ඒක ගොඩනැගුණාට පස්සේ පින්තුනේ දැන් ඒ දාහේ ඉවස ගන්න බැරි තැන අහල පහල බැලින්නම් හිතේ ඔබ සමහර තමන්ගේ නංගිගේ දුව තමන්ගේ මල්ලිගේ දුව මල්ලිගේ පුතා ඒ තමයි ඔබ. ඔබ අහු වුණා. ඔබ දැකපු වෙලාවේ ඒ මාමගේ හිතේ පීඩාවක් ආවා. ඒ පීඩාවක් ආවට පස්සේ පින්තුනේ ඒ පීඩාව පිට කරගන්න ඒ මාමට වෙන ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා ගෙදර අනික් අය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකන් ඉඳලා ඔබ ඒ රකුසට අහු වුණා. කවුද රකුස? මාමද? නෑ, අවිද්‍යා තෘෂ්ණා. මාමටත් කරන්න දෙයක් නෑ පිළිගන්නේ මේ වෙලාවට. හිත ආතුරු වුණාට පස්සේ හිත කරන දේවල් හිතවත් දන්නේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් පිළිගන්නේ අපිට ඕන තරම් දැන් අහන්න ලැබෙනවා. මේ වගේ දේවල් වුණා, මේ වගේ දේවල් වුණා. තව ඉස්සරහට අපිට ගුරු හාමුදුරන් වහන්සේගේ දේශනාවලුණු තුන්වහන්සේ කියයි. වෙච්ච දේවල් කියන්නේ පිංගතනේ ඇද්ද අපි කිව්වා කියලා අහන්න එහෙම නෙමෙයි. මේ ඔබ රිද්දන්න කියනවා නෙමෙයි පිංගතනේ. සමහර ඔබ උත්සාහ කරන ඇති වෙච්ච අමිහිරි දේවල් ආයි කවදාකවත් මතක් නොවෙන්න ඔබ උත්සාහ කරන ඇති. නමුත් පිංගතනේ අපි ඔබට පෙන්වුම් කරන්නේ මේ එවැනි පරිසරයක් තුළ ඔබ ජීවත් වෙන තාක්කල් ඒ වගේම ඔබ තව කෙනෙක්ට ওই වගේ දේවල් කරලා තියෙන තාක්කල් ඔබට ඕකෙන් ගැලවීමක් නැති බව අපි කොච්චරනම් කියන්නේ නැද්ද දරුවන් නිදහස් කරන්න කියලා? දෙමාපියන්ට කොච්චරනම් කියන්නේ නැද්ද? තමන්ගේ තරුණ දුවව තරුණ පුතාව ශාසනයට නිදහස් කරන්න කියලා. නමුත් ඒ කියන දේවල් කනකටවත් ගත්තේ නැති සමහරක් දෙමව්පියෝ අද පින්තුනේ සිය දහස් වාරයක් පසුතැවෙනවා ඇති. අපි එදා උන්වහන්සේලා කියපු දේවල් කරා නම් අද අපිට මෙච්චර පසුතැවෙන්න සිද්ධ වෙන්නේ නැහැ නේ කියලා. ඒ දරුවෝ සමහරකට දෙමව්පියන්ට ඕනකම තිබුණා, නමුත් දරුවන්ට උනන්දුවත් තිබ්බේ නැහැ. ඒ දරුවෝ අද හිතනවා ඇති එදා ඒ ස්වාමීන් වහන්සේලා අපිට කියපු දේවල් අපි කරා නම් අම්මයි තාත්තා එකතුලා මට උනන්දු කෙරෙව්වා. මේ තුච්ච නින්දිත ගිහි ජීවිතේ ගත කරනවට වඩා මගේ ජීවිතේ ඇත්තටම යහපතක් කරගන්න පුළුවන් තැනකට ගිහිල්ලා නිවන කරගන්න කියලා. නමුත් මට ඕනකමක් තිබ්බේ නැහැ. මට ඕනේ වුණේ සෙල්ලම් කර කර කාමයේ හැසිරෙමින් මතු සිහිනයක් වගේ අනාගතයක් හදාගෙන ආන්නේ ලෝකෙ තුල ජීවත් වෙන්න. අන්තිමට මට වෙච්ච දේ ඔන්නෝම හිතෙනවා ඇති පින්වතුනි. ඉතින් ඔය වගේ ප්‍රශ්න වලට මැදි වෙච්ච පිරිසකුත් ඔබ අතර ඇති. ඒකයි මේ දේශනාව කරන්න පින්වතුනි ආරාමීන ස්වාමීන් වහන්සේලාටවත් අනගාරික මහතුන්ටවත් නෙමෙයි. ඒ කියන්නේ බේරෙන්න පුළුවන් වෙච්ච පිරිසට නෙමෙයි. බේරෙන්න බැරි වෙච්ච පිරිසට. ඒ කියන්නේ මම මේ කියපුව ආකාරයේ පිරිස් ඔබ අතර ඉන්නවා ඇති අනිවාර්යයෙන්. 1%ක් 2%ක් හරි ඇති පින්වතුනි. එතකොට සමහරට ඔබ අතින් ඒ වැරදි වුණත් ඇති. සමහර පිරිසක් හිටිය ඇති පින්වතුනි බොහෝම අමාරුවෙන්. එයා ඒගොල්ලොන්ගේ හිත් පාලනය කරගෙන හිටියේ. සතියකට සැරයක් ආරාමයට ඇවිල්ලා මහා සංඝරත්නය දැක බලාගෙන බණ ටිකක් අහලා බුද්ධ පූජාවක් තියලා ස්වාමින් වහන්සේලාට දන් හැන්දක් බෙදලා පින්වතුනි ඔබ ඒ හිතේ තිබ්බ ගින්න යන්තම් යටපත් කරගෙන හිටියේ. නමුත් ඒ අවස්ථාවල ඔබට අහිමි වුණාට පස්සේ ඔබට ඔබව පාලනය කරගන්න පුළුවන් හැකියාව නැති වෙලා ගියා. ඒ නිසා සමහරට ඔබ අතින් ඒ වැරදි සිදු වුණත් ඇති. අද ඔබ කල්පනා කරනවා ඇති. අනේ මං කරගත් දෙයක්. ඒ නිසා පින්න එක්ක ඔබට වුණා නැත්නම් ඔබ කරා. ඔන්න ඔය තැන් දෙකේ අද ඔබ කොටු වෙලා ඉන්නව වෙන්න පුළුවන්. මතකද අපි ඔබට නිරන්තරයෙන් කිව්වා පින්නදී අසභ්‍ය චිත්‍රපටි අසභ්‍ය දර්ශන. ආන් ඒවල ලොකු නැග්මක් ඔබට දකින්න හම්බෙයි කියලා. දැන් අපිට ආරංචි වෙනවා පින්නතේ. තරුණ දරුවෝ සිය ගණනේ මේ අපිට ආරංචි වෙන වර්තාවන විතරයි. තව කොච්චරද අපි දන්නේවත් නැති. සිය ගණනින් පින්නතේ. මේ පසුගිය කාල වකවානුව තුල මෙච්චර කාලයක් ඒගොල්ලෝගේ ජීවිතවල එහෙම දෙයක් තිබිලා නැහැ. නමුත් ගෙදරට කොටු වුණා. අම්මට තාත්තටත් කර කියා ගන්න දෙයක් නැහැ පින්නේ. මොකද දරුවව සම්බන්ධ කරන්න එපැයි ඔන්ලයින් ක්ලාසස් වලට. ඒ නිසා ගෙදරට ගෙනාව අන්තර්ජංජාලේ. නුපුහුණු මනසකට දහමක් වැටලා නැති මනසකට පින්වතුනේ ඒක අන්තර්ජාලේ නෙමෙයි. අන්තර්ජංජාලේ. මොකද ජීවිතේ ජංජාලයක් වුණා එකෙන් පස්සේ. අපි ඔබට කිව්වා පින්වතුනේ මතකනේ අසභ්‍ය දර්ශන 18,000ක එක මාසයක් තුල ඒ මේ කොරෝනා පටන් ගත්ත කාලේ. දැන් එකම සමීක්ෂණය කරලා බැලුවොත් පින්වතුනේ 18,000ක් නෙමේ 180,000ක් උත්පන්නලා ඇති. අපිට ආරංචි වෙනවා පින්වතුනේ සිය ගණනින් දරුවෝ පෙර නොතිබුණු පුරුදු ඒවා බලන්න. මේ නිකම් බලන්න විතරක් නෙමෙයි, සමහර අය වරු ගණන්, සමහර අය දවස් ගණන් පින්විතනේ, සමහර අය මුළු වීකෙන්ඩ් එකෙන් අම්මා තාත්තා ගෙදර නැති වෙලාවට දරුවන්ට ඉස්කෝලේ යන්න බෑ. සමහර ඉස්කෝලේ වහලා තිබුණා. නමුත් දෙමාපියන් රස්සාවලට යන්න සිද්ධ වුණා. ඒතර කවුරුත් නැහැ ගෙදර. අපිට ආරංචි පිටින සමහර ලාවට ඔය ඔන්ලයින් පන්ති වලට දරුව සම්බන්ධ වෙද්දී ඇහෙන්නේ ඒ පන්තියේ ගුරුවරයාගේ කටහඬ. මොකද ගෙදර අම්මට තාත්තට ඇහෙන්නේ එච්චරයින්. පුතා කාමරේ ඉන්නවා, අම්මා කුස්සියේ උයනවා, තාත්තා සාලේ මොකක් හරි වැඩක් මේ දරුවට කම්පියුටරේ දාලා පන්තියට සම්බන්ධ වෙන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. එතකොට පන්තියේ ගුරුතුමා හෝ ගුරුතුමිය උගන්වන පාඩම පින්තුනේ ඇහෙනවා ස්පීකර්ස් වලින්. හැබැයි අද කාලේ දරුවෝ හරි දක්ෂයි නේද? ඒක ඇහුනට පින්තුනේ දරුවට පේන වෙන එකක්. ඒ නිසා දරුවට ඕන කරන වීඩියෝ එක කම්පියුටරේ දාගෙන ඉන්ටර්නෙට් එකේ ඒක බලනවා. ඇහෙන්නේ ස්පීකර්ස් වලින් ඇහෙන්නේ අර ගුරුවරයා උගන්වන දේ. එතකොට අම්මලා තාත්තලාට හිතෙන්නේ මේ දරුවා කොච්චර ශෝක්ද, අනේ අර මිස් කියන ටික අහන් ඉන්නවා කියලා හෙල්ලෙන්නේ නැතුව. පැයකමාරයි දෙකයි පන්තිය, දරුවා හෙල්ලෙන්නේ නැතුව වාඩිලා ඉන්නවනේ පන්තිය. කොච්චර ශෝක් දරුවෙක්ද. නමුත් අපි දන්නවා අපි නැත්ත කතාව. ඇයි? ඒ දරුව ඔබට කියන්නේ නැති ඕන තරම් දේවල් අපිත් එක කියන නිසා. යෝක අපි කිව්වා කියලා අපිට කියන්න සිද්ධ වෙලා තියෙනවා පින්තුනේ අද. ඔබේ අතට මහුණ ඇති පින්තුනේ ඔබේ දරුවෝ ඔය වගේ දේවල් කරනවා. සමහරක් විට ඇත්තටම මහුණ ඇති 10%ක් වගේ. මොකද අපිට එහෙම වාර්තා එනකොට පින් අපි ඒ දරුවන්ගෙන් අහනවා. ඉතින් පුතේ අම්මලා තාත්තලා දැනගත්තේ නැද්ද ඔවා වෙන බව? චෙක් කරා අපේ හඳුනේ හිස්ට්‍රි. අපි දන්නවනේ හිස්ට්‍රි ඩිලීට් කරන්න. මම තමයි අම්මටත් කියලා දුන්නේ හිස්ට්‍රි ඩිලීට් කරන්න හැටි. ඒකයි පින්තුනේ ඔබට බෑ කවදාකවත් ඔබේ දරුවන්ට වඩා තාක්ෂණයෙන් ඉස්සරහින් ඉන්න. ඔබ හැමදාමත් එක ස්ටෙප් එකක් පිටිපස්සෙන් එන්නේ. ඔය දරුවට නොතේරුම් කාලේ විතරක් ඕක පුළුවන්. නමුත් නොතේරුම් කාලේ කවදාකවත් ඔබ පාවිච්චි කරන්නේ නැහැ නේද? මොද ඔබට නැති ඇසුරක් පින්නේ දරුවට තියෙනවනේ. ඔබ හැදෙන වැඩෙන කාලේ පින්නේ ඔබට හිතේ නැහනේ ඉන්ටර්නෙට් එක ගැන ඔබට කියලා දෙන, කම්පියුටරේ පාවිච්චි කරන හැටි ඔබට කියලා දෙන යාළුවෝ. නැවත ඔබේ දරුවට පින්නේ ඕන තරම් ඉන්නවා. තාත්තගේ පොකට් එකෙන් නැත්නම් වොලට් එකෙන් කාඩ් එක අරගෙන පින්නතනේ ඔය ඉන්ටර්නෙට් එකේ තියෙන සමහර අසභ්‍ය දේවල් පෙන්වන සයිට් වලට තාත්තගේ කාඩ් එකෙන් පේ කරලා ඒවා පාවිච්චි කරපු දරුවෝ පවා පින් නද අපිට වාර්තා කරන එහෙම ඒකයි කරපු බව දෙමාපියෝ දන්නේවත් නැහැ. දෙමාපියෝ දන්නේවත් නැහැ. ඔබ දන්නේ නේද? ඒකනේ කියන්නේ. නමුත් දන්නේ නැතිකොට ඔබ හිතා ගන්නවනේ එහෙම වුණේ නැහැ කියලා. ඒකත් හොඳ ක්‍රමයක් නේ පින්වතුනි. අර මොකද ගුරුල්ලෙක් ඉන්නේ. ඌට අනතුරක් වෙන්න එනකොට ඌ කරන්නේ මොකද්ද? පොළොවේ යට ඔළුව හංග ගන්නවා. කළා ඌ හිතා ගන්නවා මට මුකුත් අනතුරක් වෙන්නේ නැහැ කියලා. පේන්නේ නැතිකොට වෙන්නේ නැහැ කියලා හිතා ගන්න අයට නම් ෂොක්. ඒ ක්‍රමෙන් නවත් පින්වතුනි ඕවල අතුරු ප්‍රතිඵල ඔබට තව ටික කාලයක් යනකොට හොඳටම පේන්න පටන් ගන්නවා. තව ටික කාලයක් යද්දි සමහර පින්වතුනි ගෙදර හිටපු සහෝදරියට පවා කරදර වෙච්ච අවස්ථාවේදී තමන්ගේ සහෝදරයාගෙන දරුවන්ට කරදර වෙච්ච අවස්ථාව ඇති පින්වතුනි ඥාතියන්ගේ ඒ වගේ ඕන තරම් දේවල් සිද්ධ වුණා ඇති. ඔය රාගේ පැත්තෙන් විතරක් නෙවෙයි ද්වේෂයේ පැත්තෙන් තව ඔය වගේම ටිකක් තියෙනවා. ගහ බැන ගැනීම, ගුටි බැට, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වගේ දේවල් ඕන තරම් තිබ්බ ඇති. නමුත් ගොඩක් ඒ වගේ දේවල් වාර්තා වෙන්නේ නැති තරම් පින් අපි වගේ රටවල්වල. මොකද ඔවා කියලා කොහොමද ඉන්නේ? ඉලි ලැජ්ජ නැහැනේ පින්වතුනි. ඊට පස්සේ මේ ගෙදර තියෙන රණ්ඩු කොහොමද එහා ගෙදර මිනිස්සු දැනගත්තාම? මේ මිනිස්සුන්ට පාරක වැහලා යන්න බැරිකම නිසා ගුටිකාගෙන හරිපින් කටපියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් සමාන තමන්ගේ දරුවෝ නිසා එයා විසගෙන ඉන්නවා. ඉතින් ඒවා ඕන තරම් උනා ඇති පින්කතනේ. ඒකයි මම කියන්නේ, එක්කෝ ඔබ ඒවට හසු වුණා, එහෙම නැත්නම් ඔබ තව කෙනෙක් ඒවට හසු කරගත්තා. කොහොම වුණත් පින්කතනේ, අද ඔබ සමහරක් විට පීඩාවට පත් වෙලා ඇති ඒ වෙච්ච සිදුවීම් මතක් වෙද්දී. ඒ අමිහිරි අතීතයේ සිහිපත් වෙද්දී පින් ඔබ පීඩාවට පත් වෙලා ඇති. සුදු මනුස්සයෙක් නම් කොහොමත් ඔබ පීඩාවටපත් වෙනවා ඒ සම්බන්ධයෙන්. ජාතියක් ජන්මයක් නැති ලෝක සත්‍යයට මොනතරම් හිංගිහිංසා වුණා කමක් නැහැ, මගේ අවශ්‍යතාවය ඉටු කරනවා කියලා හිතන් ඉන්න කළු ගල් වලටත් වඩා කළු සමහර මිනිස්සුන්ට නම් පින්දිනේ ඔහොම හිතෙන්නේ නැහැ. නමුත් සුදු ගතියෙන් හැබි සුදු මිනිස්සුන්ට නම් මාත්‍รีย වැරදක් හරි තව කෙනෙක්ට සිදු වුණොත් එතන මේ මිනිස්සුන්ට ඒක පස්සේ ප්‍රකෘති සිහියට එන වෙලාවට හරි පින්තුනේ ඒක හරියට හිතට වේදනාකාරී. පසුතැවිල්ල කියන එක සුනාමිය ගහනවා වගේ රැල්ල පිට පස්සෙන් රැල්ල නැగి නැగి එනවා පින්තුනේ. ඔව මතක් වෙද්දි ආන් එයාටත් එක්කයි පින්තුනේ මම ඔබට මේ කාරණාව මතු කරලා පෙන්නන්න. මොකද එතනින් එහාට බර ජීවත් වෙන එකත් හරි අසීරුවේ. සමහර ළමයි පින්දින අපිට ඇවිල්ලා කියලා තිනවා අපේ හාඳුනේ මට ඒ වෙලාවේ සීදින සා ගන්න හිතුණා කියලා. මේ වෙනකොට පින්දුනේ 10 දිනකට විතර එහා පැත්තේ ඔය කියන කාරණා අපිට එක කියලා තියෙනවා. ඒ වෙච්ච පීඩාව කොච්චරද කියනවා නම් පින්දුනේ එයාට තමන්ගේ ජීවිතේ නැති කර ගන්න පවා හිතිච්ච අවස්ථාව. නමුත් මොකක් හරි සසරේ කරගත පිනකට පින්දුනේ සමහර අය කරපු උත්සාහය ව්‍යර්ථ වෙලා තියෙනවා. උත්සාහ නොකර නෙමෙයි කර උත්සාහ. හැබැයි උත්සාහය අසාර්ථක වුණා. අපිට අද පේනවා පින්දින උත්සාහය අසාර්ථක වුණේ ඇයි කියලා. මොකද එයාට පින තිබ්බා. තව ටිකක් ඉවසලා තව ටික කාලයක් ගිහිල්ලා හරි මහා සංඝරත්නය පිළිසරණ පතන්න රැකවරණය ලබා ගන්න. ඒ නිසා තමයි අද එයා ඇවිල්ලා අපිත් එක්ක ඔය කතා කරන්න පින්දින අපිත් එක්ක ඒ වෙච්ච සිදුවීම් ගැන කියන්නේ. ඒ පින තිබ්බ නිසා නද ඇවිල්ලා ඉන්නේ. ඒ පින නොතිබුණා නම් පින්වතුනි සමහර ඔබට මේ කතාව අහන්නවත් අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. සමහරක් විට පත්තරේ නම් කියව ගන්න හම්බෙයි. මෙන්න මෙහෙම එකක් සිද්ධ වෙලා කියලා. සමහරට සීදී නසා ගැනීමක් වාර්තා වෙයි පින්වතුනි. හැබැයි ඒක උනේ ඇයි කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ කතන්දර එයත් එක්කම මේ ලෝකේ නිහඬ වෙලා යනවා. ඉතින් ඕකට හසු වෙච්ච හෝ ඕකට හසු කරගත්ත ඔය වගේ දේවල් වලට පිරිසක් ඇති බතර ඇති මම දන්නේ. මම මේ නිකමට කියන්නේ සමහර ඇති 1%ක් හරි ඇති. ආන් එයාටත් එක්කයි පින්දින මේ කතාව ඔබට මේ පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඔය හැම දෙයක්ම කරන්නේ හිතක් නිසා කෙනෙක් නෙමෙයි. හැම හිතක්ම පින්නතුනේ තනියෙන් උදා වෙන්නේ. ඒක කිව්වේ දුරං ගමං ඒකචරං කියලා. ඒකචාරීව කටයුතු කරන්න පින්නතුනේ කවදාකවත් හිත දෙකක් එකට පහළ වුන්නේ නැහැ. එහෙනම් එක හිතක් කරපු දෙයක් පින්නතුනේ කවදාකවත් තව හිතකින් වග කියන්න ඕනෙත් නැහැ. මම මේ කියන්නේ එක්කෙනෙක් කරපු දෙයකට තව කෙනෙක් වග කියන්න ඕනේ නැහැ කියලා එහෙම නෙමෙයි. එකම මස්ලේකයක් තුල හෝ ඇසුරු කරගෙන උදා වෙලා වැය වෙලා යන හිත පරම්පරාවක පින්නතනේ එක හිතක් ඊට කලින් ආපු හිත හෝ ඊට පස්සෙන හිතට වග කියන්න ඕනේ නැහැ. කොහොමත් කලින් ආපු හිතට නම් වග කියන්න ඕනේ නැම තමයි. පස්සේ ආපු හිත ගැන යම් වගකීමක් තියෙනවා කියලා කිව්වත් කලින් ආපු හිත ගැන නම් වගකීමක් කියන්න කිසිම හේතුවක් නැහැ. ඒකයි මම කියන්නේ මීට හිත ගණනාවකට කලින් උදා වෙච්ච හිතේ හරකෙක් මරනවා කියන චේතනාව හටගෙන ආන්ගේ හරකව මැරුවනම් හිත ගණනාවකට පස්සේ උදා වෙන හිතට පින්තුනේ ඒ හරක මැරුවේ මම කියලා හිතෙනවා නම් මොනතරම් වැරදිද ඒක? මොකද මේ තනි හිතක් පින්වතුන් මේ වෙලාවේ උදා වෙලා තියෙන්නේ. මං හරකෙක් මරණකක් ගැන කිව්වම ඔබ අවශ්‍ය කාරණා ඔතන දාගන්න. එතකොට ඔබට පුළුවන් මේ හරකා මරා ගන්න. කල්පනා කරලා බලන්න. හිත ගණනාවකට කලින් ආපු ගණනාවක් වෙන්න ඕනෙත් නැහැ. ඊට කලින් ආපු හිත. මේ හිතට කලින් ආපු හිත උදා වෙච්ච හිත අපි හිතමු ප්‍රාණඝාතයක් සිද්ධ කරා. ඊට පස්සේ ආපු හිත පින්වතුනේ අලුත්ම අලුත් හිතක්. මේ හිතක් ආව කියලා කියන්නේ මේ ලොකු වෙලාවකට පස්සේ ආපු එකක් ගැන එහෙම නෙමෙයි. හිතක් තියෙන්නේ කොච්චර වෙලාවද කියලා ඔබ දන්නවනේ. බොහොම කෙටි වෙලාවක් මේ ලෝකයේ පිදින කාලය මයින්න පුළුවන් ඒකක වලින් කුඩාම ඒකකේ තමයි හිතක් තියෙන ඒකකේ. මොකද හිතක ආයු කාලය තමයි පිදින මේ ලෝකයේ කුඩාම කාල ඒකක. ඊට වඩා කෙටි කාලයක් තුළ සිද්ධ වෙන දේවල් ගැන මම නම් දැනුවත් නැහැ. එක චිත්තක්ෂණයක් චිත්තක් පවතින ක්ෂණයක්. එහෙනම් එක හිතකින් පින්තුනේ ඊට කලින් උදා වෙච්ච හිත ගැන වගකීමක් දැරිය යුතු නැති බව ඔබට ඔයාවෙන් තේරුම් ගන්න ඕනේ. දැන් මෙහෙම හිතලා බලන්න. ඔන්න ඒක හිතකින් පින්තුනේ හරකෙක් මරණ චේතනාව පහළ වුණා, හරකා මැරුවා. දැන් හරකා මැරුවට පස්සේ දැන් එතන තියෙන්නේ මල කඳක්නේ. මැරිච්ච හරකෙක්නේ. ඉතින් හිතක් උදා වෙන්නේ පින්වතනේ ඇහැයි රූපයයි ගැටෙනකොට නම් චක්කු විඥානේ උදා වෙන්නේ. අපි එකම ගමු චක්කු විඥානේ කියලා. චක්කු විඥානේ උදා වෙන්නේ ඇහැයි රූපයයි ගැරුණාම නම් දැන් මේ හිත හටගන්නෙම අර මැරිච්ච හරක ඒ රූපය ඇහත් එක්ක ගැටෙන නිසා නේද? ඒ කියන්නේ පින්වතනේ ඒ රූපේ නොතිබෙන්න මේ හිත හටගන්නේවත් නැහැ නේද? එහෙනම් කලින් ආවේ මොකක්ද? මේ හිතද නැත්නම් අර මැරිච්ච හරකගේ රූපේද? නායත් මං කියන්න. ඇහැ රූපය ගැටුණාම නම් පින්වතුනේ චක්කු විඥානේ උදා වෙන්නේ. ඒ චක්කු විඥානය කියන එක උදා වෙන්නේ පින්වතුනේ රූපය දැන හඳුනා ගැනීම පිණිස නම්. එන අනිවාර්යෙන් පින්වතුනි ඒ චක්කු විඤ්ඤාණ උදා වෙන කලින් නේද අර රූපය කියන එක මේ ලෝකෙට හටගත්ත ඇත්තේ. මොකද ඒ රූපය ඇහත් එක ගැටුණාට පස්සේනේ පින්වතුනි හිත උදා වෙන්නේ. එහෙනම් කලින් ආපු එක රූපය, පස්සේ ආපු එක චක්කු විඤ්ඤාණය. ඉතින් කලින් ආපු රූපයට කොහොමද පින්වතුනි පස්සේ ආපු චක්කු විඤ්ඤාණය වග කියන්න පුළුවන්? ඇහැ රූපය පූරේ ජාතයි, චක්කු විඤ්ඤාණය පච්චේ ජාතයි. ඇහැ රූපය දෙකම පින්වතුනි කලින් පහළ වුණේ. එක පූරේ ජාතයි. කලින් පහළ වෙච්ච එක. චක්කු විඤ්ඤාණය පච්චේ ජාතයි. එක පස්සේ පහළ වෙච්ච එක. එහෙනම් පස්සේ පහළ වෙච්ච චක්කු විඤ්ඤාණයට පුළුවන්ද කලින් පහළ වෙච්ච ඇහැ ගැනවත් රූපය ගැනවත් වග කියන්න? ඒක තේරුමක් ඇති කතාවක් නෙමෙයි. මොකද ඒ රූපය දැන හඳුනා ගැනීම සඳහාම තමයි අර චක්කු විඤ්ඤාණය උදා වුණේ. හරිද? නිකන් අම්මයි තාත්තා එකතු වුණාම දරුවෙක් හටගත්තා වගේ ඒ දරුවට පුළුවන් ද පින්වතුනේ තමන්ගේ අම්මා ගැන පසුතැවෙන්න? කොහොමද එහෙම කරන්නේ? මම කියන්නේ අම්මගේ ක්‍රියාකලාපය ගැන එහෙම නෙමෙයි. ඔබ නිකම්ම හිතන්න අම්මා තාත්තා දෙන්නෙක් එකතු වුණා, දරුවෙක් හටගත්තා. ඒ දරුවා හටගත්තෙම ඒ අම්මයි ඒ තාත්තා එකතු වෙච්ච නිසා නෙමෙයිද? ඉතින් ඒ දරුවට පුළුවන් ද පිළිගන්නේ තමන්ගේ අම්මයි තාත්තායි ගැන කලකිරෙන්න? මොකද ඒ අම්මයි තාත්තායි නොහිටින්න ඒ දරුවා මේ ලෝකෙට පහළ වෙන්නෙත් නැහනේ. එහෙනම් කලකිරෙන්න hali පින්නතුනේ ඒ දරුවා මේ ලෝකෙට පහළ වෙලා ඉන්නේ පැ ඉස්සෙල්ලම නේද? ඉතින් මේ පහළවීම සිද්ධ වෙන්නෙම ඒ අම්මයි තාත්තයි නිසා නම්. ඉතින් අම්මයි තාත්තයි නොති නොහිටින්න කවදාකවත් ඒ දරුවා මේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ. ආන් ඒ වගේ ඒ චක්කු විඤ්ඤාණය මේ ලෝකෙට පහළ වෙන්නම පින්වතුනේ ඒ ඇසයි ඒ රූපයයිම ගැටෙන්න ඕන නම්. එහෙනම් ඒ පහළ වෙච්ච චක්කු විඤ්ඤාණය කොහොමද ඒ අදාළ රූපය ගැන කලකිරෙන්නේ? මේක තේරුම් ගන්න නැති කතාවක්. කලකිරෙන්නේ නෙමෙයි පින්න හිත පහළ වුණේ. චක්කු විඤ්ඤාණය පහළුනේ මොකකටද? ඒ රූපය මොකක්ද කියලා දැනගන්නත්, ඒ රූපය හඳුනගන්නත්. ඉතින් ඔන්න ඔය කියන සංසිද්ධිය පින්තුනේ ඔබට තේරුම් යනවා. මේ හිත් විදිහට ඔබට ඔබ දිහා බලන්න පුළුවන් නම්, කොටින්ම පිටින් ඔබට පුළුවන් නම් කන්නඩයක් ඉස්සරහට ගිහිල්ලා මස්ලේ කඳකුයි හිත් වැලකුයි කියන කාරණා මනසිකාරය කරන්න. ඔබට මම මේ කියන දේ හෝ මම මේ ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන කාරණා පිළිබඳව අවබෝධ කරගන්න ගොඩක් පහසු වේවි. ඔබට පුළුවන් වෙනුන ඔබ දිහා බලාගෙන මේ මස් කඳකුයි හිත් වැලකුයි කියන කාරණාව මනසිකාරය කරන්න. මොකද ඔබට ඇහැට පේන්නේ නැහැ නේද? මස් කඳ නම් පේනවා කියමුකෝ. ඔබට හිත් වැල පේන්නේ නැහැ, ඇහැට පේන්නේ නැහැ. හැබැයි ඔබට පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් එංගතනේ ප්‍රඥාවට ගෝචර කාරණාවක් නෙමෙයිද මේ මම මේ කියන්නේ? ඔබ කන්නඩියක ඉස්සරහට ගිහිල්ලා ඔය කන්නඩිය ඉස්සරහා සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා වෙනුවට මස් කඳකුයි නැත්නම් මස්ලේ කඳකුයි හිත් වැලකුයි උදාවිවි වැයවිවි යන ඔන්න ඔය කියන කාරණා ගැන පොඩ්ඩක් උත්සාහ කරන්න බලන්න පුළුවන්. දැක ගන්න කිව්ව ඇහෙන්ද නෑ, ප්‍රඥායසෙන්. මොකද ඔබට මේ කියන කාරණා වැටහෙන නිසා ඔබට පුළුවන් පින්දින ප්‍රඥායසෙන් මේ කියන දේ දකින්න උත්සාහ කළ බලන්න. මම මේ කියන දේ කන්නඩයක ඉස්සරහට කියලා බලන්න. ඔබට ඔය කියන කාරණා අපින්තනේ තීක්ෂණව වැටහෙන පටන් ගන්නතර පස්සේ ඔබට තේරෙවි මේ මෙතන තනිකරම මේ ක්ෂණයක් ක්ෂණයක් ගානේ අලුත්ම හටගැන්මක් නේද මේ තියෙන්නේ කියලා. හිතක් හිතක් ගානේ පින්විතින් අලුත්ම සැකැස්මක් ඔය තියෙන්නේ. එහෙනම් නොවෙනස් වන ඔබෙක් ඔය කන්නඩී ඉස්සරහ නෑ නේද? හැමදාමත් එක දිගටම පැවතුණු ඔබෙක් ඔය කන්නඩී ඉස්සරහ ඔබට පේන නෑ නේද? මොකද්ද ඔබට පේන්න තියෙන්නේ? හිතක් කියලා කියන්නේ එක ක්ෂණයකින් උදා වෙලා වැය වෙලා යන දෙයක් නං. අහං ඒ හිත පරම්පරාවකට අයිති එකක් තමයි. නමුත් ඒ පරම්පරාවේ දෙන්නේ එක වෙලාවේ නැහැනේ. කලින් හිතට පස්සේ හිත තමයි ওই හිත. ওই හිතට පස්සේ හිත තමයි ඊළඟට එන හිත. නමුත් ওই හිත තුනේ එකක්වත් තමයි. තුනම එක වෙලාවක පහළ වෙන්නේ නැහැ. එයින් හිත් දෙකක්වත් එක වෙලාවයි පහළ වෙන්නේ. හැම වෙලාවෙම එක හිතක්මයි තියෙන්නේ. එහෙනම් පරම්පරාවක හිත උනාට කොයිලාවකවත් දෙකක් එක වෙලාවයි පහළ වෙන්නේ නැහැ. එහෙනම් එක මොහොතක් පින්නතනේ අපි ෆ්‍රීස් කරලා ගත්තොත් එක මොහොතක්. ආන් ඒ මොහොත තුළ ඔබට මොකද කන්නඩී ඉස්සරහ පේන්න තියෙන්නේ? මස්කඳක් හිතක්. ඒ වෙලාවේ හිත වැලකුත් නැහැ. මස්කඳක් සහ හිතක්. එහෙනම් ඔබ කියලා හඳුන්වන්නේ මොකක්ද කියන එක ප්‍රඥාවෙන් බැලුවොත් ඔබට තේරෙනවා. ඔය ඔබ කතා කරන්නේ මස්කඳක් සහ හිතක් ගැන කියලා. එතකොට අපි නිකමන කල්පනා කළ යුතුවත් එක තප්පරයකට නැත්නම් මේ හිතක ආයු කාලය කියලා කියන්නේ එක තප්පරයක් කියලා. එහෙනම් එක තප්පරයක් කියන කාලය තුළ පින්වතුනි හිත දෙකක් උදා වෙලා වැය වෙලා යන්නේ නැහැ. ඔය තියෙන එක හිතක්. දැන් පොඩක් හිත පරම්පරාව කියන එක මොහොතකට අයින් කරන් මේ තනි හිතක් ගැන ෆෝකස් කරන්න. මොකද හැම වෙලාවෙම එක වෙලාවක තියෙන ඔච්චරයි. ඒක ඔය හිත පරම්පරාව කියන එක පින්වතුනි ඔබට පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේ මොහොතේ තියෙන එක හිතක් විතරයි. ඊළඟ මොහොතේ තියෙන්නේ ඒත් එක හිතක් විතරයි. කලින් මොහොතේ තිබ්බෙත් එක හිතක් විතරයි. මිසක් පරම්පරාවක් තිබ්බේ නැහැ. පරම්පරාව කියලා කියන්නේ මේ අදෘශ්‍යමාන ඔය අතීතේ වර්තමානයේ අනාගතේ කියන තුන එකතු කරලා ගත්තහම එක දිගට තියෙන එකකට වඩා විද්‍යමාන වෙන දෙයක්. නැවත ඒක කොයි වෙලාවකත් ඔය ඔක්කොම ටික එක වෙලාවේ නැහැ. කලින් ආපු එක දැන් නැහැ. ඒ නිසානේ කලින් කියපු වචනේ ඔබට දැන් ඇහෙන්නේ නැත්තේ පිටින් හිතේ. රැව් පිළි රැව් දෙදි. ඊළඟට කියන්න වචනේ දැන් ඔබේ හිතේ නැහැ. එහෙනම් ඔබට මේ වෙලාවේ මේ හිත විතරමයි තියෙන්නේ. ඒක ඔබට ප්‍රත්‍යක්ෂයි නේද? එහෙනම් මේ වෙලාවේ ඕනම වෙලාවක ඕනම මොහොතක ඒක 11:45ට වෙන්න පුළුවන්, 11:46ට වෙන්න පුළුවන් කියන එක. 11:46 තප්පර 1, 11:46 තප්පර 2. ඔය අවස්ථා දෙක තනිතනියෙන් ගත්තොත් ඔබ දන්නවා පින්විතනේ ඒ හැම තප්පරයකදීම දැන් අපි මේ උපකල්පනය කරනවා ඒක හිතක ආයු කාලයේ තප්පරය කියලා. ඒක එහෙම නෙමෙයි බබ දන්නව හොඳටම. නමුත් මේ සාකච්ඡාව කිරීමේ පහසුව සඳහා මම ඉදිරිපත් කරන කාරණාව. එහෙනම් හිතක ආයු කාලයේ තප්පරයක් කියලා ගත්තොත් එංගතනේ දැන් එක තප්පරයක් තුළ ඔබට ওই තියෙන එක හිතක්මයි. ඔය දැන් පහළ වෙච්ච හිත මීට කලින් පහළ වෙලා නැහැ නේද සසරේ කවදාකවත්? ඒ ಜಾති හිත පහළ වුණා ඇති. නමුත් ඔය හිත පහළ වුණේ නැහැ. ඒ වර්ගයේ හිත පහළ වුණා ඇති. ඒ වගේම පින්විතනේ ඒ වර්ගයේ හිත තව ඉස්සරහටත් පහළ වෙන්න පුළුවන්. නමුත් ඔය හිත පහළ වුණේ නැහැ. ඔය හිත පහළ වුණා පහළ වුණාම තමයි. ආයේ කවර කවදාකවත් ඔය හිත පහළ වෙන්නේ නැහැ. ඔය හිත මීට කලින් පහළ වෙලත් නැත්නම් පින්විතනේ ඔය හිත මීට පස්සේ පහළ වෙන්නේත් නැත්නම් එහෙනම් මේ මොහොතේ විතරම නම් ඔය හිත මේ සසරේ අනන්ත සසරේ මේ මොහොතේ විතරම නම් ඔය හිත තියෙන්නේ ඔය හිතෙන් නම් පින්විතනේ අර මලකඳ දකින්නේ දැන් ඔය හිතට හිතුනොත් හරිද මං තමයි හරක මැරුවේ කියලා ඔබ නිගමන කල්පනා කළා ඔබේ බුද්ධියට පින්විතනේ දාලා දෙන්න බාන උත්තර. ඔය හිත පහළ වුණේ ඇහැ රූපය ගැටුණු නිසා. ඇහැ කියනක ඔබ දන්නවා රූපේ මොකද්ද? මලකඳ. එතකොට ඒ මලකඳ නොතිබෙන්න ඔය හිත පහළ වෙන්නෙත් නැහැ. දේවලයි මලකඳක් නැතුව පින්විත නිසහර රෝස මලක් තිබ්බනම් ඒ පහළම වෙන හිතක් වෙනමම හිතක් රෝස මලක් දිහා එක දිගට බලාගෙන හිටියත් පින්විත මේ පහළ වෙන හිත දෙකකුත් එකම හිතක් නෙමෙයි එකම ಜಾති හිත තමයි නමුත් එකම හිත නෙමෙයි කවර කවදාකවත් එකම හිතක් ආපස්සාරයක සසරේ කවදාකවත් එන්නේ නැහැ ඔච්චරම තමයි ඒ හැම හිතකින්ම පින්විත නාමගත වල යමක් එකතු වෙනවා එන එකම හිතන වෙන්න බෑනේ. දැන් අපි හිතමු මෙහෙම. ඔබ මොකක් හරි දිහා විනාඩියක් බලන් ඉන්නවා. ඒතරේ එක විනාඩියක් තුල පිඟුදෙන හිත ප්‍රකෝටියක් උදා වෙලා වැය වෙලා ගියොත්. එකම හිතනන් ඒ තියෙන්නේ. එකම වර්ගයේ හිත නෙමෙයි. එකම හිතනන් ඒ තියෙන්නේ. එහෙනම් නාමගොත්ත කියන දැනට, ඒ කියන්නේ මතකයන්ට යන්න පුළුවන් එකම එක අවස්ථාවක් විතරයි නේද? එහෙනම් ඔබ විනාඩියක් එක දිහා බලන් හිටියා කියලා කියන්න බැරි වෙනව නේද පින්විතනේ ඒකෙන් පස්සේ? දැන් ඔබ කියනවා ඊයේ මම ඒක දිහා මං ඊයේ දැක්කා කෙනෙක්ව බස් වලට කියන ගමන් මං එයා දිහා විනාඩියක් බලන් හිටියා. එයා මොකක් හරි කරයිද කියලා. විනාඩියක් බලන් හිටියා. ඔබ කොහොමද දන්නේ විනාඩියක් බලන් හිටියා කියලා? බලන් හිටියා බව හරි විනාඩියක් බලන් හිටිය කියලා කොහොමද? දන්න පිළිතුරු අපේ නාම ගොත්වල තියෙනවා විනාඩියක් තිස්සෙම ඔය කියන කාලයේ මුළුල්ලේම හිතක් හිතක් ගානේ ඒ නාම ගොත්වලට එකතු වෙච්ච මතක සටහන් ටික. ආන් ඒ නිසා ඔබ දන්නවා අපි විනාඩියක කාලයක් ඔබ ඔය කියන කටයුතු සිද්ධ කරා. එන එක හිතකින් නෙමෙයිනේ ටික උනේ. හැබැයි එකම වර්ගයේ හිත හැබැයි එක හිතක් නෙමෙයි. එතකොට එනම් මං ආයෙත් අහන ප්‍රශ්නේ. කලින් පහළ වෙච්ච හිතකින් හරකෙක් මැරුවා. ඒ කියන්නේ ප්‍රාණඝාත චේතනාව පහළ වුණා හරකෙක්ම මැරුවා. ඊට කාලකට පස්සේ පහළ වෙන හිතක්. ඒ හරකගේ මලකඳ දැකලා ඇහැ ඒ රූපෙත් එක්ක ගැටුණාම තමයි ඒ හිත උදා වෙන්නේ. දැන් ඒ උදා වෙච්ච හිතට මේ සසර කවදාකවත් කලින් ඇවිල්ලත් නැහැ. ආයේ කවර කවදාකවත් මේ සසරේ එන්නෙත් නැහැ. ඒ හිත උදා වුනේම අර මලකඳ දැකුණට දැක්කට පස්සේ. ඇහත් එක ගැරුණට පස්සේ. එහෙනම් ඒ හිත උදා වෙනකොට අනිවාර්යෙන් පින්න හිත උදා වෙනකොට අර හරක මැරිලා හිටියේ නැද්ද? මොකද මැරිලා හිටපු හරකව දැකලා නේද ඒ හිත උදා වුනේ? එහෙනම් මට ඔබ කියන්න පින්කදනේ ඔය පහළ වෙච්ච හිතට හිතනවා නම් ඇයි මං මේ හරකව මැරුවේ? ඒ ගැන පසුතැවිල්ලක් ඔය හිතට එනවා නම් පින්කදනේ ඒක විය හැකි දෙයක්ද? ඒ කියන්නේ ඒ පසුතැවිල්ල එන්න පුළුවන්ද බැරිද කියලා නෙමෙයි මං අහන්නේ. විය හැකිද කියන එකෙන් අදහස් කරන්නේ ඒක සාධාරණයිද මෙහෙම හිතන එක. දැන් ඔබේ අත්තා කාට හරි ණය කරේ ණය වෙනවා. ඒ ණය වුණාට පස්සේ පින්වතුනේ ඒ අත්තා අපිට මැරෙනවා. ණය ගෙවන්න නැතුව. දැන් ඔබ ඉන්න අත්තා ණය වෙච්ච පිරිස ඔබෙන් ඇවිල්ලා ඉල්ලනවා අත්තා ගත්ත ණය මුදල. ඉල්ලනවද නැද්ද කියන එක නේ මං කියන්නේ. ඇවිල්ල ඉල්ලනවා. මං ඔබෙන් අහන එක සාධාරණයිද කියලා. එතනින් අත්තයි ණය මුදල ගත්තේ ඔබෙන් අහලාද? අපි තුන් පනත්තා කියලා නැත්නම් අත්තා කියලා ඒ කාලේ හිටියා කියලා කියන්න පුළුවන්. පනත්තා නැත්නම් කිරිකිත්තා නැත්නම් කිරිකෑමුත්තා නැත්නම් මීට අපි ඉන්නේ අත්බැව් සමාන අත්බැව් නෙමෙයි මීට පරම්පරා 10කට කලින් හිටපු ඔබේ ඥාතියෙක් පින්වතුනේ තාත්තගේ පැත්තේ තාත්තගේ 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 ඔන්නම ගිහිල්ලා 10කට කලින් පින්වතුනේ කවුරු ණයක් ගන්නවා කායින් හරි ඒ පුද්ගලයා හෝ ඒ පාර්ශවයේ කවුරු හරි කෙනෙක් අද ඊට පරම්පරා 10කට පස්සේ ඇවිල්ලා ඔබෙන් ඒ ණය මුදල ඉල්ලනවා ඔබ මට කියන එක සාධාරණයිද කියලා. ඉතින් සාධාරණයි වෙන්න ඔබෙන් අහලා ගත්ත වෙන්න ඕනේ නේද? අඩුමතර ඔබ ඇප වුණාද ඒකට? එදා ඇප වෙන්නේ කොහෙද? ඔබ හිටියවත් නැහනේ. හැබැයි ඔබෙන් තමයි ඇවිල්ලා අහන්නේ. දැන් ඔබ මොකක්ද දෙන උත්තරේ අහපු වෙලාවට? ඔබ කියයි තින් මිනිස්සු මගෙන් අහන්නේ මං නෑ ගත්තේ. ඉතින් යා කරපු දෙන මම්වක් කියන්නේ කොහොමද? මං හිටියා ඒ කාලේ. මං දන්නේවත් නෑ ඔය ගැන. මගෙන් අහන් එන්න එපා. මං ගත්ත නම් මුදලක් මං ගන්න. ඔය මං ගත්ත එකක් නෙමෙයි. ඔය අපේ කිරිකෑ මුත්තා ගත්ත එකක්. ඕකට මොකටද මං ගෙවන්න ඕන? ඒක දොස් කියයි. ඔබට කවදාකවත් හිතෙන්නේ නැහැ නේද බින්දුනි? ඔබට රෑ නිදාස නිින්ද යන්නේ නැතුව එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ නේද? අනේ බලන්නකෝ ඉතින්. ඇයි එහෙම කරේ? මට හරි ගිල්ටි එක ගැන. ඔබට ගිල්ටි හිතෙනවද ඊට පස්සේ? මේට පරම්පරා 10කට තරම්වලා 10ක් නෙමෙයි පිටින් ඔබේ 100ක් කරපු දෙයක් ගැන ඔබට ගිල්ටි හිතෙනවා. ඔබට රෑ නිින්දයක් නැද්ද? ඔබේ 100 වරදක් කරන මොකක් හරි. ඔබට නිින්දයක් නැද්ද? මේ 100 ගැන බය නෙමෙයි මං කියන්නේ. ඔබට හිතෙනවද ඔබ ඒක කරා කියලා? හිතෙන්නේ නැහැ නේද? ඇයි ඒ? ඔබ නෙමෙයිනේ කරේ ඒකයි හිතෙන්නේ නැත්තේ. ආන් ඒ වගේ පිංගුතනේ දැන් ඒ පරම්පරාව ගැන ඔබට එහෙම කිව්වහම ඔබට තේරුම් ගන්න බැරිද හිත පරම්පරාව ගැන? එහෙනම් මීට හිත් 100ක් කෝටියක් නෙමෙයි මෙන්න මීට කලින් කර පහළ වෙච්ච හිත කරපු දෙයට ඇයි ඔය හිතර හිතෙන්නේ මං ඒ දේ කරා කියලා? ඒක සාධාරණයි. එහෙම හිතනවා නම් පින්න ලොකු දෝෂයක් තියෙනව නේද කොහේ හරි තැනක? අවුරුදෙන් නම් ලොකු විකෘතියක් වෙලා කියලා කොහේ හරි තැනක. මොකද පින්නනේ ඔබ කරපු නැති දෙයකට ඔබ හෙවත් මේ මොහොතේ පහළ වෙච්ච හිත කිසිසේත්ම සම්බන්ධ වෙච්ච නැති දෙයකට. කොටිම ওই හිත ඒ කාලේ හිටියවත් නැහැ. ඒ කලින් හිත පහළලා ඒ අදාළ දේ කරපු වෙලාවේ. ඔය හිත මේ මොහොතේ තියෙන හිත හිටියවත් නැහැ වෙලාවේ. උදා වෙන්න තියන් හිතලවත් නැහැ පින්වතුනි. එහෙනම් මේ හිතට ඒක ගැන පසුතැවිල්ලක් හිතෙනවා නම් ඒක කිසිම පදනමක් නැති එකක් බව ඔබට තේරෙන්න ඕනේ නේද? හිතන එක හරි, ඒ කියන්නේ හිතනවා තමයි. හිතන එක හරි කියලා කිව්වේ හිතනවා තමයි මම පිළිගන්නවා හිතනවා. නැවත ඒ හිතන එකට පදනමක් නැති බව ඔබට තේරෙනවා නේද? ඒක සාධාරණ නෑ නේද පින්නේ මේ හිතන එක? ඒක යුක්ති සහගත නෑ නේද? ඒක වැරදි නේද? හරිනම් එහෙම එකක් හිතන්න බෑ නේද? ඒ වගේම තමයි අනිත් පැත්තට. කලින් පහළ වෙච්ච හිතක් මොකක් හරි හොඳ වැඩක් කරනවා. අවුද මහා අසතුටුස දානයක් දෙනවා. හරිද? දැන් ඒ හිතට අසතුටුස දානය දෙන්න මේ හිත උදව් කරාද? උදව් කරන්න තියා ළඟපාතකවත් හිතේ නෑ නේද? අයිපින් හිත දෙකක් එක වෙලාවයි පහළ වෙන්න පුළුවන්ද? එහෙනම් අසතුටුස දානයක් දෙනවා කියලා යම් චේතනාවක් නැගුණු හිතක් පහළ වෙච්ච වෙලාවේ මීට කලින් මේ දැන් පහළ වෙච්ච හිත තිබ්බේ නැහැ නේද ඒ වෙලාවේ? හැබැයි ওই හිතට හිතනවා නේද මං තමයි ඒක කරේ කියලා. දැන් ওই මං තමයි කරේ කියලා හිතෙන්නේ ඒ හිතට නෙමෙයිනේ. දැන් කොහොමද ඒක දන්නේ? ඒ හිත වැයවලා කොච්චර වෙලාද? එහෙනම් දැන් හිතර නේද හිතන්නේ මමයි ඒක කරේ ශා බලන්න මං කරපු හොඳ වැඩේ කියලා. මම ඔබට මේ පෙන්වුම් ගන්න උත්සාහ කරන්නේ පින්වතුනි ඔය හිතන දේවල් වල තියෙන අවුලක් තියෙනවා. ඔබට හිතන සමහර දේවල් හිතෙන්නේ සාධාරණ නෑ. ඒක ගැළපෙන්නේ. හැබැයි ඒත් හිතනවා. ඒ හිතන සමහර දේවල් හිතන එක වැරදි කියලා මම ඔබට මේ පෙන්වුම් කරන්න උත්සාහ කරන්නේ. එකක් තමයි කලින් වෙච්ච වැරද්දක්. දැන් හිතට පසුතැවිල්ලක් දැනෙනවා. අනේ මං ඇයි එහෙම කරේ? තවත් අනෙක් පැත්තෙන් බැලුවාම කලින් හිතක් කරපු හොඳ දෙයක් දැන් හිත කියනවා බලන්න මං කරපු දේවල් කියලා. ඔය දෙකෙන් දෙකම වැරදි නේද? ඒ කලින් හිත හොඳ වැඩේ කරද්දි හෝ වේවා, ඒ කියන්නේ යහපත් කර්මයක් කරද්දි හෝ වේවා, අයහපත් කර්මයක් කරද්දි හෝ වේවා, පින්වතුනි මේ දැන් පහළ වෙච්ච හිත පැත්ත පලාතකවත් හිටියද? හිටියේ නෑ. නමුත් ඔය හිතට ඒක හිතෙනව නේද? දැන් හිතමු ඔබ ඊයේ දානයක් දුන්නා කියලා පින්වතුනි. බලු කපුටු දානයක් දුන්නා. දැන් මේ හිතට සතුටක් නැගෙනව නේද මං බලු කපුටු දානයක් දුන්නා කියලා? ඔබ හොඳටම දන්නවනේ මේ වෙලාවේ තියෙන හිතකට විතරයි හිතෙන්න පුළුවන් කියලා. දැන් දැන් ඔබට ඔය දැනෙන හැඟීම හරිද? නෑ ඔබ නිකම්ම කල්පනා කරලා බලන්න ඔබේ නම් මොකද්ද? ආ දැන් ඔය ආපු හැඟීම හෙවත් ඒ ඔබ දුන්න උත්තරේ ඔබට ඒ දැනෙන දේ දැනෙන්නේ මේ වෙලාවේ හටගන්න හිතර නේද? ඒක උඩ ප්‍රත්‍යක්ෂය නේද පින්නේ? මේ කලින් මේ ඊ හටගත හිතර නෙමෙයි ඔය හිතන්නේ කියලා. අනිද්දාට එන්න දින හිතර නෙමෙයි ඔය හිතන්නේ කියලා ඔබට හොඳටම ප්‍රත්‍යක්ෂය නේද? දැන් මේ සද්දේ ඔය සද්දේ ඇහුනේ මේ මොහොතේ හටගත්ත හිතට බව ඔබට ප්‍රත්‍යක්ෂය නේද? දැන් ඇහෙන්නේ නැහැ නේද ඒක? ඇයි දැන් ඇහෙන්නේ නැත්තේ? මොකද ඒක ඒ වෙලාවේ හටගත්ත හිතට විතරයි හිතුනේ. ප්‍රත්‍යයෙන් උපන් දෙය කියලා අපි ගිය සතියේ කතා වුණේ. ඒ හිත ප්‍රත්‍යයෙන් උපන්නේ. එහෙනම් මේ මොහොතේ හිත මේ ප්‍රත්‍යයෙන් උපන්නේ. එහෙනම් බින්න ඇත්තටම හිතකට වග උත්තර බඳින්න පුළුවන්. ඒ හිත හටගත්ත යම් හේතු කාරණා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් විතරමයි නේද? එහෙනම් කලින් පහළ වෙච්ච හේතු නිසා ගැනවත් පසුවට පහළ වෙන්න නියමිත හේතු ගැනවත් මේ හිතට වගකීමක් ගන්නවත් වග උත්තර බඳින්නවත් බෑ නේද? මොකද ඇත්තට මේ හිතට කියන්න පුළුවන් හරිනම් මේ හිත හටගන්න හේතු වෙච්ච රූපේ ගැන විතරයිනේ. නැත්තම් ශබ්ද ගැන විතරයි නේද? ගන්ධය රසය ස්පර්ශය ගැන ධම්මය ගැන විතරයි නේද? එතකොට ඔබට කියයි, ඔබ කිය ඊට පස්සේ එතන අපේ හන්දේ මට ඊයේ වෙච්ච දේවල් මතකයි නේ. ඒක කියන්නේ දැන් හිතෙන් නෙමෙයිද කියලා. ඔව්, දැන් හිතෙන් තමයි. ඊයේ වෙච්ච දේ පින්තුනේ දැන් හිතට මේ වෙලාවේ පහළ වෙන ධම්මයක්. ඒ ධම්මේ බහින්නේ කොහෙන්ද? නාම ගොත්වර. ඊ ඔබ ඇහෙන් දැකපු මල, රෝස මල අද පින්තුනේ නාම ගොත්ත වලින් අරගෙන මනට ධම්මයක් විදිහට බහිනවා. ඔබ ඊයේ ඒ රෝස මල දැකපු වෙලාවේ ඔබට මතකයක් එනවා කියලා හිතුන්නේ නැහැ. ඔබ දැක්කේ රෝස මලක්. මේ සජීව පිළි රෝස මලක් දැක්කේ. නමුත් ඔබට දැන් ඒක එන්නේ මතකයක් විදිහට. ඔබේ ඉස්සරහ දැන් ඒ මල නැහැ. නමුත් ඒ මල තියෙනවා වගේ ඔබට හිතන්න පුළුවන්. ඒ මොකද්ද? ඒ නාමගොත්ත. එහෙනම් ඒ නාමගොත්ත මේ වෙලාවේ බහින එකක් නෙමෙයිද? ධම්මයක් විදිහට. එහෙනම් කලින් අවස්ථාවේ පිටින් ඇහැට රූපයක්, දැන් මනට ධම්මයක්. හැබැයි ওই අවස්ථාව දෙකේදීම තින් මේ තත්ත්වෙන් උපන්න දෙන්න. අවස්ථාව දෙකේදීම පිටින් හිත උදා වුණා. හැබැයි හිත උදා වෙන අදාළ වෙච්ච ප්‍රත්‍ය වෙනස්. එහෙනම් ඒ හිතට පිටින් වග උතර බඳින්න පුළුවන් ඒ අදාළ ප්‍රත්‍ය ගැන විතරයි. දැන් උසාවියේ සාක්ෂි ඉදිරිපත් කරන කවහරි ගෙනාවත් පින්වතුනේ මොකක් හරි නඩුවක් විභාග කරන මොහතක ඒ සාක්ෂිකරුවාට පින්වතුනේ ඇත්තම ඇහෙන් දැකපු දේ ගැන විතරයි කියන්න පුළුවන්. කණෙන් අහපු දේ ගැන විතරයි කියන්න පුළුවන්. එක්ක නහයට දැනෙච්ච දෙයක් ඔය ආදි වශයෙන් මේ පංචේන්ද්‍රයන්ට ගෝචර දේ විතරයි කියන්න පුළුවන්. සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා කියන මනුස්සයර පින්වතුනේ Tamanට හිතෙන දේවල් කියන්න බෑනේ. ඒ සාක්ෂි නෙමෙයි, ඒවා මත ඉදිරිපත් කරන්න කියලා කිව්වොත් ඒක කරන්න පුළුවන්. හැබැයි සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා කිව්වොත් පින්වතුනේ ඇහෙන් දැකපු දේ, කණෙන් අහපු දේ, නැත්තම් ඇහෙන් නොදැකපු දේ, නැත්තම් කණෙන් අහපු දේ. ඔන්න ඔය වගේ ටිකක් තමයි කියන්න පුළුවන් يعني. කොටිම පංචේන්ද්‍රයන්ට ගෝචර වෙද දේ තමයි කියන්න පුළුවන්. දිවට දැනෙච්ච රස ගැන කියන්න පුළුවන්. ඒ වගේම දිවට නොදැනෙච්ච රස ගැනත් කියන්න පුළුවන්. මොකද නොදැනෙච්ච රස කියලා කියන්නේ? යුෂ්මතුන්ට ඒ වෙලාවේ දැනුනේ පැණි රසක්ද, ඇඹුල් රසක්ද? ස්වාමිනි මට පැණි රසක් නම් දැනුන්නේ නැහැ. ස්වාමිනි මට ඇඹුල් රසකුත් දැනුන්නේ නැහැ. දැන් නොවිච්ච දේවල් කියන්නේ. ස්වාමිනි මට දැනුනේ තිත්ත රසක්. අන්න වෙච්ච දේ කියනවා. දවයි කියන්නේ මොකක්ද? පංචේන්ද්‍රයට ගෝචර වෙච්ච කරුණ ගැන තමයි මේ සඳහන් කරන්නේ. ඒක තමයි සාක්ෂි දෙවි ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද වෙන්නේ සාක්ෂි දෙවි ඉදිරිපත් කරන්න පුළුවන් වෙන හේතුව තමයි මේ මිනිස්සයා සාක්ෂිකරුවා ඇස්පනා පිට හිරපු වෙලාවේ පහළ වෙච්ච වෙලාවේ වෙච්ච දේ විතරයි කියන්න පුළුවන්. ආන් ඒ වගේ පින්තුනේ ඔය හිත් පහළ වෙන්නේ ඇත්තරම සාක්ෂි ඉදිරිපත් කරන්න නේද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඒ කියන්නේ ඔය හිත පහළ වෙනම පින්වතුනේ මෙන්න මේ ආකාරයේ රූපයක් දැක්කා කියලා දැනුවත් කරන මනසට. මෙන්න මේ ආකාරයේ ශබ්දයක් ඇහුණා. මෙන්න මේ ආකාරයේ ගන්ධයක් රසයක් ස්පර්ශයක් දැනුණා. මෙන්න මේ ආකාරයේ අරමුණක් නැත්නම් ධම්මයක් හැඟුණා. ඕන් ඔය ටික පින්නේ වාර්තා කරන්න තමයි ඔය හිත පහළ වෙන්නේ. ඒ කියන්නේ ඒ හිත මේ ලෝකෙට පහළ වෙන්න හේතු කාරණාවුණු අරමුණක් තියෙනවා නම් ආන්නේ අරමුණ ගැන සාක්ෂි හේවත් වග උත්තර ඉදිරිපත් කරන්නම තමයි බිමනේ හිත උදා වෙන්නේ. ඒ හිතට කොහොමද ඒ හිත උදා වෙච්ච උදා වෙන්න දායක වෙච්ච අරමුණ සම්බන්ධයෙන් විවේචනය කරන්න පුළුවන් වෙන්නේ? ඒකට පදනමක් නැහැ නේද එතන? ඒ වගේම පින්විතනි ඒ හිත කලින් පහළ වුණෙත් නැහැ. එහෙනම් අනිවාර්යෙන් ඔබට මේ කියන කාරණා වැටහෙන්න ඕනේ. මොකක්ද? පින්විතනි මේ ලෝකේ ඔබ කරපු දෙයක් නැහැ. මේ ලෝකේ තියෙන පින්විතනි හිත විසින් කරපු දේවල්. හිතක් කියලා කියන්නේ එක හිතක්ෂණයක්. නැත්නම් එක චිත්තක්ෂණයක් විතරක්. පැවතිලා වැය වෙලා යන දෙයක්. එහෙනම් එක හිතකට පින්නේ වග කියන්න පුළුවන් චිත්තක්ෂණයකට විතරයි. හිතකට දවසකට වග කියන්න පුළුවන්ද? හිතකට පුළුවන් සතියකට වග කියන්න. හිතකට පුළුවන් පින්නේ විනාඩියකට වග කියන්න. එහෙම නැත්නම් එක තප්පරයකට වග කියන්න පුළුවන් හිතකට. බෑ නේද? මොකද ඒක තප්පරයක් තුල තියෙන හිත කොච්චරක් නම් උදා වෙලා වැය වෙලා යනවද? අපි නිකන් උපකල්පනය කරන කිව්ව එක හිතකට එක තප්පරයයි කියලා. ඒක හිතක් කියලා කියන එක තප්පරයක කාලයක් නම් පිළිගන්න හිතකට වග කියන්න පුළුවන් ඒ තප්පරය ඇතුළත සිද්ධ වෙන දේවල් විතරයි. එහෙනම් ඊට කලින් තප්පරය වෙච්ච කිසිම දෙයකට මේ හිතට වග කියන්න විදිහක් නැහැ. මොකද මේ හිත ඒ වෙලාවේ පහළ වෙලා තිබ්බේ නැහැ. එහෙනම් දැන් මට කියන්න. පසුතැවිල්ල කියන එක මේ ලෝකේ හටගන්න එක සාධාරණයි. ඒකට මේ ලෝකේ තැනක් තිබිය යුතුයිද? ඒක යුක්ති සහගතයිද? බලන්න කල්පනා කරන්න. ඒ නෙගටිව් පැත්තෙන් පොසිටිව් පැත්තෙන් පින්වතුනි ඔබ පෙරේද දුන්න දානය නැත්තම් මීට මාසයකට කලින් අවුරුද්දකට කලින් සිල් ගත්තා, භාවනා කරා, දහම් දේශනාවක් කරා, බණ ඇහැව්වා, පන්සල් ගිහලා සිල් සමාදන් වුණා, සතෙක්ට කන්න ආහාර ටිකක් දැම්මා. පින්විතනේ අවුරුද්දකට කලින් කරපු හිත දැන් වැය වෙලා කොච්චර කල් වෙනවද? ඔර්ලෝසු වේලාවෙන් ගතත් අවුරුද්දක් වෙනවා. හිත කාලෙන් ගතත් පින්විතනේ හිත මෙච්චරයි කියලා කියන්න බෑ. හැබැයි මේ වෙලාවේ පහළ වෙන හිතට ඕක අරමුණක් විදිහට දුන්නාට පස්සේ ওই හිතට හිතෙනව නේද බින්දිනේ මම ඒක කරේ කියලා. කොහොමද බින්දිනේ ඒ හිත ඒක කරාවෙන්නේ? අවුරුද්දකට කලින් පහළ වෙච්ච හිතට දැන් ওই තියෙන්නේ. එහෙනම් එයා කොහොමද කියන්නේ එයයි කරේ කියලා? හැබැයි එහෙම හැංගෙනව නේද? හරිනම් එහෙම හැංගෙන්න බෑ නේද? හරිනම් කියලා කිව්වේ ලොජිකලි කල්පනා කරලා බැලුවම, තර්කානුකූලව කල්පනා කරලා බැලුවම පින්විතනි එහෙම හරිනම් හිතෙන්න බැහැ නේද? හිතනවා, හැබැයි හිතෙන්න බැහැ නේද? ඒ හිතන එක වැරදි නේද? හිතුණා කියමු. දැන් හිතනවානේ. හිතන එක හරිද වැරදිද? يعني හිතන එක හරිද වැරදිද කියලා නේ මං අහන්නේ. එහෙම හිතන එක හරිද වැරදිද? කොහොම හිතන එකද? කලින් කරපු දේ කරේ මං කියලා හිතන එක. ඒ වගේම පින්නේ දැන් ඔය අතීතේනේ අනාගතේ හොඳට බලන්න පින්නතනේ ඔබට මම මේ පෙන්눔 කරලා දෙන්නේ අතීතේක අනාගතේක ජීවත් නොවි මේ හිතක ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි ඔබට මේ අඳුනලා දෙන්න උත්සාහ කරන්නේ මොකද කොහොමද ජීවත් වෙන්නේ හිතක තමයි නිසා ඔබට අදහසක් පහිනවා පින්නතනේ හෙට ඔබ ඔෆිස් එකට යන්න ඕනේ, කඩේට යන්න ඕනේ, ඇඳුමක් ගන්න යන්න ඕනේ, යාළුවෝ බලන්න යන්න ඕනේ, පාටියකට යන්න ඕනේ. හරිද? ඔබ හොඳටම දන්නවා පින්විතනේ ඔය දැන් ඕක හිතන හිත නෙමෙයි ඔය වැඩේ කරන්න කියලා. හවුද නැද්ද? ඔබට හිතනවා හෙට පාටියකට යන්න ඕනේ කියලා. දැන් ඔය හිත පාටිකට ගියාද? කොහොමඩවත් යන්න බෑ. මොකද පාටික තියෙන්නේ අද නෙමෙයි, දැන් නෙමෙයි, හෙට. ඉතින් එහෙනම් ඔය හිතේ ඉන්න වෙනවනේ පිටින් හෙට වෙනකන්. දැන් හිතේ ඉන්නවද හෙට වෙනකන්? හෙට වෙනකන් නෙමෙයි, ඊළඟ තප්පර වෙනකන්වත් ඔය හිතේ ඉන්නේ නැහැ. හැබැයි ඔය හිතේ හිතනව නේද මං හෙට පාටිකට යනවා කියලා. ඔය මං කියලා කියන පිටින් මේ වෙලාවේ පහළ වෙච්ච හිත නේද? ඔය කාරණාව කියන්නේ. ඒ හිතේ හිතෙන්නේ නැහැ නේද වෙන කෙනෙක් හෙට පාටිට යන්න කියලා? හිතන්නේ මොකද්ද? මම තමයි හිත පාටියට යන්නේ. හිතර එහෙම හිතනවා. මම තමයි මේ පාටියට යන්නේ කියලා. එහෙම හිතන එක හරිද? නාව තනිකර අර හිතේ පැත්තෙන් බලන්න. මේ හිතක් කතා කරයි කියන මාතෘකාව යටතේ වදන් සල්පයක් ඔබ හම් මේ තැබීමටයි මම මෙතන පැමිණියේ. හිතක් කතා කරයි. හිතක් කියනවා, හරි, මේ මොහොතේ පහළ වෙච්ච හිතක් කියනවා, බලන්න මං හෙට පාටි කර යන්න ඉන්නේ කියලා. ඔබට හිතෙන්නේ නැද්ද ඔය හිතට පිස්සු වැදලා කියලා? ඔය පින්නේ අමුම විකාරයක් නෙමෙයිද ඔය කියවන්නේ? ඔබට ඒ වෙලාවට හිතෙන් අහන්න බෑ, පුළුවන් නේද? එම්බා හිත හෙට පාටියට යන්න උඹ ඉන්නවද හෙට වෙනකම්? හොඳටම දන්නවනේ පින්වතුනි ඔය හිත පවතින එක හිතක්ෂණයයි විතරයි කියලා. එහෙනම් ඔය හිත කොහොමද හෙට පාටියකට යන්නේ? හැබැයි හිතට හිතනවා නේද මේ වෙලාවේ පහළ වෙන හිතට මං හෙට පාටියට යනවා කියලා. මං හෙට පාටියට යනවා කියලා හිතලා නේද පින්වතුනි ඒ ගැන බොහොම සතුටටපත් වෙන්නේ. අනාගතේ බලාපොරොත්තු හදාගන්න පින්වතුනි ඔය කාරණාව නිසා නෙමෙයි. අනාගත බලාපොරොත්තු තියෙන්නේ කොහොමද පින්වතුනි? අනාගතේ පහළන් තියෙන හිත තාම පහළ වෙලා නැහැ නේ. මොකද අනාගතය ගැන සම්බන්ධයෙන් තියෙන බයක් නේද? අනාගත බලාපොරොත්තුව කියලා කියන්නේ මොකද්ද? බය කරගෙන තව වචනයක්. බලාපොරොත්තුව කියලා කියන්නේ මොකද්ද? බයක් නේ. හෙට අපේ පුතා එයි. අම්ම කෙනෙක් කියනවා හෙට අපේ පුතා එයි. අම්මට බයක් නැද්ද? හරිනම් ඔය කියනනේ හෙට අපේ පුතා එයි ද කියලා නෙමෙයි. ඒකනේ බයක් නේද ඔය තියෙන්නේ? ඇයි ඔය අම්මට ඔය බය හටගන්නේ? හොඳට බලන්න පිටින්නේ. ඇයි අම්මට ඔය බය හටගන්නේ? මම කියන්නේ මේ ජීවිතයේ තියෙන ප්‍රශ්න අපි මේ ප්‍රායෝගික විසඳනවා. අපි අවබෝධ කරගත්ත දහම දාලා. එහෙම විසඳන්නේ නැත්නම් මේ ටික ඔබට කියලා කිසිම වැඩක් නැහැ. මම කියවනේ ඔබ දහමෙන් විශේෂඥයෙක් කරන්න නෙමෙයි මේ කරන්න අද උත්සාහ කරන්නේ. ඔබ ජීවිතය සම්බන්ධ විශේෂඥයෙක් කරන්න. ඔබට ජීවිතයේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න අපි දහම දෙනවා එච්චරයි. ඔබට ජීවිත සම්බන්ධ ප්‍රශ්න නැති දවසට අපි ඔබට දහම දෙන්නේ නැහැ. මම පොරොන්දු වෙනවා ඒක. ඇත්තටම ජීවිත සම්බන්ධ ප්‍රශ්න නැත්නම් මේ දේශනාව අහන්න ඕනෙත් නැහැ. මොකද මේක ප්‍රායෝගික නිවන් මඟ නිසා. දැන් මම ආයතර උදාහරණ. අම්ම කෙනෙක් කියනවා හෙට මගේ පුතා එයි. හෙට මගේ පුතා එයිද? දැන් බයක් හටගෙන තියෙනව නේද හිතේ? අවදන් පුතා එන්නේ පිටරට ඉන්නම් ප්ලේන් එකේ කියලා. අනේ මගේ පුතේ පරිස්සමෙන් එන්න කියලා අම්ම කියනවා. හොඳයි අම්ම, එහෙනම් මං තියන්නම්, දැන් ෆ්ලයිට් එක නගින්න යන්න කියලා පුතා ෆෝන් එක කට් කරනවා. දැන් ඒ මොහොතේ ඉඳන් පින්තුනේ අම්ම කියනවා අන්තිමට, පුතේ ඔයා ආපු ගම මට කෝල් එකක් දෙන්න ඕනේ. පුතාගේ අම්ම බයෙන් ඉන්නේ. පුතාගේ අම්ම පුතාට ආදරේනේ. ඒ නිසා පුතා බැහැපු ගම මට කෝල් එකක් දෙන්න ඕනේ, මම බලාගෙන ඉන්නේ. මං නිදාගන්න නැහැ පුතේ. ඇයි මේ නිදාගන්න නැත්තේ? දැන් මම මෙතන කවුද මේ නිදාගන්න නැත්තේ කියලා. දැන් මොකද අම්මට ඕනේ හැරිලා ඉන්න පුතා එනකන්. කරන්න පුළුවන් දෙයක්ද ඔය කියන්නේ? දැන් ඔය අම්මද කතා කරන්නේ? අපි අම්ම නැතු නැන්ද? ඒක නෙමෙයි මේ කියන්නේ. අම්මද කතා කරන්නේ? කෝ අම්මා? ආ ගෙනින් ඉස්සරහට හිටවන්න බින්ද කන්නඩේක ඉස්සරහට. කෝ අම්මා? මස්කඳයි? වැලයිද? ෆ්‍රීස් කරන්න? හිතයි. හිත වැල තිබ්බේ කොහොමද? අතීතේ, වර්තමානයේ, අනාගතේ. අතීතේ දැන් වැය වෙලා ඉවරයි. දැන් මේ මොහොතේ නෑ, අනාගතේ තාම ආවේ නෑ. එහෙනම් දැන් මේ මොල මේ මොහොතේ තියෙන්නේ මේ මොහොත විතරයි. එහෙනම් මේ මොහොතේ තියෙන්නේ මොකක් විතරයිද? හිතක්. හිත වැලක් නෑනේ, හිතක් තියෙන්නේ. දැන් ওই හිත කියනවා පුතා එනකම් මට නිින්ද යන්නේ නෑ කියලා. ඔය හිතෙන් අහන්න ඕනේ නේද පින්නේ ප්‍රශ්නය? ආ එහෙනම් පුතා එනකම් ඉන්නවද? පුතා එනකම් ඉන්නවද පින්නේ හිත? ඉතින් අපරාධ නේද නිදා ගන්න නැත්තේ? නිදා ගන්න බෑ ඇයි? හිතේ බයක් තියෙනවා. මොකක් කියලාද? පුතා හිට දන්නේ නැහැ කියලා. පුතා ඇයිද දන්නේ නැහැ කියලා පින්නේ මේ හිතට බයක් හැදෙන්නේ කොහොමද? මේ හිත තියෙනවද පුතා එනකම්? මේ හිත පුතාව දැකලවත් තියෙනවද? එනකන් ඉන්න එක කෙසේ වෙතත්. හොඳට බලන්න කල්පනා කරලා බලන්න. ඔන්න පුතා රට ගියේ මීට අවුරුද්දකට කලින්. හරිද? දැන් අවුරුද්දක් ගිහිල්ලා පුතා එන්න නියමිතයි. ඔන්න දැන් ෆ්ලයිට් එකෙන් නැග්ගලු. තව පැය අපිටම 15කට පස්සේ පුතා ආවිල බහිනවා එයාපෝට් එකෙන්. දැන් අම්මා මේ එයාපෝට් එකට තව ටිකකින් යන්න ලෑස්තිලා මේ ඉන්නේ. පුතා එක්කන් එන්න. හරිද? වෙනදි මීට අවුරුද්දකට කලින් පහළ වෙච්ච හිත පුතා දැක්කා. ගැටලුවක් නැහැ. පුතා ගෙදරින් ගියා. ෆ්ලයිට් එකේ නැග්ගා. පුතා ගියා. අවුරුද්දක කාලය තුල අම්මට තිබ්බේ ඒ හිතමද? පුතාව දැක්ක හිතමද තිබ්බේ? පුතාව ගිහලා ෆ්ලයිට් එයාපෝට් එකේ ඩ්‍රොප් කරපු හිතමද දැන් මේ අවුරුදු 30 තියෙන? නෑ නේද? දැන් තියෙන මොන හිතක්ද? බ්‍රෑන්ඩ් නිව්, අලුත්ම අලුත් හිතක් වෙන්නේ. මීට කලින් කවර කවදාකවත් ওই හිත උදා වුන්නේ නෑ. මින් මතර කවර කවදාකවත් ওই හිත උදා වෙන්නෙත් නෑ. මේ මොහොතේ උදා වෙච්ච හිත පිටතනේ පුතා එන එක ගැන බයකසේ තියක්. පුතාව දැකලවත් තියනවාද? තියනවාද? මේ හිතකට කොහොමද පුතෙක් ඉන්නේ? මම ප්‍රශ්න දෙකක් අහන්නේ. පළවෙනි ප්‍රශ්නේ, පුතා කවදාකද දැකලා තියෙනවද ඔය හිත? මේ දැන් උදා වුණේ. අවුරුද්දකට කලින් පුතා රට ගියේ. තව දවස් තව පැය 10-15කින් පුතා එනවලු ලංකාවට. චුට්ටට කලින් ෆෝන් එක කට් කරේ පුතේ, පුතා එනකම් මට නිින්ද යන්නේ නැහැ, මං ඉන්නවා මම පුතා එනකම්. මේ කවුද මේ කතා කරන්නේ? හිතක්. පිළිදී ඔය හිත පුතාව දැකලවත් තියෙනවද? පුතා එනකන් නිින්ද යන්නේ නැහැ. පුතාව දැකලවත් තියෙනවද කියලා මං අහන්නේ. ඊළඟ ප්‍රශ්නේ, ඔයි හිතට පුතෙක් ඉන්නවද? තුන්වෙනි ප්‍රශ්නේ, ඔයි හිත අම්මද? දැන් හිතක් අම්ම කෙනෙක්ද? හිතක්. අම්ම හිත් කොයි වගේද? ඇඳලා පෙන්නන බෑ මට අම්ම හිත්. කොහොමද අම්ම හිත්? එහෙම හිත් ජාති තියෙනවද අම්ම හිත් කියන? හිත් 89 ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. 89 කෝ 121 ගැන. ඔය එක තැනකවත් තියෙනනේ අම්ම හිත් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළා නැහැ. එන අම්මලට පහළ වෙන හිත. එහෙම හිත නෑ බින්දු. එන අම්ම හිත කියලා જાතියක් නෑනේ. පුතා හිත. නමුත් ඒ හිත කියනන්නේ මගේ පුතා එනකම් මං ඉන්නවා කියලා. මගේ පුතා එනකම් කොහොමද ඒ හිත ඉන්නේ පින්වතුනි? තව පැය 20ක් විතර යනවා පුතා එන්න. තව පැය 10ක් විතර යනවා පුතා එන්න. ඉතින් කොහොමද මේ හිත ඉන්නේ එනකම්? එන අමුම අමු විකාරයක් නෙමෙයිද බින්දුනේ කියවන්. ඔබට කියන්නේ හිතට පිස්සු හැදිලාද නැද්ද කියලා. ඒ වගේම ওই හිත කියන අපි මං අම්මා කියලා. මේ මං අම්මා. මං අම්මා මගේ පුතා එනකම් මං ඉන්නේ. කවුද ඒ කතා කරන්නේ? දෙන හිතක් ඔය කියන්නේ හිතක්. කවර කවදාකවත් ওই හිත මීට කලින් පහළ වෙලත් නැහැ. ඔය හිත මේ ආයේ මීට කවදාකවත් පස්සේ එන්නේත් නැහැ. ඔය ආවම තමයි ආයේ කවදාකවත් එන්නේත් නැහැ. ඒ හිත කියනවා මං අම්මා කියලා. හිතක් කොහොමද පින්නේ අම්මෙක් වෙන්නේ? මේ කෝ තාත්තා එහෙනම්. හරි මට කියන්නකෝ. ඉතින් ජිරාෆ්ගේ පැටියා මොකා වගේද? උළමෙක්ද? ජිරාෆ්ගේ පැටියා මොකවුරු වගේද? ජිරාෆ් වගේ නේ. එහෙනම් හිතේ පැටියා කොයි වගේ වෙන්න ඕනද? නෝ හිතක් තියෙනවා. හිතේ පැටියා කොයි වගේද? මේ අතපය තියෙන, මූණ මැද නහය තියෙන, ඇස් දෙකක් තියෙන, කනක් තියෙන, කටක් තියෙන, බෙල්ලක් තියෙන, උර හිසක් තියෙන එහෙම එකක්ද හිතේ පැටියා? මේ හිතක් නේද ඔය කියන්නේ මගේ පුතා කියලා. ඉතින් හිතේ පුතා කොයි වගේ වෙන්න ඕනද? ඒත් හිතක්ම වෙන්න ඕන නේද? ඉතින් හිතක් කියලා කියන අපි හිතමුනේ අර ඉස්සරහ ප්‍රස්තාරය ඇඳලා පෙන්නන හිතක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා. උදා වෙලා වැවලා යන. හරි? ඔහොම එකක් නෙමෙයි කියලා ඔබ දන්නවනේ. හිතක් කියන්නේ අරූපී දෙයක්. හිතකල රූපයක් නැහැ. හැබැයි අපි ප්‍රස්තාරයක් ඇඳලා පෙන්නන හිතේ ආයු කාලය මේ පෙන්නන මේ උදා වීමයි වැවීමයි. අපි නිකමට හිතමු හිතක් කියලා කියන්නේ ඔන්න ඔහොම එකක් කියලා. එහෙනම් පුතා කොයි වගේ වෙන්න ඕනද? පුතා කොයි වගේ වෙන්න ඕනද? පුතත් ඔය වගේම වෙන්න ඕනේ නේද පිටින්ද? ජිරාෆ්ගේ පුතා අලියෙක් නෙමෙයිනේ. එහෙනම් හිතේ පුතා පින්වතුනි මිනිස්සෙක් වෙන්නේ කොහොමද? හිතේ පුතත් හිතක්ම වෙන්න ඕනේ නේද? නමුත් හිත ෆොටෝ එකක් දිහා බලන් කියනවා නේද? මගේ පුතා. අර එයාපෝට් එක ගාවට ගිහින් ගන්න මගේ පුතා ඇවිල්ලා. මට කියන්න බින්න හිතට පිස්සු වැදින නේද කියලා. සම්පූර්ණයෙන් පිස්සු නෙමෙයිද හිතට? හොඳට කල්පනා කරන්න මම මේ කියන දේවල්. එවට පියවරෙන් පියවර පේන්නේ ලොජික් එකක් මේ පෙන්වන්නේ. එකපාරට බොග්ගාලා දාන්න නැතුව ඔබට මාත්‍රෙන් මාත්‍රේ පෙන්වලා දෙනවා පින්වතුනි. මේ ඔබට හිතන දේ හිතන එක හරිද කියලා. හිතන්නේ කොහොමද කියලා පස්සේ කල්පනා කරමු. හිතන්නේ කොහොමද කියලා පෙන්වලා දීලා වැඩක් නැහැ පින්වතුනි. ඔබට ওই හිතන දේ හරිද වැරදිද කියලා ඉස්සර තේරුම් ගන්න නැතුව. දැන් මට පුළුවන් ඔබට කියලා දෙන්න ওই ඉහි කෙස් එන්නේ කොහොමද කියලා. ඒ වගේ නා ඉහි කෙස් එන්නේ ඉතින් හරියට. කිව්වත් එකයි නැතත් එකයි අපහන ඉහි ඉතින් කෙස් තියෙනවානේ. අපි දැන් ඕළුවේ මැද අඟක් ඇවිල්ලා කියලා. දැන් ඒක නම් එන්න බැරි බව දන්නව නේද? සාමාන්‍ය මිනිස්සුන්ට ඕළුවේ අඟ එන්නේ නැහැ. නන්ද ඔබට පෙන්වලා දුන්නොත් මේ අනික් කාටවත් නැති හේවත් මේ එහෙම අසනීපයක් නැති. අපි දැන් ලෙඩක්. අද ඔළුවේ ගෙඩියක් ඇවිල්ලා මම ඔබට පෙන්වලා දෙනවා මේ ඔළුවේ ගෙඩිය ආවේ කොහොමද කියලා. අන්න පින්න ඔබ ඉන්ට්‍රස්ටඩ් එක ගැන. ඔබ උනන්දු වෙයි ගැන අහගෙන ඇයියේ. අනික් කාට නැති එකක් ඔබට ඇවිල්ලා තියෙනවා. ඔබ දන්නවා ඒක අසනීපයක් කියලා. ඒතර ඔබ අහගන්න ඕක දැනගන්න ඕමනාවක් තියෙනවා. මං මේ මේ කොහොමද මේක ආවේ? මේ මේක ලෙඩක් නේ. එහෙනම් ඉස්සෙල්ලා පින්න ඔබේ ඔළුවේ ඇවිල්ලා තියෙන ගෙඩිය මට ඔබට පෙන්වන්න සිද්ධ වෙන ඔළුවේ අත අරගෙන ඔළුවේ අත ගාලා. ඔන්න ඔතන අල්ල බලන්න කියලා. අන්නේ කාරණාද මම ඔබත් එක්ක මේ කරන්න මේ වෙලාවේ. ඔය හිතන එක හිතෙන්න සුදුසු නැහැ නේද? හිතෙන්න බැහැ නේද නෙමෙයි. මොකද හිතනවනේ බැහැ නෙමෙයි පුළුවන් නේ. නම හිතන එක සුදුසු නැහැ නේද? නේද? මේ හොඳට කල්පනා කරලා බලන්න එහෙනම්. ඒ හිතර හිතනවා පින්වතනේ මගේ පුතා තාතයි කීපයකින් එනවා කියලා. හිතක් කියනවා මට පුතෙක් ඉන්නවා කියලා. පුතාගේ පින්තූරේ පෙන්වොත් හිත කියයි ආයින් ඔය තමයි පුතා කියලා. කවුද පින් මේ කතා කරන්නේ? කවුද ඔය හැඟීම පහළ වුණේ? කවුද හෙවත් කොතනටද ඔය හැඟීම පහළ වුණේ? හිතකට. හිතක් කියලා කියන්නේ හැඟීමක්මනේ. ඉතින් හිතකට ඔය හිතෙන්නේ වෙන්න පුළුවන්ද? වෙනවා. නමුත් වෙන එක හරිද? සා අපි හිතමු පින්වතුනි, දැන් ඒ අම්මගේ උපන්දිනයට ඒ පුතා එන්නේ කියලා. හයිදර හස්මාත්තගේ සුදු මිනිස් පොතේ වගේ අම්මගේ උපන්දිනයට තමයි පුතා එන්නේ. හරි, දැන් ඔන්න පුතා ආවා. දැන් අම්ම කියනවා, අනේ මගේ පුතේ, පුතා මට උපන්දින තෑග්ගක් දුන්නා නේද කියලා. කවුද ඔය කතාව කියන්නේ? කවුද කියන්නේ? අම්මද? කන්නඩ ඉස්සරහ හිටවනවා මට අම්මව පෙන්නන්න කියලා. කවුද පෙන්නන්නේ? මස් කඳකුයි හිත වැලකුයිද? හිත වැලක් වේද වෙන බින්දනේ කන්නඩ ඉස්සරහ හිටගත්තාම? මස් කඳයි හිතයි. දැන් ওই හිත කියනවා, පුතා බාන ගාන්ට මගේ උපන්දිනේ දවසේ ආවනේ. උපන්දිනේට කලින් ආවෙත් නැහැ, උපන්දිනේට පස්සේ ආවෙත් නැහැ. ඊය ආව නම් උපන්දිනේට කලින්, හෙට ආවොත් උපන්දිනේට පස්සේ. හරියටම අද උපන්දිනේ දවසේම ආවනේ. බාන බින්දනේ හිතක් කියනවා අද මගේ උපන්දින දවස කියලා. දවසක් කියලා කියන්නේ කොච්චර වෙලාද? පැය 24ක්. කවුද ඔය කියන්නේ? කවුද කියන්නේ අද මගේ උපන්දිනය කියලා? මේ පැය 24ක කාලයක් උපන්දිනය කියලා කියන්නේ කවුද? හිතක්. ප්‍රේමනේ හිතක් තියෙනවද පැය 24ක්? පැය 24න් 24න් පංගුවක් වක් හිතක් තියෙනවද පින්වතුනේ? අද මගේ උපන්දිනය කියලා හිත කොහොමද කියන්නේ? හිතර මෙන්න මෙහෙමනම් කියන්න පුළුවන්. මේ මොහොත මගේ උපන්දිනය. මේ මොහොත මගේ උපන්දිනය. මෙන්න මේ මොහොත මගේ උපන්දිනය. ඉතින් එහෙනම් හැම වෙලාවෙම උපන්දිනය තමයි. උපන්දිනේ නෙමෙයි එතකොට. උපන් මොහොත. එයා තමයි පච්චුප්පන්න මොහොත. මොකද හිතක හැම වෙලාවෙම තියෙන පච්චුප්පන්න මොහොත, ප්‍රත්‍යයෙන් උපන් මොහොත. එන හිතකට උපන් දිනේ කියලා කියන බෑ. ඒතර උපන් මොහොත සමරන්න පුළුවන් හැම මොහොතකම. හැබැයි හිතක් කොහොමද කියන්නේ? අද මගේ උපන් දිනේ, හෙට උපන් දිනේ, පස්සේ දිනේ, ඊයේ උපන් දිනේ, කලින් දිනේ කියලා මේ කවුද කතා කරන්නේ? හිතක් නේද? හිතකට උපන් දින තියෙන්න පුළුවන්ද? දින දිනය කියලා කියන පැය 24ක්. හිතක් කියනවා අද මගේ උපන් දිනේලු. පිස්සුද නැත්නම් පිස්සුද? දෙකෙන් එකක් ඔබ කල්පනා කරලා කියන්න බෑ. හොඳට කල්පනා කළා විතර කෝකද වෙලා තියෙන්නේ කියලා දෙන්නද. ඔබ කියයි නෑ අපේ අනන්නේ හිපිස්සු නෙමෙයි, හොඳට ඕම පිස්සු කියලා. ඒක නම් හරි. හැබැයි පින්නේ මේ ලෝකේ වැටේ මිනිස්සු උපන්දින සමරනවානේ. සම්මුති එකක් මවර මේ කතාව කට කැඩෙනකම් කියලා තියෙනවා. සම්මුතියෙන් බැහැර වෙන්න නම් එපා. ඔබ හැම අවුරුද්දකම උපන්දිනේ සමරන්නේ. සමරනවා නම් අමුදෙන් කරන්න හෙන්න ඕනේ නැහැ. ඔබ ඇවිල්ලා පැවිදි වෙනකම්, සාසනයකට එනකම් පින්විතනේ, මොකක් හරි සාසනයකට, මම දන්නේ අනෙක් සාසනවල එහෙම නැද්ද කියලා, උපන්දින සමරන වැඩ පිළිලා තියනවද නැද්ද කියලා. එහෙනම් අපේ සාසනය නම් පින්නේ, ඒ කියන්නේ මේ ආරාමේ නම් මම දන්නේ පිට කොහොමද කියලා. අපේ ආරාමේ නම් අපි උපන්දින සමරන්නේ නැහැ. හේතුව අපිට ආරාමේ ඇතුලේ පින්විතනේ, අපි අතර, ස්වාමීන් වහන්සේලා අතර සහ 90%කට හැපැත්තේ ඔබත් එක්ක පුළුවන් පින්දනේ ප්‍රත්‍යක්ෂය තුල ජීවත් වෙන්න. 90%කට හැපැත්තේ යම් කොටසක් තියෙනවා අපිට ප්‍රත්‍යක්ෂයෙන්ම අපේ ජීවිතේ නගා ගන්න බැරි. නැත් ඒක එහෙම වුණාට කමක් නැහැ. ඒක වෙනස් කරන්න ඕන. අපි 100% ප්‍රත්‍යක්ෂ දුර ජීවත් වෙන්න ඕනේ නැහැ. ඒක ආબોධ මට්ටමෙන් තිබ්බහම ඇති. නැත්නම් අපිට ඔබට කතා කරන්න බෑනේ පිටින් මහත්ය කියලා. උපාසක මහත්ය. මොකද හිත කොහොමද මහත් එක් වෙන්නේ? පිරිමි හිත තියනවද? ගැහණු හිත තියනවද? එහෙනම් ළමා හිත තියනවද? මහලු හිත තියනවද? මහත්මයා හිත තියනවද? ඊට කොහෙද උපාසක මහත්මයා හිත තියෙන්නේ? ඊට ස්වාමීන් වහන්සේ හිත කොහෙද තියෙන්නේ? ඒකයි මං කියන්නේ අපි මේ මන්ටමට යන්න ඕනේ නෑ. නමුත් අපිට යම් තාක් දුරකට පින් උතුණි. ප්‍රත්‍යක්ෂ තුල ජීවත් වෙන පුළුවන්. ඒකයි රහතන් වහන්සේලාට පින් උතුණි. උන්වහන්සේලා විශේෂයෙන්ම කැලෑබදව වැඩවාසය කරපු හෝ කරන ස්වාමීන් වහන්සේලා අරිහත්ත්වයේ සාක්ෂාත් කරගත්තට පස්සේ උන්වහන්සේලා ඒ ඇසුරෙම ඉන්නවා පින් උතුණි. මොකද නැත්නම් උන්වහන්සේලා සමාජයට ආවට පස්සේ උන්වහන්සේලා ලොකු රඟපෑමක් කරන්න සිද්ධ වෙනවා. සමාජයක හරි වෙහෙස කර ඇති. මොකද උන්වහන්සේට හිත ඇතුලෙන් නැගෙන්නේ නැති. තමන්ගේ හදවතට නැගෙන්නේ නැති. විකාරයක් වෙනදෙන උන්වහන්සේට සම්මුතියෙන් පනව ගන්න සිද්ධ වෙනවා. ආන ඒක තුළ ජීවත් වෙන. ඒක හරිය නිකන් නළුවෙක් රඟපානවා වගේ වැඩක්. ලේසිද නළුවෙක් රඟපානවා කියලා කියන්නේ? දැන් නළුවෙක්ට නිවාඩුවක් ඕනේ නැද්ද? ඒ රඟපානවා කියන කොරස කරන්නේ පින්දේ බොහොම નિરાයාසයෙන්ද නළුවේ? එහෙම බෑනේ. මොකද ඒ නළුවට තිර රචනාවට අනුව පින් එක එක අවස්ථාවල කතා කරන්න ඕන විදිහ වෙනස්. ඇවිදින්න ඕන විදිහ වෙනස්. කන බොන ඕන විදිහ වෙනස්. නළුවෙක් එක අවස්ථාවකදී ස්වාමින් වහන්සේ නමකගේ චරිතයක් රඟපෑවොත් කන්න ඕන විදිහ වෙනස්. මැරේක චරිතයක් රඟපෑවොත් ඒ නළුවම් පින්දනේ ඒත් කන්න ඕන විදිහ වෙනස්. තාත්තා කෙනෙක්ගේ චරිතයක් රඟපෑවොත් කන්න ඕන විදිහ වෙනස්. මහත්මා ගාන්ධිතුමාගේ චරිතය රඟපෑවොත් කන්න ඕන විදිහ වෙනස්. ඇවිදින්න ඕන විදිහ වෙනස්. ඒකයි නළුවෙක් වෙනවා කියලා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඉතින් රහතන් වහන්සේ නම් අපේ සමාජ ජීවිතයේදී උන්වහන්සේ සිද්ධ වෙනවා රඟපාන්න. ඒකට හේතුව උන්වහන්සේ රඟපාන චරිතයේ පින්දෙන උන්වහන්සේ નિરાයාසෙන් හිත ඇතුලේ නැగిලා ඉන්නේ නැහැ. මොකද උන්වහන්සේ අවබෝධය මත පිහිටලා ඉන්නේ. මතක් කර කර අවබෝධ කරගන්න දෙයක් නැහැ උන්වහන්සේට. උන්වහන්සේ මානසිකාරයෙන් බැහැර වෙන්න මොහොතක් නැහැ. මොකද උන්වහන්සේගේ මානසිකාරය තමයි දෙන්නේ උන්වහන්සේ අවබෝධය. ඒ නිසා උන්වහන්සේට පින්වතුනේ හැඟෙන්නේ නැහැ උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. හිතකර කොහොමද හැඟෙන්නේ මං රහතන් වහන්සේ නමක් කියලා? එහෙම හැඟෙන්නේ නැහැ. හැබැයි සම්මුතියෙන් උන්වහන්සේ දන්නවා මං රහතන් වහන්සේ නමක් කියලා. මං හෙවත් ඒ හිත දන්නවා. දැන් රහතන් වහන්සේ නමක් විදිහට තමයි ලෝකයා දකින්නේ. ඒ නිසා ඒ විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා. නමුත් උන්වහන්සේ පින්දි නිරන්තරයෙන්ම සම්මුති තුළ ජීවත් වීමේ වැඩ පිළිවෙලක තුළ ඉදිරියට ඉන්නවා. හැබැයි ඔබට පින්දිනුනේ ප්‍රශ්න නැති හේතුව ඔබට සම්මුතියම තමයි ආબોධ වෙලා තියෙන්නේ දැනට. දැන් හොඳටම දන්නවා පින්නේ මේ කාරණාව අහගෙන යනකොට හිතකට හැංගෙන්න බෑ කියලා මං අම්මා කෙනෙක් කියලා. බෑ නේද? හිතකට හැංගෙන්න බෑනේ මං අම්මා කෙනෙක් කියලා. හැබැයි ඔය හිතට හැංගෙනව නේද ඒක? මං අම්මා, මං තාත්තා, මං අයියා, මං මල්ලි, අක්කා නංගි ආදි වශයෙන් හදාගත සම්මුතියක් ප්‍රත්‍යක්ෂයක් විදිහටම හැංගෙනවා. අයබට අමුතුවෙන් දැනෙන්නේ නැහැ මේ මට මේ හැඟෙන එකක් නෙමෙයි. ඇත්තට මං අම්මා කෙනෙක් නෙමෙයිනේ කියලා බින ඔය හිතට හිතෙන්නේ නැහැ. ඔය හිතට හිතෙන්නේම මං අම්මා කෙනෙක්. ආන් ඒ නිසා පින්තුනේ ඔය හිතට රඟපෑමක් කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඔය හිත ඒ විදිහටමයි කටයුතු කරන්නේ. අනේක වෙනස වෛරහතන් වහන්සේ අතර. ආය ඔබට අමුතුවෙන් මතක් කර කර ගන්න දෙයක් නෑ, මං අම්මා කෙනෙක් නේ. අනේ මට අමුතු කරන්නේ මං අම්මා කෙනෙක් කියලා. එහෙම කරන්න දෙයක් නෑ දෙන්න. මොකද ඔබට අවබෝධය වෙලාම තියෙන්නේ ඔබ මවක් බව, පියෙක් බව, දරුවෙක් බව, විදුහල්පතිතුමා බව, ග්‍රාම ආරක්ෂක නිලධාරියා බව, ග්‍රාම සේවකතුමා බව, ජනාධිපතිතුමා බව. ඉංජිනේරුව බව, නීතිඥවරයා බව, ගුරුවරයා බව, ස්වාමි පුරුෂයා බව, බිරිඳ බව, ඔය හැම එකක්ම පින්දුනේ ඔබට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනෙනවා. කොච්චර ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනෙනවද කියලා කියනනම් පින්දුනේ ඔබට මේ හිතක ස්වභාවය ගැන කියද්දී ඔබට හරි අමුතුයි වගේ. ඔබට හිතෙන්නේ මේ ඇත්තනේ, මේ අපි කවදාකවත් මේ මෙහෙම හිතලා නැහැනේ මේ ගැන. හිතකට කොහොමද මෙහෙම හැංගෙන්නේ? මේක හැංගීමක් නේද? ඇත්තටම හිතක් කියලා කියන්නේ අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් අයියා මල්ලි නක්කා නංගි බාපා කෙනෙක්වත් මාමා කෙනෙක්වත් ආච්චි සීයාම කෙනෙක්වත් නැත්නම් ගුරුවරයෙක්වත් ඉංජිනේරයෙක්වත් දොස්තර කෙනෙක්වත් එහෙම කවුරුකන් නෙමෙයි කියලා ඔබට දැන් තේරෙන පටන් ගන්න තියෙනව නේද? හැබැයි ඒක ටිකක් අමුතුයි වගේ නේද? ඒකට හේතුව වෙන්නේ මෙච්චර කාලයක් ඔබට එහෙම එකක් හිතුන්නේ නැහැනේ. ඇයි හිතුන්නේ නැත්තේ? ඔබට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනෙච්ච යම් කොටසක් තියෙනවා. ඒ තමයි ඔය දැනට ඔබට හැඟෙන දේ ම තමයි ඔබ කියලා. ඒ නිසා ලෝක සත්වයා පනවගෙන තියෙන සම්මුතියම පිළිගන්න ඔබ අවබෝධය බවට පත් කරගෙන ජීවත් වෙනවා. දැන් තමයි තේරෙන්නේ ප්‍රත්‍යක්ෂ එකක්, සම්මුතිය තව එකක් කියලා. යම් ප්‍රමාණයකින් තේරෙනවා ඇති. මම කියන්නේ හැමෝටම සීලෝකාරයෙන් තේරෙනවා ඇති කියලා. යම් පමණකින් 1%ක් හරි තේරෙනවා ඇති. ඒ කියන්නේ මෙතන තියෙනවා කියලා නොගැලපිල්ලක්. හැංගෙන්න බැරි දෙයක් හැංගෙනවා. මොකද හිතවලටනේ හැංගෙන්න පින්නතනේ. හැංගෙන්න බැරි දෙයක් හැංගෙනවා. ඒක ඒ නිසා පින්නේ ලෝක සත්‍යය මේක න අවබෝධයක් නැති නිසා ලෝක සත්‍යය උපන්දින සමරනවා. ඉතින් හිතෙන් අහලා බලන කවදද බොලාගේ උපන්දිනේ කියලා. ඉතින් උපන් මොහොතක් තියෙනවා මිසක් උපන් දිනයක් කොහෙද හිතකට? උපන් විනාඩියක් පැයක්වත් තියෙනවද හිතකට? ඒ උපන් දිනයක් තියෙන. නමුත් හිතට හැංගෙනව නේද පින්කද නද මගේ උපන් දිනය කියලා. කොහොමද එම් වෙන්නේ? කොහොමද වෙන්නේ? කෙසේද තේ වෙන එක හරිනම් නොවිය යුතුයි නේද? ඒක විකෘතියක් වගේ ඔබට තේරෙනව නේද පින්කද දැන්? මේ හිතට හැංගෙනව මං අම්මා කෙනෙක් කියලා. මං බිරිඳ කියලා හැංගෙනව. මං ස්වාමි පුරුෂය කියලා හැඟෙනවා. මං අහවල් කෙනාගේ දුව පුතා කියලා හැඟෙනවා. ඉතින් ඔය අහවල් කෙනාගේ කියලා කියන දෙන්නත් මොකක්මද තියෙන්නේ? දැන් ඔබට හිතෙනවා ඔබ ඔබේ බිරිඳගේ ස්වාමි පුරුෂයා කියලා. හරිද? දැන් ඔබට ස්වාමි පුරුෂයා කියලා හිතෙන්නේ කොතනද ඔය හිතෙන්නේ? මොනමද නහයටද? හිතෙන්නේ කොහෙටද? හිතකට. හිතකට නෝ හිතෙන්නේ. ඔය කාවද ඔබට බිරිඳ කියලා හිතෙන්නේ එතකොට? ඒත් මූණ මැද නහයකට නෙමෙයි ඔබට ඔය හිතෙන්නේ. ඔබට ඔය හිතෙන්නේ ඒ මස්කඳ ඇසුරු කරගෙන දුවන හිතක්, හිත වැලක් තියෙනවා. මේ වෙලාවේ පහළ වෙච්ච හිතක් තියෙනවා. ඔය දෙකේ සංකලනය ඔබට පේන්නේ නැති නිසා, ඔය දෙකක් තමයි ඔතන තියෙන්නේ කියලා පේන්නේ නැති නිසා ඔබට හිතෙනවා බිරිඳ එතන ඉන්නවා කියලා. නමුත් ඒ බිරිඳත් පින්දින කන්නාඩි ඉස්සරහට ගිහලා හිටගෙන තමන් කවුද කියලා හොයලා බලුවා නම් ඒ බිරිඳටත් තේරෙන පටන් ගන්නවා මස්කඳයි හිතලයි කියලා. එහෙම නැත්නම් හිතයි කියලා. හරියට ඔබට දැන් තේරෙනවා වගේම. ඔබ වගේ ඔය වගේ එකක්ම තමයි එතනත් තියෙන්නේ. එහෙනම් ඔබට හිතෙනවා නම් පේන්නේ තමන් ස්වාමි පුරුෂයා කියලා හිතන එක වැරදි කියලා. ඉතින් ඔබට ඒ බිරිඳ කියලා හිතන එක වැරදි නැද්ද? ඒ වගේම ඔබේ බිරිඳ පින්දින මේ කියන කාරණාව කරා නම් එයාටත් හිතෙන පටන් ගන්නවා මම බිරිඳක් කියලා හිතන එක වැරදි නේ. කොහොමද එහෙම හිතන්නේ? මේ හිතක්නේ. හිතකර කොහොමද එහෙම හිතන්නේ? ඉතින් ඒ හිතටත් එහෙම හිතනවා නම් ඔබට කොහොමද හිතන්නේ මගේ බිරිඳ කියලා? ඒ විතරක් නෙමෙයි. ඔබට ඔබේ කියලා ගොඩක් දේවල් ගැන හිතෙන ඔබේ කාර් එක. ඉතින් හිත වලට කාර් තියනවද? මොකටද යන්නද? කඩ යන්නද? හිතකට? මගේ ෆෝන් එක. කාගෙද? කවුද ඔය කතාව කියන්නේ මගේ ෆෝන් එක මේ කියලා? හිතක්. හිත වලට ෆෝන් තියනවද මෙන්න? මොකටද ඊදකට ෆෝන්? මොකටද ඊදකට ෆෝන් එක? කෝල් එකක් ගන්න? කෝල් එකක් ගන්න නේ ෆෝන් නම්බර් ඩයල් කරලා පෙන්නන්න ඔය හිතේ. ඉලක්කම් 8ක් ඕනේ නැහැ 10ක් ඕන නැහැ ඉලක්කම් 3ක නම්බර් ඩයල් කරලා පෙන්නන්න ඔය හිතේ. මේ ඕනේ නැහැ පිනේ 1 ඉලක්කමක් ගහලා පෙන්නන්න ඔය හිතේ. ෆෝන් එක එතන මන් දෙන්නා ඒ ෆෝන් එක හිතට. මම පිළිගන්නා. එන ෆෝන් එක ඉදරයි තියෙද? මොකද කෝල් ගන්නද? නමුත් ඔය හිත කියනන්නේ මේ මගේ ෆෝන් එක ගන්නෙම නැහැ කවුද මගේ ෆෝන් එක. එනේ හිතට පිස්සුද නැත්තම් පිස්සුද කොයි එකද? දැන් නොයිද පිළි නිකමන කල්පනා කරලා බලන්න. මේ ගෙදර මගේ. අර කන්දත් මගේ තමයි මේ කන්දත් මගේ තමයි. කවුද හිත? කවුද කියන්නේ? හිතක්. හිත කර කොන්ද ඉන්නේ කන්දක් අයිති වෙන්නේ. පොඩ්ඩක් කල්පනා කර බලන්න. මේ මගේ රාජධානිය. මොනවා රජ කරන්නද? මේ මගේ ඇඳ. හිත කියන මොකටද? නිදා ගන්නද? නිදාගෙන වෙන්නන්න බෑ. ආ යංගු එනවා ඒ පැත්තට. හා දැන් මම මේ මගේ ඇඳ මට නිදා ගන්න තියෙන කියලා කියපු හිත කොහොද? කවර කවදාකවත් ඔය ඇඳ නිදාගන්නේද ඔය හිත? මේ හිත වලට ඇඳවල තියනවාද? ඉතින් ඔය ඔක්කොම ටික කොහොමද හිතක් අසල ඔබවන්නේ? මේ ඔක්කොම මගේලු. මේ ගේත් මගේ, මේ ෆෝන් එකත් මගේ, මේ කාර් එකත් මගේ, මේ නෝනත් මගේ කියලා කවුද කියන්නේ? හිතක් නේද? එහෙනම් ගන්න කියන්නකෝ හිතට. ඔය ටික ඔක්කොම එකතු කරලා. පුළුවන්ද ගන්න? මේ හිතක් කියන මංගව තියෙනවා කියලා රුපියල් කෝටියක්. ආ ගණන් කරලා බෙන්නන්න බෑ. ඉන්න මං ගණන් කරලා බෙන්නන්න මංගව කෝටියක් ධනෙ තියෙනවා කියලා හිත ගණන් කරන්න පටන් ගන්න. එක් කියලා කියද්දි ඉවරයිනේ. මේ හිත කොහොමද කියන්නේ මේ ටික මගේ කියලා? ඔය තේරෙනවද පින්නේ ලොකු අවුලක් තියෙනවා කියලා කොහේ හරි. හිතෙන්න සුදුසු නැති ගොඩාක් දේවල් හිතන බව ඔබට තේරෙනවද දැන්? ඒ කියන්නේ මට කොටින්ම මෙන්න මෙච්චර අපිට පින්නේ මූලික වචන ඔබට තේරුම් කරලා දෙන්න ඕනේ. හරිනම් ඔබට හිතෙන්න සුදුසු නැති ගොඩක් දේවල් ඔබට හිතෙනවා කියන්නේ. පිළිගන්නවද නැද්ද? මම මේ කියන්නේ තරහ යන එක කාමයේ ජනිත වෙන ඒවා ගැන එහෙම නෙමෙයි පින්නේ. ඒ වඩා බයි බොහොම සියුම් කාරණාවක් මම මේ ඔබට කියන්නේ. බොහොම අතිශය සියුම් කාරණාවක් ඔබට මේ කියන්නේ. මෙතෙ මෙච්චර කාලයක් මම ඔබට මේවා ගැන කතා කරන්න පටන් ගත්තේ නැහැ. මොකද බාරාමිට ආවේ කියන්නේ. නෝ දැන් ඔබ එන්න යන පටන් ගන්න තියෙන නිසා අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මේක කතා කරනවා. මොකද ඔබ දිගටම මේවත් එක්ක සම්බන්ධලා ඉන්නවා, දේශනා වැඩසටහනට සම්බන්ධ වෙනවා. ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙනවා, තේරෙන්නේ නැති දේවල් අහගන්නවා. තරපින්නේ කොහොමද ඔය හිත ඔය කතා ටික කියන්නේ? මේ සල්ලි ටික මගේ කියලා කියන්නේ කොහොමද? බින්නේ ගණන් කරන්න පටන් ගන්නවත් බැරි නะ. හිත කොහොමද මගේ වයස කියලා කියන්නේ? මෙච්චර කියලා අවුරුදු 75යි මගේ වයස, අවුරුදු 45යි මගේ වයස. මේ දැන්නේ උදා වුණේ ඔය හිත 45 වෙන්නේ කොහොමද? මම ඉංජිනේරුවෙක් කියලා හිතක් කියනවා. බින්නේ කොහොමද හිත ඔය කතාව කියන්නේ? කවද දෙයා ඉංජිනේරු කෙනෙක් ඉගෙන ගත්තේ? ඔය හිත ඉංජිනේරු කෙනෙක් වෙන්නේ නිකන්, දොස්තර කෙනෙක් වෙන්න බෑනේ පින්නේ නිකන්. අඩුම තරමේ අවුරුදු පහක්වත් යන්න එපැයි වෛද්‍ය විද්‍යාලයට. ඔය හිත ගියාද අවුරුදු පහක් වෛද්‍ය විද්‍යාලේ දොස්තර කෙනෙක් වෙන්න? කොපේනන් බා සර්ටිෆිකේට් එක දැතර ඔබ හයිතර දොස්තරවරු නැද්ද මේ ලෝකේ ස්වාමීනි? ඉංජිනේරවරු නැද්ද? අම්මලා තාත්තලා නැද්ද? නෑ නෑ ඉන්නවා. සම්මුතිය එතකොට මේ සල්ලි ටික මගේ නෙමෙයිද අපේ හැමෝටම? චල ඔබේ පොකට් එකේ පර්ස් එකේ තියෙන සල්ලි ටික අරගෙන ඔබ මම අහයි. එතකොට අපේ හැමෝටම මේ සල්ලි මගේ නෙමෙයිද? පිළිදෙන සල්ලි ටික ඔබේ තමයි. සම්මුති සම්මුති තියෙන්නේ මොකටද? ජීවත් වෙන. පරමාර්ථය තියෙන්නේ මොකටද? ජීවත් වෙන නෙමෙයි අවබෝධයට පත් කරගන්න. අවබෝධයටපත් කරගන්න ගමන් පින්නේ සම්මුතිය තුළ ජීවත් වෙන, සම්මුතියට ගැළපෙන විදිහට. රටේ තියෙන නීති රීති වලට අනුකූලව, ඒ වගේම පින්නේ රටේ විවිධ සංස්කෘති, ඒ සමාජ සදාචාරය, ජනපද නිරුක්තියට ගැළපෙනව ජීවත් වෙන්න ඕනේ. මොදේ දැන් සම්මුතිය? නැත්නම් පින්නේ ඔබට කවදාකවත් නිවනක් කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද ඔබ සම්මුතියට පටහැනිව කටයුතු කරන්න ගියොත් එහෙම ලොකු ප්‍රශ්න ගොඩක පඹ ගාලක පැටලෙනවා. ඒ පැටලුණාට පස්සේ ඔබට කවදාකවත් නිවන හෙවත් මේ පරමාර්ථය ගැන අවබෝධය ගන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද පින්නේ ඔබ පැටලෙන පඹ ගාලෙන් ලෙහෙන්න ලෙහා ගන්න ඔබට ඉතුරු ජීවිත කාලෙම යයි. නඩු කියන්නයි, නඩු විසඳන්නයි, රණ්ඩු වෙන්නයි, බැනුම් අහන්නයි, බැනුම් බයින්නයි, තරක ඉදිරිපත් කරන්නයි, ඔය ඔක්කොම කරන්න පිළිඳින මහා කාලයක් යයි ඔබ සම්මුතියේ පටහැනිව ජීවත් වෙන්න ගියොත්. මොකද මේ ලෝකයේ පිළිඳින වැඩි හරියක් ඉන්න දෙනා 99.9999%ක් ඉන්නේ පින්වතනේ සම්මුතිය පරමාර්ථයයි අවබෝධ කරගත පිරිසක්. අතිශය අල්ප මාත්‍රයක් ඉන්නවා පින්වතුනි සම්මුතියයි පරමාර්ථයයි දෙක වෙන වෙනම දක ගන්න පුළුවන් පිරිසක්. ඔබ ඒ අතර ඉන්නවාද? දැන් ඔබේ ඔබට හරියන විදිහට පින්වතුනි අපි සමාජයේ හැඩගැස්වේ කියලා බලාපොරොත්තු වෙමුද? එහෙම බලාපොරොත්තු වෙමුද? ඒ කියන්නේ වහින වෙලාවට ඔබ යන තැනකට ඔබ යන තැනින් වැස්ස නවතිනවද? ඔබට යන්න දීලා. ඉත නැත්තම් ඔබ කුඩයක් අරන් යනවා. එහෙනම් වෙනස් වුණේ කවුද? වැස්සද ඔබද? ඒ නිසා වහින වැහි වැහිච්චාවේ ඔබ ඒක වෙනස් කරන්න යන්න එපා. ඔබ කුඩයක් කරන් යන්න. ආන් ඒ වගේ සම්මුතිය නම් ඉන්නේ පින්දුනේ බහුතරය අවබෝධ කරගෙන සම්මුතිය අවබෝධයේ බඩපත් කරගෙන සම්මුතිය ප්‍රත්‍යක්ෂය කියලා හිතාගෙන පිරිස නම් බහුතරය ඉන්නේ පින්වතනේ. අපිට තියෙන වවුලයි ගෙදර ගියා නම් එල්ලයි. ඔබ ඔබේ ලෝකයක් හදාගන්න යන්න එපා සමාජය තුළ. මොකද වෙනතර ඔබ හරි ඔඩ් වෙනවා. ඔබ නොගැලපෙන කෙනා බවට පත් වෙනවා. සමාජය කැමති නැහැ පින්වතුනි අමුතු ජාතියේ එවුන් ඒ සමාජය තුළ බිහි වෙනකොට. එයාට හරි ප්‍රශ්නයක් ඒක. නැත් ඔබත් සමාජයේම කෙනෙක් බවට පත් වුණාට පස්සේ සමාජය ඔබට පාඩු ඉන්න දෙනවා. නැත්නම් ඔබව දැනනවා සමාජයට පිළිලයක් විදියට. පිළිලයක් විදියට දැනුනට පස්සේ පින්නේ සමාජය එකතු වෙලා ඒ පිළිලය අයින් කිරීමේ වැඩපිළිවෙලක් තුළ යෙදෙන්න පටන් ගන්නවා. මේ අපිට ඉස්සර නොතේරිච්ච දේවල් දැන් අපිට හොඳට තේරෙනවා. තාපොඩෙන් අපි පරමාර්ථය තුළ ඉන්න ගිහිල්ලා පින්නේ අපිවත් අයින් වෙනවා මේ සමාජයෙන්. එතන අපිට අපේ කාරණාව කරගන්න හම්බෙන්නේ නැහැ. නව දැන් තේරුම් ගන්න තියෙනවා බින්න හොඳටම සම්මුතිය තුළ ජීවත් වෙන පරමාර්ථය අවබෝධ කරගන්න. ඒ නිසා අපි ඔබට කියන්නේ පින්න ඔබ දිගටම මෙන්න මේ කියන කාරණා හොඳට ඔළුවට දාගන්න. මම හිතන්නේ මම හැම දේශනාවකම මේක කියන්නත් ඕනේ කියලා නැත්තම් කියන්න ඕනේ ඉස්සරහට. කොච්චර කිව්වත් මදි. මොකද ඒත් සමහර පිරිසක් ඉන්නවා පින්නතනේ. ඉන්න වෙන්න පුළුවන්. අමාරු ඉස්සරහට එහෙම විහි වෙන්නත් පුළුවන්. ඒ හැමෝටමත් එක මේ කියන්නේ. කවර කවදාකවත් ඔබ සම්මුතියෙන් බැහැර වෙලා පරමාර්ථය තුළ ජීවත් වෙන හදන්න එපා. අවම වශයෙන් පින්වතුනි ශාසනයට ඇවිල්ලා පැවිදි වෙනකන්වත් ඒත් පින්වතුනි සම්මුති කොටසක් තියෙනවා. ඔබ ඒකට අනුකූලව කටයුතු කරන්න ඕන. ශාසනයට ඇවිල්ලවත් සම්පූර්ණයෙන් ඔබට පරමාර්ථය තුළ ජීවත් වෙන හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ ආයෙත් කියන පින්වතුනි සම්මුතිය තුළ ජීවත් වෙන්න පරමාර්ථය ආબોධ කරගන්න. ඔකනේ මන්ත්‍ර දැක වගේ ඔබ ජප කර කර හිටියත් කමක් නැහැ. ඇඳේ උඩින් ගහගත්තත් කමක් නැහැ. ඉතින් වැරදිලා තමතක වෙයි කියලා. සම්මුති තුළ ජීවත් වෙන්න පරමාර්ථය ආબોධ කරගන්න. එහෙනම් මොකද සම්මුතිය? සම්මුතිය තමයි ඔය කියන හැම දෙයක්ම මේ ලෝකේ තියෙනවා. ඔය කවුරුත් මේ ලෝකේ ඉන්නවා. දොස්තරවරු, ඉංජිනේරවරු, ලෝයර්ස්ලා, ගුරුවරු, සාමි පුරුෂයවරු, බිරින්දෑවරු, දරුවෝ, දෙමහල්ලෝ, අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා, යාළුවෝ, ඔය හැම එක්කෙනාම පින්නේ මේ ලෝකේ ඉන්නවා. පරමාර්ථය මොකද? හිතක් උදා වෙලා වැවෙලා යන. කයක් උදා වෙලා වැවෙලා යන. ඔක තමයි පරමාර්ථය. පරමාර්ථ වශයෙන් ගත් කළ පින්වතුනි ඒ අවබෝධයේ මානසිකාරය කරන වෙලාවට ඔබට තේරෙයි ඔය කියපු සම්මුති මේ ලෝකේ පවතින විදිහක් නැහැ කියලා. ප්‍රත්‍යක්ෂ වශයෙන් පවතින විදිහක් නැහැ. හැබැයි සම්මුති වශයෙන් තියෙන්න පුළුවන් කියන එකත් ඔබට අවබෝධ වෙන්න ඕනේ. මොකද ඒකට හේතුව පින්වතුනි ඔය හිතරනේ ඔය දැනෙන්නේ. හිතකට හැංගෙනවා පින්වතුනි තමන් මවක් බව. ඉතින් හිතකට ඒක හැංගෙන්න පුළුවන්. කොහොමද ඒක හැංගෙන්නේ කියලා අපි තව ඉස්සරහට කතා කරගෙන යන්න. නමුත් ඔබට ඒක හැංගෙන්නේ කොහොමද කියන එක ගැන කෙසේ වෙතත් පින්වතුනි හැංගෙන එක හැංගෙන්න සුදුසු නැති බව ඔබට තේරෙනව නේද? අන්න එතනින් ඔබ අල්ලගත්ත නම් ඉතින් මට දැනට ඒ ප්‍රමාණවත්. ඔය හැංගෙන එක සුදුසු නැති බව, ඒක ගැළපෙන්නේ නැති බව, ඒක වැරදි බව. එනකොට මේක පිස්සුවක් බව පින්වතුනි. අනේක හැංගෙනව නේද? ඒක ඔබට තේරෙනව නේද? ඔන්න ඔය කියන දැනින් දැනට අල්ලගන්න. අපි මේ දිගින් දිගටම පින්න ඔබට උදාහරණ උපහරණ පෙන්නලා උත්සාහ කරන්නේ ඔය පිස්සු හැදිලා තියෙන බව හිතට. ඔබට පිස්සු කියලා කිව්වම නෙමෙයි. මොකද අන්තිමට ඔබට පිස්සු නම් කෝ ඔබ පෙන්වන්න එපා. ඔබ පිස්සු හැදෙච්ච ආයෙත් කන්නඩ ඉස්සරහට ගියාට ගියොත් එමින් ඉන්නේ කවුද? හෙවත් තියෙන්නේ මොනවාද? මස් කඳයි හිතයි. එහෙනම් පිස්සු හැදෙන්නේ මස් කඳර නෙමෙයි, පිස්සු හැදෙන්නේ හිතට. හිතට පිස්සු හැදුනට පස්සේ හිතට එක එක ආකාරයේ ජාති විකාර හිතෙන පටන් ගන්නවා. හිතට ඔය දාලා තියෙන නම, සම්මුතියෙන් දාලා තියෙන නම හිතේ හිතේ කියලා හිතෙන පටන් ගන්නවා. ඔය හැදිලා තියෙන සම්බන්ධතා, ඥාති සම්බන්ධතා, විවාහ සම්බන්ධතා, සහෝදර සහෝදරි සම්බන්ධතා, දෙමාපිය දූදරු සම්බන්ධතා, ඔවත් ඒවා ඒ විදිහටමයි කියලා හිතෙන පටන් ගන්නවා. ඒකට හේතුව පින්වතුනි ඔයි හිතට හැදිච්ච රෝගයක් නිසා. ආන්නේ රෝගය සුවපත් කරන්න තමයි තථාගතයන් වහන්සේ දහම දෙන්නේ. ආන්නේ දහම තමයි පින්වතුනි ඔබට මේ ගෙනහැර දක්වන්නේ. කොටසින් කොටස විතෙන් විත ආන්න ඔය දහම අවබෝධ වෙන්න නම් පින්වතුනි ඔබ ගාව තියෙනවනේ ලොකු පුණ්‍ය ශක්තියක්. නැත්තම් මේ කීපු ටිකක් නිකන් ඒ කණෙන් අහලා මේ කණෙන් පිටත් වුණා වගේ දෙබර දැනේ. මේ කාරණාව අවබෝධයටපත් වෙන නම් පින්වතුනි ඔබ ගාව තියෙන ලොකු පුණ්‍ය ශක්තියක්. එහෙනම් ආයෙත් කියන්නේ පින්වතුනි ඔබ නෙමෙයි මේක අවබෝධ කරගන්නේ. එහෙන් බැලුවහම පුණ්‍ය ශක්තියට හිතට අවබෝධ වෙනවා. මොනවා සිද්ධ වෙන්නේ? ඒ හිතට හිතෙන්න පුළුවන් ඒ හිත ඔබ දැන් ඔය හිතනවා වගේ ඔබට ඔය හිතට හිතනවා නේද ඒ හිත ඔබ කියලා. ඒ කියන්නේ ඔබට දීපු නම, ඔබේ රැකියාව, ඔබේ තනතුර, ඔබ ඔබ තාත්තා කෙනෙක්, දම්ම කෙනෙක්, දාදි වශයෙන් ඔය ඔක්කොම ටික ඔය හිතට හැංගෙනවා. හිතට හැංගෙනවා මිසක් ඇත්තට මෙහෙමද? ඉතින් ඇත්තටම ඔබ කියනවා නම් එහෙමයි කියලා මට අහන්න වෙනව නේද බින්දනේ? කවද හිත අම්ම කෙනෙක් උනේ කියලා? මේ මොහොතේ හටගත්ත හිත කොහෙලාද අම්ම කෙනෙක් උනේ? අනේකයි. එහෙනම් දැන් ඔබ සීල දන අපි නොයේ කරුණු ඇසුරෙන් එක එක ආකාරයේ උදාහරණ දදා ඔබේ ජීවිතෙන් දැන් කල්පනා කරන්න පටන් ගන්න. මම ඔබට උදාහරණ කීපයක් දුන්නා. නමුත් මේ ලෝකෙ දෙන ඔක්කොම උදාහරණ මට ඔබට දෙන්න විදිහක් නැහැ. හැබැයි ඔබට පුළුවන් විදිහට ඔබට ගැළපෙන උදාහරණ හරහා ওই කාරණාව ගැන විමසලා බලන්න. ඔබට හිතෙන දේවල් මේ ඔබේ කියලා හිතෙන දේවල්. ඔබ අහවල් කෙනෙක්, ඔබ මෙන්න මේවයි කෙනෙක් කියලා හිතන වෙලාවට පින්වතුනි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ හිතකට මෙහෙම හිතෙන්න පුළුවන්ද කියලා. මේ දැන් මේ දැන් උදා වෙච්ච හිතේ කොහොමද මෙහෙම හිතෙන්නේ කියලා. ඒක හිතෙන්න බෑ නේද කියලා. බෑ නේද කියලා අදහස් කරේ හිතෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ හිතන එක වැරදි. එහෙම නේද? අන්න ඒක ගැන කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතයේ උදාහරණ දදා. ඔබට ගැළපෙන උදාහරණ දදා. ඔන්න ඔය කියන කොටස පිළිගන්න ඔබේ ඔළුවට කිඳා බහින්න බහින්න ඔබට එතනින් එහාට අපිට කතා කරන්න හැකියාව ලැබෙනවා. කොහොමද ඔය කියන හැඟීම ජනිත වුණේ කියලා. නැවත ඒ කොටස ගැන ඔබ කලබල වෙන්න යන්න එපා. දැන් ඔබට කල්පනා කරලා බලන්න තියෙන්නේ මේ එන අදහස හරිනම් එන්න සුදුසු එකක්ද? ඔන්න ඔය කරස ගැන කල්පනා කරලා බලන්න. කල්පනා කරලා අපි හීන් සීරුවේ පින්දු මේ ප්‍රශ්නට උත්තර හොයාගෙන යන්න. නමුත් ඔබ දැන් ඔය ඒක ගැන කල්පනා කරන්න පටන් ගන්නවා කියලා කියන්නේ පින්විතනේ ඔබ බුද්ධි ගෝචරව, ඥාන ගෝචරව, ප්‍රඥාවෙන් ඔබට ওই වෙලා තියෙන කාරණාව දැක ගන්න, අවබෝධ කර ගන්න උත්සාහ කරන පටන් ගත්තා කියන එක. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න පින්තුනේ මේ කතා කරන දේවල් මේ ඔස්සේ ඉස්සරහට ඇදෙන්න. එවත් මේ කියන දේවල් මේ කරුණු දිගරම මේ දේශනා මාලාවත් එක්ක සම්බන්ධ වෙලා අවබෝධ කර ගන්න උත්සාහ ගන්න. කැමතියට නැත්තම් ගැටලුවක් නැහැ. නැවත ඒක අවබෝධ කර ගන්න උත්සාහ ගන්න. එනිසා සමහරට දේශනා කීපයක් ගියාට පස්සේ තමයි ඔබට යම් අදහසක් වැටහෙන්න පටන් ගන්න වෙන්න පුළුවන්. මොකද මේ බොහොම සියුම් කාරණා, අතිශය සියුම් කාරණා අපි මේ කියන්න උත්සාහ කරන්නේ. ඒ නිසා එක පාට ඔබට ඔළුවට අතහැරලා යන්න බෑ. ඒක ගැළපෙන්නේ නැහැ, ඒක සුදුසු නැහැ. අපි වගකීමෙන් කටයුතු කරා දෙන්නේ නැහැ. ඒකයි මේ පොඩ්ඩ පියවරෙන් පියවර තියෙන ඔබ ඉස්සරහට එක්කන් යන්නේ. එහෙනම් දැන් ඔබට ගෙදර කරන්න වැඩක් දුන්නා. බලන්න. ඔබට හිතෙන කොට පින්විතනේ. ඔය ඔබ සතු දේවල් ඔබේ කියලා, ඔබේ වාහනේ, ගෙදර දොර, ටීවී එක, කුස්සියේ මොන හරි බඩමුට්ටු, සෝෆා එක, මල් වාස් එක ආදි වශයෙන් ඔබට ඔවා ඔබේ කියලා හිතෙද්දි පින්විතනේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න හිතේකට ඔහොම හිතෙන්න පුළුවන්ද කියලා. ඔවා ගන්න වෙලාවෙ හිත තිබ්බේ නැහැ. ඒ වෙන හිතක් ඒ වෙලාවේ පහළ වෙලා තිබ්බේ. ඒ හිතයි ඔය හිතයි එකක් නෙමෙයි. එහෙනම් කොහොමද එහෙම හිතට හිතෙන්නේ? ඒ වගේම අර කීප උදාහරණෙත් එන්නේ. පුතා එනකම් බලන් ඉන්න අම්මා. ඒතර පුතා එනකම් බලන් ඉන්න අම්මා වෙනුවට ඔබට පුළුවන් ඔබට ගැළපෙන එක දාගන්න. මහත්තයා ගෙදර එනකම් බලන් ඉන්න ඕන. උපන්දිනේ තෑග්ගක් හම් වෙනකම් බලන් ඉන්න කවුරු හරි. යාළුවගේ කෝල් එකක් එනකම් බලන් ඉන්න කරන. ඔය එක එක ආකාරයේ බලාපොරොත්තු වෙ තියෙන අනාගත බලාපොරොත්තු ඒවත් අනාගත බය දැන් බය ජනිත වෙන්නේ කොහොමද කියලා ඔබට දැන් වෙනකොට තේරෙන්න ඕනේ නේද ඔයකින් හැංගි මෙන්න පටන් ගත්තට පස්සේ පිටින් ඔබට බයක් ඇති වෙනවා ඒකාන්තයෙන් බය ශෝකය කියන එක පින්තුනේ ඔබේ ජීවිතේ කොටස් වෙන්නේ ඔබට ඔය සම්මුති ලෝකයේ හිත තුළ ගොඩනගෙනකොට මොකද අතීතයේ වෙච්ච සිදුවීම් මේ මොහොතේ හිතට තේරෙන්නේ නැතිකොට ඒ හිතකට උනේ කියලා ඔය හිතට හිතනවා මට උනේ කියලා ආන් ඒ නිසා අපි ඊයේ වෙච්ච දේ ගැන අද පසුතැවෙනවා අද කාල කෙරෙනවා අද දුකටපත් වෙනවා ඒකයි මම කිව්වේ මේ පසුගිය සමයේ කොරෝනා වසංගතය බොහොම උත්සන්න වෙලා තිබුණ අවස්ථාවේදී ඔබට ගෙදරට වෙලා මින්න සිද්ධ වෙනච අවස්ථාවලදී පින්වදන ඔබේ අතින් වැරද්දක් වුණා නම් එහෙම නැත්නම් ඔබට වැරද්දක් වුණා නම් ඒකින හැම තැනකදීම ඔබ හිතේ කලකිරීමකට පත් වුණා නම් බොහොම පීඩාවට පත් වුණා නම් මානසික පින්වදන ඔබ මෙන්න මේකින දේශනාව තුළ ඒ කරුණ ගැන ඔබ විමසද්දී ප්‍රඥා ගෝචර ඔබට තේරෙන්න ඕනේ මේ ඔබට වෙච්ච එකක් ගැන නෙමෙයි ඔය කියන්නේ ඔබට හිතෙන්නේ එදා ඒ මොහොතේ හිතක් හටගත්තා ආන්ගේ හිතට සිදුවෙච්ච දෙයක් ඒ මොහොතේ තිබ්බ කයක් තිබුණා නම් ඒ කයට සිදුවෙච්ච දෙයක් ඉතින් ඒ කයට හෝ ඒ හිතට වෙච්ච දෙයට දැන් මේ කය හෝ මේ හිත වග කියන අවශ්‍ය කරන්නේ දොන්නෝ කියන කාරණා ගැන හොඳට කල්පනා කරලා බලන්න කල්පනා කරලා දිගරම් පින් දහම් වල නියලිලා ඔබ තව තවත් ඔබේ දහම් අවබෝධය ප්‍රගුණ කරගන්න අධිෂ්ඨානයෙන් උත්සාහයෙන් වීරයෙන් කටයුතු කරගෙන යන්න ලොකු පිනක් ඔබට කරකිලා ඉල්ල තියෙන පින්කට නැවත තාරමේට ඇවිල්ලා තමන්ගේ නිවන කරගන්න ඉතින් මේ පින්නට පහින් ගහගන්න නැතුව ඔබ හැමෝම උත්සාහ ගන්න පින්කටනේ මේ දේශනාවට සම්බන්ධ වෙලා බුදුහාමුදුරන් වහන්සේගේ මේ මහා දේශනාවට ඒ වගේම ආරාමේ කණ්ඩායම් දේශනා ඔබට අවශ්‍ය පරිදි ගැළපෙන පරිදි සුසු විදිහට සූදානම් කරගෙන සකසගෙන ඒවටත් සම්බන්ධ වෙලා ඒ වගේම ආරාමෙන් මින් ඉදිරියට පවත්වන මොනවා හරි වැඩසටහන් තියෙනවා නම් ඔබට කරන්න පුළුවන් ඔබට හැකි උපරිමෙන් ඒවට සම්බන්ධ වෙලා ඒ ගැන ඔබට කීයක් වීදම් කරන්න කියලා කිව්වා එහෙම නෙමෙයි ඔබ ඇවිල්ලා ඒවට සම්බන්ධ වෙන්න කියලා මේ කිව්වේ මොකද කියන්නේ ඔබ දැන් කාලයක් බලාගෙන හිටිය ආරාමයට ඇවිල්ලා සම්බන්ධ වෙන්න දැන් ඔබට අවස්ථාව තියෙනවා ඉතින් අපි දන්නේ නැහැ කොච්චර කාලයක් තවදුරටත් මෙහෙම කරගෙන යන්න පුළුවන් ඉද කියලා එක පාට වෙන රටකින් හෝ බොහොම දරුණු මේ වගේ වසංගතයක් හෝ මේ වසංගතයෙන් ඊළඟ කොටස හරි ආවොත් අපි දන්නේ නැතිනේ නැවත වාරයක් අපිට සිද්ධ වෙනවා ආරාමයේ වහන් සමහර ඔබට සිද්ධ වෙයි ගෙදරටලා ඉන්න ආදිවාසීන් ඒකේ තැන් දෙකෙන් කෝක වුණත් අන්තිම ප්‍රතිඵලය තමයි ඔබට අපි ගාවට එන්න බැරි වෙනවා අපි කැමති නැහැ ඒක වෙනවට අපිට ඕන ඔබ දිගින් දිගටම අපිත් එක්ක ඇවිල්ලා ඔබට ලබා දීලා තියෙන සීල අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන ඔබ ඔබේ නිවන කරගන්න එකට පින්වතුනි අපි ඒකට ඔබට නිරන්තරයෙන් ආශිර්වාද කරනවා සියලු දෙනාම උත්සාහ ගන්න උත්සාහයෙන් වීර්යෙන් තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්න හොඳයි එහෙමනම් අපි අදට දේශනාව එතනින් අවසන් කරමු පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු හොඳයි පින්වතුනි එහෙමනම් සීපත් කරගමු අද උදෑසන පටන් මේ මොහොත දක්වාම සද්ධර්මයේ ශ්‍රවණය කළ සද්ධර්මයේ දේශනා කරවගෙන දහම් මනසිකාරයේ යෙදিলা විවිධාකාරයේ පුණ්‍ය කටයුතු වලින් ඉරිලා මේ නගා කියාගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමු කොටම මෙතුවක් කාලයක් මේ ශ්‍රී සම්බුදු ශාසනය ආරක්ෂා කරගෙන ආවා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවණ පිළිසටත් ලෝකේ කොහේ හෝ තැනක ඉඳගෙන මග වඩන්නා වූ උත්තරීතර සිවණ පිළිසටත් ඒ වගේම මේ ශ්‍රී සම්බුදු ශාසනයේ චිරස්ථිතිය තිර දීවනයේ උදෙසා තමන්ගේ දිවි හිමියෙන් අපක පෙරලා කටයුතු කරන උත්තරීතර මහානායක අනුනායක හාමුදුරන් වහන්සේ ඇතුළු කරගත් යතිවර මහා සංඝරත්නයටත් ආරාමයේ වැඩවාසය කරන ගුරු හාමුදුරන් වහන්සේ ඇතුළු කරගත් ඒසිකම සංඝයා වහන්සේලටත් අනගාരിക අනගාരികා මහත්ම මහත්මීන්ටත් ඒ වගේම පුණ්‍ය බාරට සම්බන්ධව කටයුතු කරනව සිදු දෙනාටත් ඒ වගේම දායකකාරක ආදීන් සෑම සිදු දෙනාටත් මේ නාගාගත පුණ්‍ය ශක්තිය වීදුවා වතුර හරින් මේ පිංගී දීපත්‍රියාමෙන් ඒර වැදීවල දෙන්නා රෝගාබාධ අතුරු අන්තරාවයන් තාක් ඇත්නම් ඒ සියල් ලක්ෂණ සදූරියන් භූත වෙත්වා ඇස්වා කටවා හෝවා අවුල් දේව සකසංකා අනිවින කොඩින හේ බන්ධන යම් තාක් ඇත්නම් ඒ සියල් ලක්ෂණ සදූරියන් භූත වෙත්වා යක්ෂ ප්‍රේත පිසාච මලගවල කුම්භාණ්ඩාදීගේ වැදබමියා දෝෂ අන්ධකාර පාපාන්ධකාර යම්තාක් ඇත්නම් මේ සියලක්ම සදූරියෙන් පුත වෙත්වා. නිවන් මගට බාධා කරන මොනෑම හෝ කරුණු කාරණා ඇත්නම් මේ සියලගුණ නිදහස් වෙත්වා. දසකුසලෙන් මෙදෙත්වා. දසකුසලෙන් වඩත් දසපුණ්‍ය ක්‍රියාම් කරත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. සාදු කර දෙල පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මෙදුවක් කාලයක සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනයේ සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා රැක බලාගත්තා වූ සක්‍ර දේවදත්තම ප්‍රධාන සදේව ලෝකවාසී සියලුම දිවිරක් රජ සියලුම දිවියක් බ්‍රහ්මාදීන් ඇතුළු කොටගත් ඒ සියලු දේවදත්තන් වහන්සේලාත් ඒ වගේම විපතරපත් ජනතාව නිරන්තරයෙන් පිහිට රැකවරණේ ආරක්ෂාව සලසා දෙන්නා වූ සුමන සමන් පත්තිනි ගම්බාර බණ්ඩාර අයනායක කතරගම ආදිවාසීන් නානා නම් ගොත්තුමින් පෙනී සිටිනා වූ දේවදත්තන් වහන්සේලාටත් ඒ වගේම පින්වතුනි ඔබ ඉෂ්ඨකාමී හිතකාමී දේවදත්තන් වහන්සේලාටත් ඒ වගේම විවිධාකාරයේ මේ ආරාමයේ නිරන්තරයෙන් ඇසුරු නිසුරු කරන්නා වූ සිවන පිරිසුදුස ආරක්ෂා සම්පත්තිය සලසා දෙන්නා වූ බුහුමාන්ට දෙවියන්ගෙන් පටන් අසින්තා බ්‍රහ්ම ලෝකයේ දක්වා විහිදී පැතිරී සිටිනා වූ ඒ සියලු දෙවිදේවතාවුන් වහන්සේලාටත් මේනගා කියාගත පුණ්‍ය ශක්ති විහිදුව වතුර හරින් මේ පින් විදී පැතිරී යාමේ මේ දෙවියන්ගේ දේවානුභාවය ලැබෙත්වා. ආයුෂයේ වර්ණයේ සැපේ බලේ පරිමාණ ඥානයේ පිහිටත්වා. නිවන් මගට බාධා කරන මොනෑම කරුණු කාරණාය ඇතනම් මේ සියල්ලගේ නිදහස් වෙත්වා. දසකුසලෙන් මෙදෙත්වා. දසකුසලෙන් වඩත්වා. දසපුණ්‍ය ක්‍රියාම් කරත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු පරදින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් මොහොතක් සිල් දනම් සීපත් කරගන්න. කුඩා කාලේ ඉඳන් මේ මොහොත දක්වාම ගුරුහරුකම් ලබා දුන්නා ගුරුවරු ගුරුවරයන් යහළු මිත්‍රාදීන් උත් ඒ වගේම කරදරයක් විපතක් වෙච්චලාට ඔබට උදව්පදව් කරන්න ඉදිරිපත් වුණා යම් තාක් ඥාති හිත මිත්‍රාදී පිරිසක් ඉන්නවා නම් ආන්ගේ සිල් දනටත් ඒ වගේම ඔබට ආහාර පානක් ආහාරයක් පානයක් නිර්මාණය කළ දෙන්නට අපකැපලා කටයුතු කරපු සිල් දනටත් ඒ වගේම අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙන්නට නිවාස ස්ථානයක් නිර්මාණය කර දීලා ඔබ අතර පත්නකන් ඒවෙනින් වෙහෙස මාසට කටයුතු කරපු සිල් දනටත් ඒ වගේම මැසි මදුරු ඔබදුරෙන් විපතරපත් නොවී ඇඳුම් ආයතන නිර්මාණය කළ දීලා ඔබ අතර පත්නකන් ඒවෙනින් වෙහෙස මාසට කටයුතු කරපු සිල් දනටත් ඒ වගේම ලෙඩක් දුකක් අසනීපයක් රෝගාබාධයක් හැදෙන වෙලාවකට වෙදේශකමක් කර කියා දීලා ඔබ සූපත් කිරීම පිණිස අපකපෙලා කටයුතු කරපු යම්තා පිරිසක් ඇත්නම් ආන් ඒ සිල් දනටත් ඒ වගේම මේ රට පාලනය කරන මේ රට ආරක්ෂා කරන මේ රට සංවර්ධනය කිරීම උදෙසා තමන්ගේ දිවිහිමෙන් අපකවලා කටයුතු කරන යම්තා පිරිසක් නැත්නම් ආන් ඒ සිල් දනටත් මේ නාගර කියාගත් පුණ්‍යශක්ති වීදුව පතුරව හරිමු. මේ පින් වීදී පැතිරී යමින් ඒ ඇයට වැඩි වැඩි එනව රෝගාබාධ අතුරන්තර යම්තා නැත්නම් ඒ සිල් ලක්ෂණ සාධුරින් බුද වෙත්වා. ඇස්වහ කටවහ හෝවහ අවුල් දේව සකසංකා අනුවිල කුඩු විදින නිබන්ධන යම්තා නැත්නම් ඒ සිල් ලක්ෂණ සාධුරින් බුද වෙත්වා. 80ක් රෝග 90ක් වැඩි 200ක් අන්තරංග සාධුරින් බුද වෙත්වා. නිවන් මගට බාධා කරන මොනෑම කරුණු කාරණා ඇතනම් ඒ සියලක නිදහස් වෙත්වා. දසකුසලෙන් මෙදෙත්වා. දසකුසලේ වඩත් දසපුණ්‍ය ක්‍රියාම් කරත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. සාදු කර දෙල පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් ඔබේ නමින් ජන්මාන්තරගත දේදුණු මවද මාපියන් සහෝදර සහෝදරි ඥාත හිත මිලාදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන මේ අනන්ත සංසාරය පුරාට ඔබත් එක්ක විවිධාකාරයේ සහසම්බන්ධකම් ඇති කරගෙන කටයුතු කරගෙන ආව යම්තා පිරිසක් ඇත්තන් ආන්ගේ සිල් දිනටත් ඒ වගේම ඔබ ඇති විවිධාකාරය අරත්තටමට ලක් වෙලා හිංගිහිංසාවට ලක් වෙලා ඔබත් එක්ක අද වෛරයෙන් ක්‍රෝධයෙන් ද්වේෂයෙන් පසු වෙන යම්තා පිරිසක් ඇත්තන් ආන්ගේ සිල් දිනත් මේ මොහොතේ සිහිපත් කරන ඒ අයටත් මේ නගා කියාගත් අනන්තත්මාන පුණ්‍ය ගංගා කුසල ගංගා වීදුව පතුර වලින් මේ පින් වීදී පැතිර යාමනේ දෙවියන්ගේ දේවානුභාවය ලැබීත්වා. ආයුෂයේ වර්ණයේ සැපේ බලේ පරිපාලන ඥානයේ දීගත්වා. නිවන් මගට බාධා කරන මොනෑම කරුණු කාරණා දැන් ඒ සියලගේ නිදහස් වෙත්වා. දස කුසලෙන් මෙදෙත්වා. දස කුසලෙන් වඩත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්න. හොඳයි පින් එහෙමනම් අවසාන වශයෙන් සීපත් කරගමු. අද උදෑසන පටන් මේ මොහොත දක්වා එකර කියාගත් අනන්තත්මාන පුණ්‍ය ගංගා කුසල ගංගාවන්ගේ බල මහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා. ඒ පහළ වන්නෝ අරිහතුන් වහන්සේලා අතරට ඔබ අප සිල් දනාට මෙකතුන්ට වාසනාව ලැබිලා මේ මනුසත් භාවය තුළ දීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුළ දීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසි පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමුත මහ නිවන් ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්න. ඔබ සිල් දනාට නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. හොඳයි පින්වතුනි එහෙනම් මහා සංඝරත්නය ඔබ සිල් දනාට මෙත්තානි සසෙන් ආශිර්වාද කරන විට සිල් දනා වන්දනා කරමු. රාග ගින්නෙන් මිදෙත්වා දේශ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා රාග ගිනි නිවේවා දේශ ගිනි නිවේවා මෝහ ගිනි නිවේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා
තුන්වන්ගේ සුවිසි අනන්ත මහා ගුණ බලෙන් සියලු ලෝක සියලු සත්වයන්ම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතව වෙත්වා සාදු 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 හොඳයි පින්තුනි එහෙමනම් එතකින් අද දවසේ දේශනාව අපි අවසන් කරමු නැවතත් ලබන සතියේ මොන ගැසීමේ බලාපොරොත්තුෙන් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.